හොඳයි පිටුනි. තුලෝකාග්‍ර ශාන්තිනායක තමමෑණි තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගෙන් අවසරයි. උන්වහන්සේගේ ශ්‍රී හදමඩලේ උපන්නා වූ සුවාස උදහසක් ධර්මස්කන්ධයෙන් අවසරයි. මහා සංඝරත්නයේ අවසරයි. සියලු දෙනාම සතුටින් ඉන්නවද? හැමෝම දානි අරගෙන දෙන්නේ. හොඳයි පින්තුනි. දැන් අපි හැමදාම ටික ටික මහා අරගලයක් මේ කරන්නේ. මහා යුද්ධයක් මේ කරන්නේ. නේද? මේකට කියන්නේ මාර යුද්ධය කියලා. මොන යුද්ධයද? මාර යුද්ධය. මොකද්ද මේ මාර යුද්ධයේ තියෙන විශේෂත්වය? මොකද්ද මාර යුද්ධයේ තියෙන විශේෂත්වය? මාර නිසා. මාර එකක් නේ. මොකද්ද මාර යුද්ධයේ තියෙන විශේෂත්වය? අනිත් යුද්ධ වලට වඩා. මාර යුද්ධයේ විශේෂත්ව ගොඩක් තියෙනවා. ඒක තමයි මාර යුද්ධය කරන්න තියෙන්නේ තමන් එකම. ඒක තමයි එක ලොකු විශේෂත්වය. තමන් එක්කම තමයි යුද්ධ කරන්න තියෙන්නේ. ඒ වගේම තමයි මාර යුද්ධ කරද්දී එක වෙලාවකදී තමන් ඒකට උදව් කරනවා. එකපාරටම තමන් මේකට හරස් කපා ගන්නවා. බලන්න නැද්ද කියලා. දැන් ඔබට අපිට හැමෝටම මේ හිතේ තියෙන කැලස් එක්ක සටන් කරලා මේක දිනා ගන්න සම්පූර්ණයෙන් බැරි වෙන්න තියෙන හේතු අතර ප්‍රධාන හේතුවක් තමයි පිටුනි සමහර වෙලාවට ඔබම ඔය හිතම ගොඩාක් සපෝට් කරනවා ගොඩාක් උදව් කරනවා මේක නසන්න. ඊට පස්සේ ඔතනම හැදෙන ආයෙත් හිත ඒ නසපේක ආයතරයක් විනාශ කර ගන්නත් ඒ හිතම අරගල කරන බලන්න නැද්ද කියලා. හරි අමුතු යුද්ධයක් මේ. ඒ කියන්නේ හිතන්නකො මෙහෙම. කඩුවක් අරගත්ත සොල්දාදුවෙක් ඉන්නවා. මේ සොල්දාදුව කඩුවකුත් අරගෙන යනවා ඉස්සරහට. හැබැයි ඉස්සරහ කවුරුත් ඇත්තෙත් නැහැ. ඉස්සරහට යනවා, ආයි පස්සට එනවා. ආයි ඉස්සරහට යනවා, ආයි පස්සට එනවා. ඔවුන් හොම මහා අමුතු જાතියේ යුද්ධයක් මේ මාර යුද්ධය කියලා කියන්නේ. හැබැයි බෙන්ගුතුනි මේක දින්නොත් ආයි කාටවත් මේක පරද්දන්නත් බෑ. කිසිම කෙනෙකුට දිව්‍ය බ්‍රහ්ම මනුස්ස අමනුස්ස කිසිම කෙනෙකුට මාර යුද්ධය දින්නොත් ආයි පරද්දන්න බෑ. ඇයි? මොකද මේ සටන තියෙන්නේ වෙන කාත් එක්කවත් නෙමෙයි. මේ සටන තියෙන්නේ තමන් එක්ක. මේ සරණ තමන් එක තියෙන නිසා දින්නොත් තමන් දිනනවම තමයි ආයි පරද්දන්න හම්බෙන්නේ නැහැ කිසිම කෙනෙකුට. අඩුම ගානේ එළියෙත් ඉන්නවනේ මාරේ. ඒ මාර දෙවි පුත්‍රයා හැවිල කිව්වොත් එහෙනම් මං ඔහෙ මරනවා කියලා. මොකද ගන්ති? එයාට පරද්දන්න බෑ. දෙන් දෙවරයි. ඒක කියන විගදු මහා විශිෂ්ට යුද්ධයක් මේක. මහා ශ්‍රේෂ්ඨ යුද්ධයක්. ඒ වගේම තමයි මේ යුද්ධ දිනන එක ලේසි වැඩකුත් නෙමෙයි. ඒ යුද්ධ තමයි මම හිතන්නේ ලෝකේ දීර්ඝම කාලයක් තියෙන යුද්ධත් ඒ යුද්ධ තමයි. මෙච්චර කාල තියෙන යුද්ධ තව මම හිතන්නේ. දැන් විශාකා මහා උපාසිකාව සෝතාපන්න වුණා. ඊට පස්සේ එතුමිය දිව්‍ය ලෝකයට යනවා. එතනින් චාතුර් මහරජගේ තාවතින්සේ යාමේ තුසිතේ නිම්මා රතිය පරිනිම්මිත වසවර්ති ආදිවාසී දිව්‍ය ලෝකවල සැරිසරනවා කියනවා. එතනින් පස්සේ බ්‍රහ්ම ලෝක වලටත් යනවා කියලා කියන්නේ. දැන් හිතන්නකො පින්දි කොච්චර කාලයක්ද ඔය කියලා. දැන් මේ මුළු කාලේ මොකද වෙන්නේ? මාර යුද්ධේ. කල්ප ගණන් මාර යුද්ධේ. දැන් අනාගාමි කෙනෙක් ඉන්නව වෙන්න පුළුවන්. බ්‍රහ්ම ලෝකෙක. තාම අරිහත් වෙලා නැහැ. ඒ කියන්නේ. දැන් මොකද කරන්නේ? මාර යුද්ධේ. දැන් කොච්චර කාලෙකද? සමහරට කකුසඳ බුදු පියාණන් වහන්සේගේ බණ අහපු කෙනෙක් තාම යුද්ධ කරනවා. දැන් අවුරුදු කීයක්ද? අවුරුදු මිලියන් ගාණක් ගිහිල්ලා තාම යුද්ධ කරනවා නේද? කාශ්‍යප බුදුහාමුදුරන්ගේ බණ අහපු උත්තමයෝ ඉන්නවා, තාම යුද්ධ කරනවා, තාම ඉවර නැහැ. ඒ සහ දීර්ඝ කාලයක් කරන යුද්ධයක් මේක. ඒ කියන්නේ ඒ තරම් දීර්ඝ කාලයක් වුණත් මේ යුද්ධය ඇදෙන්න පුළුවන්. ඒක ඇගේ මේක මාර යුද්ධයක් කියලා ඇත්තටම. මාර යුද්ධයක් තමයි. තනියෙන් ෆයිට් කරන්න තියෙන්නේ. වෙන කිසිම සතුරෙක් නැහැ. තමන් තමයි ඉන්නේ එකම සතුරා. තමන් කියලා කිව්වේ මේ හිතේම තියෙන දෘෂ්ටි. මේ හිතේම තියෙන දෘෂ්ටිත් එක්ක හිතරම තමයි ෆයිට් කරන්න වෙලා තියෙන්නේ. වෙන කවුරුත් නැහැ. ඒ වගේ මේ යුද්ධ කරද්දී ලේ හැලෙන්නේ නේද? මේ යුද්ධ කරද්දී අනිත් අය සැනසෙනවා. මම 아무ත යුද්ධයක් නේද? දැන් මේ ඔබ මේ යුද්ධ කරන්න පටන් ගත්ත නේ දවසක. දැන් ඔය යුද්ධ කරන පටන් ගත්ත දවස ඉඳන් මොකෝ වෙන්නේ? හැමදැනම ලේ හැලනවා, බෙලි කපනවා, රබෑ කඩනවා, එහෙමද වෙන්නේ? නෑ. ඔබ මේ යුද්ධ කරන්න පටන් ගත්ත ගමන් පිටුදුර ඔබ අහිංසක වෙන්න ගන්නවා. මේ යුද්ධ කරන්න පටන් ගත්ත දවස ඉඳලා ඔබගේ ජීවිත වෙනස් වෙන්න ගන්නවා. මේ යුද්ධ කරන්න පටන් ගත්ත දවස ඉඳලා ඔබ අනිත් මිනිසුන්ට හිඟි හිංසා කරන එක නවත්තන්න ගන්නවා. නේද? ඒකයි කියන්නේ මාර යුද්ධයක් කියලා ඒක. මේ යුද්ධ කරන්න පටන් ගත්ත දවස ඉඳලා ඔබ තව කෙනෙකුට සිතුවිලි මාත්‍රයෙන් හරි දෝෂයක් නැගුවා නම් මොකද කරන්නේ? ඒකත් නවත්තනවා. ඔබ පාට පාට ඇඳුම් ඇඳලා ඒකත් එක පාටකට ගන්න උත්සාහ කරනවා. නේද? මුලින්ම කේක පාට, ඊට පස්සේ සුදු පාට, ඊට පස්සේ පඳු පාට. එහෙම පාටත් වෙනස් වෙනවා. ගොඩක් වෙනස්කම්. නමුත් එකසරි ලෝක සම්මතයේ තියෙන යුද්ධ වලට සාපේක්ෂව බොහොම වෙනස් යුද්ධයක්. ඒකාතකින් ඔබ මේ යුද්ධේ දෙන්න නැතා. තාම ඔබ මේ යුද්ධ කරන එක ගැන සතුටු වෙන්න ඕන පළමකට. මොකද මා ශ්‍රේෂ්ඨ යුද්ධයක්. ওই යුද්ධ කරන්න හම්බෙන්නේ නැහැ මේ ලෝකේ කාටවත්. පිඟුතුනි දසදහසක් ලෝක ධාතුවක් ගත්තත් කෝටි ලක්ෂයක් සක්වලක එක බුදු කෙනෙක් වෙන නැහැ. ඒ බුදු පියන් වහන්සේගේ බුද්ධ ආඥාවට අහු වෙන ඒ තරම් ලෝක ප්‍රමාණයක්. ඒ කිසිම තැනක ඔබට තියෙන වාසනාව නැහැ කාටවත්. නැත් ඔබටේ වාසනාව හම්බෙලා තිනවා. ඒ හම්බෙච්ච වාසනාව කොයි තරම් කාලයක් කරන් වේද කියලා මම දන්නේ නැහැ. නමුත් කරන කාලේ ඔබට බොහොම ප්‍රසාදයෙන් කරන්න පුළුවන්. මොකද මේක මහා අමුතු යුද්ධයක් නිසා. දැන් මේ යුද්ධේ තව ක්‍රම විදි තියෙනවා. දැන් මේ යුද්ධ කරන්න පටන් ගත්තට පස්සේ ඔබ අලුත් දෙයක් පටන් ගන්නවා. ඒ තමයි ඔබ යුද්ධ කරන ගම මොකද කරන්නේ? තව කෙනෙකුටත් මේ යුද්ධ කරන අවස්ථාව හදලා දෙනවා. එහෙම කරන්න ඇති ඔබ හැමෝම. ඒ වගේම මේ යුද්ධ කරන ගමන් ඔබ තව කෙනෙකුට ඒ යුද්ධ කරන විදිය කියලා දෙනවා. ඒ යුද්ධ කරන ආරාධනා කරනවා. දැන් මේ අපි දැනුත් කරේ දීකට කලින් නේද? දෙවිදේවයන් වහන්සේලාට ආරාධනා කරා. යුද්ධ කරන ආරාධනා කරනවා. එහෙමත් කරනවා. දැන් ඔබට මුණ ගැහෙලා තියෙනවා සංඝයා වහන්සේලා. සංඝ කියලා කියන්නේ මේ නිවන් මඟ කරන සියලු දෙනා. ඒතර මේ සංඝයා වහන්සේලා ඔබට යුද්ධ කරන්න උදව් කරන්නේ සමහර විට උන්වහන්සේත් යුද්ධ කරන ගමන. ඒක මහා පුදුම ගුණයක් පිටුතුන. උන්වහන්සේත් යුද්ධ කරනවා. උන්වහන්සේ යුද්ධ කරන ගමන් තමයි ඔබටත් උදව් කරන්නේ. එහෙම කරන එකේ වාසියක් උන්වහන්සේට තියෙනවා ඒකාන්තයෙන්. නමුත් ඔබ නිකන් හිතර බලන්න පිඟුතුනි ලෝකෙ එහෙම කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද කියලා. උන්වහන්සේත් යුද්ධ කරනවා. උන්වහන්සේ මේ සටන් කරනවා. උන්වහන්සේ සටන් කරන ගමන් තවත් පිරිසකට සටන් කරන්න උදව් කරනවා. නමුත් උන්වහන්සේට පහසු වෙන ඉඩ තිබුණා එහෙම නොකල කළා නම්. නමුත් එහෙම කරන්නේ නැහැ. ඔබ හරියට මේ යුද්ධ කරන්න ඉගෙන ගත්ත කෙනෙක් නම්, ඔබ හරියට මේ යුද්ධ කරන කෙනෙක් නම්, ඔබට පිංගුදිරි මහා පුදුම හිතානුකම්පී ගතියක් තියෙනවනේ මේ ලෝක සත්වයා කෙරෙහි. ඒ කියන්නේ ඔබ වගේම මේ හිතේ යුද්ධේ කරන්නවත් පටන් ගත්තේ නැති මිනිස්සු, අහිංසක මිනිස්සු. ඒ මිනිස්සු තාම යුද්ධ කරන්න පටන් අරගෙන නැහැ. ඒ මිනිස්සු කෙරෙහි, ඒ වගේම යුද්ධ කරන මිනිස්සු කෙරෙහි ඔය හිතේ තියෙන මහා පුදුම හිතානුකම්පී ගතිය. ඒක මේ යුද්ධ කරනවා නම් ඒ යුද්ධ කරන කෙනෙකු තුළ පිහිටන ගති ස්වභාවයක්. යුද්ධ කරන්න කරන්න පිංගුතුනි දවසින් දවස ඒ කෙනාට තව තවත් තව කෙනෙකුට මේ යුද්ධ කරන්න උදව් කරන්න පුළුවන් හැකියාව ලැබෙනවා. දවසින් දවස දරන්න පුළුවන් හැකියාව වැඩි වෙනවා. ඉවසන්න පුළුවන් හැකියාව වැඩි වෙනවා. ඇත්තටම ඉවසනවා කියන එක අඩු වෙන නිසායි ඒක වෙන්නේ. ඒ වගේම තමයි බොහොම පුළුල්ල මේ ලෝකේ විග්‍රහ වෙනවා. එතකොට තව කෙනෙක් කවදාවත් නොදකපු පැත්තක් වැටහිලා එනවා. ඒක පැහැදිලි කරන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා. ඒ වගේම තමයි පිටුතුරි එහෙම යුද්ධ කරන කෙනෙක් වටා මහ විශාල පරිවාර සේනාවක් රැකසෙලා එනවා. ඒක නන බොහෝ පිරිසක් ආකර්ෂණය කරන්න ගන්නවා. ඔය හැම දෙයක්ම මේ යුද්ධ කරන මිනිස්සු අතර තියෙන විශේෂ ලක්ෂණ. ඒක ඇකිය පිටුතුරි මේක මාර යුද්ධයක් කියලා. බලන්න කල්පනා කරලා තියෙන්නේ. ඔබේ ගමේ මිනිස්සු කී දෙනෙක් නම් ඉන්නවද? කී දහහක් මිනිස්සු ඉන්නවද? ඒ මිනිස්සුගෙන් කීයෙන් කී දෙනාද ඔය මාර යුද්ධ කරන්නේ? කල්පනා කරලා බලන්න. ඔබගේ පාසලක් තියෙනව නේද? ඒ පාසලේ ඔබත් එක්ක ඉඳපු යාළුවෝ කී දෙනෙක් හිටියද? සමහරවිට ඔබගේ පාසලේ 6000ක්, 12000ක්, 4000ක්, 3000ක් ළමයි ඉන්නේ නැති. කොහේ ළමයි? කොහෙද ඉන්නේ? ඒ මුළු පාසලේම සමහරවිට ඔබයි තව එක්කෙනෙක් වගේ තමයි මේ මාර යුද්ධ කරන්නේ. අනිත් අය මාර යුද්ධයක් ගැන දන්නේවත් නැහැ. ඔබේ ගමේ මිනිසුන්ගේ කී දෙනෙක් කීයෙන් කී දෙනාද මේකදී මේ මාර යුද්ධ කරන්නේ? අනිත් අය මාර යුද්ධයක් ගැන දන්නේත් නැහැ. කරන්න තියෙන. කල්පනා කරලා බලන්න ඕන. දැන් ඔබ මේ මාර යුද්ධ කරද්දී මේකදී ඔබට ඒ ඔබගෙන් ගිලිහිලා ගිය ඒ මිනිස්සු ගැන මහා අනුකම්පාවක් ඇති වෙන්න ඕන. අපි සමහර වෙලාවට එහෙම කරලා තියෙනවා. දැන් පින් කරලා ඒ පින් වල අග්‍රඵලයේ අපි හැමතිස්සෙම යොමු කරන්න පිඟුතුනි මේ නිවන කරගන්න වෙන අදහසක් නැහැ. එතකොට මේ පින් කරන වෙලාවවල සමහරවිට අපි නිකන් සිහිපත් කරනවා. අනේ කවුරු හරි මේ සසරේ මොන හරි සහසම්බන්ධකමක් තිබුණු මොන හරි සසර ගනුදෙනුවක් තියෙන අපෙන් යහපතක් කරගන්න පුළුවන් හැකියාවක් තියෙන එහෙම කවුරු හරි කෙනෙක් තවදුරටත් මේ ලෝකේ වැඩවාසය කරනවා නම් ආන්ගේ සියලු දෙනාට ඒ යහපත කරගන්න අවස්ථාව සැකසේවා කියලා. ඇයි එහෙම කරන්න බෑ කියන්නේ? සමහර වෙලාවට කෙනෙක් ඉන්නවා වෙන්න පුළුවන්. ඒ කෙනාට සද්ධර්මය ශ්‍රවණය කරලා නිවන් දකින්න හැකියාවක් තියෙන ඔබගේ. අපේ නෙමෙයි. සමාජ ගුරු ස්වාමීන් වහන්සේකෙ නෙමෙයි. ආරාමේ තවත් ස්වාමීන් වහන්සේ නමකකින් නෙමෙයි සමහරලාට. ඔබයි. ඔබ තමයි පිංගුතුනේ මේ මිනිස්යාට නිවන දෙන්න සුදුසු මිනිස්යා. මොකද ඔබ ගාවින් තමයි මේ සමානන්තරය ඇදෙන්නේ නියමිත. ඔබ තමයි ඉන්නේ මේ මිනිස්යාගේ ජීවිතය වෙනස් කරන්න පුළුවන් කෙනා විදිහට. දන්නේ නැහැ. ඔබ හැමෝටම මෙහෙම ගනුදෙනු තියෙනවා පිංගුතුනේ. සසර ගනුදෙනු. ඔබට පුළුවන් එහෙම කරන්න. ඔබට පුළුවන් පිංගුතුනේ ඔබ පිනක් කරලා ඔබ යම් චිත්ත ප්‍රසාදයේ හොඳටම තියෙන වෙලාවකදී ඔබට පුළුවන් මහා පිරිසිදු සිතින් යුක්තව මේ ලෝකය ගැන අදිෂ්ඨාන කරලා සිහිපත් කරලා මේ ලෝකේ කොහේ හෝ තැනක මොනවා හෝ ආකාරයකින් යම් සත්වයක් ඉන්නවනම් යම් ස්වභාවයක් තියෙනවනම් මේ නිවන කරගන්න පුළුවන් හැකියාවක් තියෙන ආගේ හැකියාවක් තියෙන කෙනාට ඒ නිවන කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ මගෙන් නම් මේ පරිසරයෙන් නම් ආගේ සියලු දෙනාටම ඒකට අවස්ථාව සැකසේවා කියලා ඔබට එහෙම හිතන්න පුළුවන් පිටු. අපි සමාජයට එහෙම හිතලා තියෙනවා. මේකෙන් ඒවෑ තියෙනවා ලොකු බලපෑමක්. මොකද හැමදේම හේතු බලනේ මේකෙන්. යම් තැනක යම් හේතුව සැකසුවොත් එහෙම ඒකට අදාළ ඵලය නිර්මාණය වෙනවා. මොකද ඔබ ගාව පිංගුතුනි ආන්ගේ අනුකම්පා සහිත හිත පහළ වෙනකොට ආන්ගේ හිතර පිංගුතුනි අනේ හිත කියලා කියන එක යම් හේතුවක් බවට පත් වෙනවා. තව කෙනෙකුගේ නිවන් දකින්න ඕන දෙයක් ඇදෙන්න ආන්ගේ හිත තවදුරටත් ශක්තිමත් කරද්දී ඒකෙන් නිවන කරගන්න පුළුවන් පිරිසට යම් බලපෑමක් සිද්ධ වෙනවා. යම් විපාක ඇදෙන්න ගන්නවා. ඒ නිසා එයාට එන්න හිතෙනවා. එයාට එකපාරටම හිතන බණ ටිකක් අහන්න ආදිවාසී මොන හරි. ඔබටත් පුළුවන් එහෙම කරන්න. එහෙම කරාට පස්සේ සමහර දවසක් වෙනදී මිනිස්සෙක් එයි. ඇත්තටම මේ මිනිස්සයා එතකොට මේ ආරාවෙට ඇහිලා තින්නේ ඔබ මෙහි ඉන්න නිසා. ඒකට ඔබ පැවිදි වෙලා ඉන්න ඕනේ. එහෙම එකක් නැහැ වෙනස. ඔබ මෙහි ඉන්න නිසා තමයි මේ මිනිස්සයා මෙහෙට ආවේ. මොකද ඔබ තමයි මේ මිනිස්සයාගේ මේ නිවන අද්දලා දෙන ශක්තිය තියෙන කෙනා. සසර ගනුදෙනුවා. පේන්නේ අපි දන්නේ නැහැ මොකද්ද ඒ ගනුදෙනුව කියලා. සසර ගනුදෙනුව කියලා කියන්නේ කොයිතරම් ජාතිව තියෙනවා. සමාජයට එහෙම ගනුදෙනුවා. දැන් ඉතින් ඔබ සමහර ඉස්සර කාලේ හිතන්නේ මේකද මේ සසරේ කවුරු හරි කෙනෙක් හිටියා නම් මං කසාද බඳින්නේ නැහැ. අනේ මාව මොනෙද? ඈ පත්‍රේ ඇඩ්ඩයක් එහෙම දාන්න. අනේ කවුරු හරි එකෙක් හරි කීයක් හරි ඉන්නවනම් මේ සසරේ නෑ නේ මේකද අර අර සැරේ යටියෙන් අපි අර එහෙම කියලා මැරිච්ච කලිනුත් එහෙම කියන්නේ නැතින ඔය ගායකෝ ඒ කාලේ තින්නේ නැතින මේ වැද්දම හිටියා වෙන්න බෑ නෝ ඔය සින්දුව අද තිබ්බ එකක් නෙමෙයි ඒ කාලේ තින්නේ නැතින අපි හිතමුකෝ දැන් මීට අවුරුදු මිලියනයකට විතර කලින් එහෙම කියලා දෙන්නම් මැරුණා දැන් පත්තරේ ඇඩ් එකක් දාලා පොඩි ආරාධනාවක් කරනවා මේ කොහේ හරි ඉන්නවා නෙන්න දැන් මේ ටයිම් එක ඇවිල්ලා තින්නේ කියලා එහෙමත් පුළුවන් ඒවත් කරන්න ඉතින් මොකද ඒවත් කරන එක ඉතින් මේ මෙහෙමත් කරාම මොකද වෙන්නේ නැද්ද කවුරු හරි කෙනෙක් ඔබ මීට අත්බැව් ගානකට කලින් කකුසඳ බුදුගහන් වහන්සේ මුණ ගැහුණා. ඒ මුණ ගැහිච්ච වෙලාවක ඔබයි ඔබගේ යාළුවයි දෙන්නත් එක ගිහිල්ලා අදිස්ථානයක් ගත්තා. මොකද ගත්තේ? අනේ මේ මුන්නහන්සේ මහා යහපතක් කරගන්නවා. අනේ මටත් මේ වගේ වෙන්න තිබුණා අපිටත් මේ වගේ වෙන්න තිබුණා නේද කියලා සමහරට ඔබ පිරිස එකතු වෙලා දානියක් දුන්නා. නේද? දැන් ඔබට සමනන්තරේ සක්‍රිය වුණා. නමුත් අර යාළුවෝ ටික තාම නැහැ. දැන් ඔබට පුළුවන් පිළිගනු පොඩි අදිස්ථානයක් ගන්න මෙහි ඉඳන්. ඒවැ තියෙන බලපෑම. නැත්තම් ඉතින් අර අරවට ඒවටත් ආරාධනා කරන එක ඉතින් මේකට ආරාධනා කරා මොකෝ ඉන්නේ. මොකද ඔබට එහෙම අදිස්ථාන කරලා පිළිගනු මේ මහා 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 ගරුකුණී සිටි යුක්තව මහා අනුකම්පාවේ යුක්තව. එහෙම සීපත් කරලා පිළිගනු ඔබ හා සහසම්බන්ධ වෙලා මේ නිවන අදිස්ථානේ මේ සසරේ කවුරු හරි මොන හෝ තැනක යම් අදිස්ථානයක් ගත්ත කෙනෙක් ඉන්නවනම් ආන්ගේ සියලු දෙනාට මේ මහා යහපත වේවා කියලා ඔබට පුළුවන් අදිස්ථාන කරන්න. එහෙම කරාට පස්සේ සමහරට පිළිගනු මාසයක් දෙකක් ගියාට පස්සේ එයි පිරිසක් ඔබව දැකගවන් අඳුරගන්නේ සමහරලාට. එහෙම ඒවා තියෙනවා මේක. ඔබ සමහරලාට මිනිස්සු දැකගවන් එකපාරට පුරුදු ඉනේ ටිකක්. නේ ඔබ කියන්නේ මොකක්ද පුරුද්දක් තියෙනවා කියලා. ගොඩක් පුරුදු නම් තියෙන ඔයාට නෙමෙයි. වෙන වෙන පුරුදු තියෙන්නේ. නමුත් එහෙම පුරුද්දක් තියෙනවා වෙන්නත් පුළුවන්. ඒක කියන්නේ අපි හැමතිස්සෙම උත්සාහ කරන්න බේකතුනි සිතුවිලි මාත්‍රකින් හරි. තව කෙනෙකුට මේ නිවන දෙන්න පුළුවන් මොකක්ම හරි ක්‍රමයක් තියෙනවා නම්. ඒකට අපිට කරන්න පුළුවන් මොන හරි පොඩි හරි දෙයක් තියෙනවා නම් අපි හැමතිස්සෙම උත්සාහ කරන අන්න ඒකත් කරන්න. මොකද බේකතුනි ඔබට දැන් මේ ජීවිතේ වෙන කරන්න දෙයක් නැහැ නේද? මේ වාඩි වෙලා ඉන්න විදිහ බැලුවහම. ඉන්න බලන් ඉන්න විදිහ දැක්කහම බලන් ඉන්න විදිහ දැක්කම අපිට හිතෙන්නේ නිකන් ස්වාමීන් වහන්සේ අපි ඇවිල්ලා නිවන විතරමයි අපිට ඕනේ. අපිට වෙන කිසිම දෙයක් ඕනේ නැහැ වගේ තමයි ඉන්නේ. ඉතින් ඒ නිසා ඉතින් අපි කියන්නේ මේ එහෙම බලන් ඉන්න නිසා කියන්නේ මේ. කෙන ඔබ මේ මට්ටමින් මේක කරගන්නවා කියලා මහා අදිස්ථානයෙන් ඉන්න නිසා. කමන්නේ ඉතින් ඔබ කැමති මට්ටමකින් ඔබට සුදුසු මට්ටමකින් කරගන්න පුළුවන්. හරි මේ වෙලාව යන කලින් මම මේ පුංචි දහම් කරුණු කීපයක් තියෙනවා ඔබත් එක්ක කතා කරගන්න හොඳයි කියලා හිතුණා. මතකද දන්නේ අපි කියන්නේ අපි ගිය සතියේ යම් කාරණා කීපයක් කතා කරා. කාරණා ඉදිරියේ සෑහෙන කතා කරනවා නේද? මේකයි වැඩි. මේ ඔබත් එක්ක මේ උදේට පොඩ්ඩක් මේ ස්වාමීන් වහන්සේලා ඇවිල්ලා කතා කරලා යනවා. නමුත් වෙලා තියෙන්නේ හවසට වඩිනවා මහා සූර්යා පායනවා මෙතෙන්ට. නේද? ඉතින් මහා හිරු පෑවුවාම මොකද වෙන්නේ? මුළු පළාතම ආලෝකමත් වෙලා යනවා. ඉතින් ඔබට ওই පොඩි පොඩි ටෝච් එළියෙන් මතක නැතු ඇති. නේද? මහා සූර්යා පායනවානේ. ඒ නිසා දැන් දේවත් ඔක්කොම මතක තියාගන්න තිබෙන්නේ. එහෙම මෙහෙම එකක් තියෙනවා මේක දැන් මතක හිටින්නේ නැහැ එහෙම දේවල්. නැවත ඉතින් ඔබට පොඩ්ඩ මොනවා හරි මතක හිටින්න නැතිනම් කමන්න එහාපතක් වෙනවා අනිවාර්යයෙන්ම. මොකද ඔය දාන ලෝඩ් එකේ හැටියට මේ ආරාමයෙන් ඔබගේ ඔළුවට ඕවම මතක හිටියොත් ඔබට පිස්සු හැදෙනවා. එහෙම මතක හිටින්නේ නැහැ. සාමාන්‍යයෙන් ඔය දේශනාවක් අපි සාමාන්‍යයෙන් මේ දේශනාවක් කරාම පිටින් ඔය ඔක්කොම తాවකාලික මතකයට කියන එකට යන්නේ ඔය. ඔය එහෙම එහොම ඔවා එහෙම පිහිටන්නේ නැහැ ස්ථිර මතකයකට එහෙම යන්නේ නැහැ. එහෙම යන්න නම් භාවිතා බෞලි කතා වෙන්න ඕනේ. භාවිතා වෙන්න ඕනේ. ඒක තමයි ලොජික් එක. තවක් නැහැ. එතකොට පිඟුතුනි දැන් අපි මේ කතා කළා ඔබට මතකද දන්නේ මේ අපි කතා කරා එක්තරා මනුස්ස ස්වභාවයක් ඔබගේ ඉස්සරහට ආවෝ කොහොමද අපි යාට නිවන දෙන්නේ කියලා. අපි මේ ප්‍රශ්නේ ගිය සතියේ හැවුවා මම මතකයි මම කියන්තම් ආයි අපි අහන්න ඔබගේ ඉස්සරහට එනවා පිඟුතුනි බ්‍රහ්මීක් එයාගේ නම බ්‍රහ්මින්ද අපි නිකන් නමක් දාමු බ්‍රහ්මින්ද නමක් ඈ බ්‍රහ්මින්ද නිවන බ්‍රහ්මයා ඔබ ඉස්සරහට එනවා. ආන්ගේ බ්‍රහ්මයාට ඇහැයි කනයි විතරයි තියෙන්නේ. එයාට කයක් නැහැ. කයක් නැහැ. දැන් ඔබ ඉස්සරහට ඇවිල්ලා ඉන්න ඔබට පේන්නේ නැහැ. ඇහැකුයි කනකුයි ඇවිල්ලා තින්නේ. දැන් ඔබට හරි අමුතු චිත්‍රයක් නැවිලා ඇහැකුයි කනකුයි පායි පායි තියෙන්නේ. ඒව ගන්න නෙමෙයි. ඇහැකුයි කනකුයි ඇවිල්ලා තියෙන ඔබ ඉස්සරහට ඔබට පේන්නේ නැහැ. හරි? දැන් ඔබට අවස්ථාවක් හම්බෙලා තියෙන මොකද්ද? ආන් ඒක නනේ නිවන දෙන්න. දැන් ඔබ කොහොමද නිවන දෙන්නේ? අන ප්‍රශ්නේ. නැත්තම් ඇදලා ගන්නවා රූපේ ටක් ගාලා. දැන් ඔබ කොහොමද යාට නිවන දෙන්නේ? ඔබගේ ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. අපි හිතමුකෝ ඒ බ්‍රහ්මින්දගේ ඇහත් නැහැ කියලා. ඇහත් මැරිලා මොකක් කරේලා. කනක් විතරයි ඇවිල්ලා තියෙන ඔබගේ ඉස්සරහට. දැන් ඔබ කොහොමද ඔය කියන කෙනාට නිවන දෙන්නේ? කොහොමද යාට ඔප්පු කරන්නේ ඔබ කියලා කෙනෙක් නැහැ කියලා? කොහොමද යාට ඔප්පු කරන්නේ ජාතිය? කියන්නේ මොකද්ද කියලා? කොහොමද ඔබ යාට ඔප්පු කරන්නේ මොකද්ද මේ ජීවිතේ කරන්න ඕනේ දේ කියලා? කොහොමද යාට ඔප්පු කරන්නේ? දැන් යාට තියෙන ඇහෙන එක විතරයි. මොකද කරන්නේ? කල්පනා කරලා බලන්න ඕන. ඔබ කොහෙන්ද පටන් ගන්න මේ මනුස්සර නිවන දෙන්න දැන්? එයා නිවන් දකින්න බැරිද? ඔක්කොම වල ඒක කියන්නේ. කනක් විතරයි තියෙන්නේ හැබැයි. දැන් රූපයක් තියෙන එයා කවදාකවත් දෙක දැකලත් නැහැ. දැන් මේ කියන කෙනාට ඇස් දෙක පේන්නේ නැහැ. කන විතරමයි තියෙන්නේ. ඇහෙනවා විතරයි. දැන් කොහොමද නිවන දෙන්නේ? මෙන්න සෝතාපන්න කියලානේ අපි කියන්නේ. සෝතාපන්න කියලා කියන්නේ සෝත. සෝත කියලා කියන්නේ කනට. මේ කන මූලිකව තමයි මේ ධහම ඇතුළට යන්නේ. කනක් නැතිනම් කවදාවත් නිවන් දකින්න බෑ. දැන් අරූපාවචර බ්‍රහ්මේකට කවදාවත් නිවන දෙන්න බෑ පිටුනි. ඇයියේ? එයාට කනක් නැහැ. ඒ නිසා කවදාවත් දෙන්න බෑ. ඇහත් තිබ්බර නිවන දෙන්න බෑ. කන තියෙන්න ඕනේ. දැන් ඔබ ගාවට ඇහිලා තියෙන කනක්. දැන් ඔබට පුළුවන් වෙන්න ඕනේ පිටුනි ඒක කරලා නිවන දෙන්න. ඔබ හොඳට ධර්ම පිළිබඳ හොඳ අවබෝධයකින් නම් ඉන්නේ. රූපය ආදාර එක නෙමෙයි. නාසය ඇහැ දිව කය ඕවා තියෙන එක අදාළ මේව නෙමෙයි. ඕන්නේ. ඔබට පුළුවන් වෙනවා නිවන දෙන්න. ඔබට පුළුවන් වෙනවා මේ කෙනාට ඔබතුමා කියලා කෙනෙක් නැහැ කියලා ඔප්පු කරන්න. බොහොම සරලව. තාම සරලව. බොහොම කිසිම ගැඹුරකට යන්න බෑ. බොහොම සරල, බොහොම කෙටි. කොහොමද පෙන්වන්නේ? දැන් ඇහෙන විතරයි. කොහොමද පෙන්වන්නේ? මේ නිවන් මාගේ මෙහෙම එකකුත් තියෙනවා පිඟුතුනි. එකක් නෙමෙයි ගොඩක් ඒවා තියෙනවා. මේ නිවන් මාගේ තියෙනවා ඔබ අහලා දිනවා ඇති පිඟුතුනි. මේ බොහොම මේ බුදු කෙනෙක් නැති කාලයක් නෙමෙයි. බුදු වෙනවාසේ නැහැ නම තුන්වන්සේ සද්ධර්මයේ තියෙනවා. ඒ සද්ධර්මයේ තිබුණාට පිඟුතුනි ඒක බොහොම යම් ප්‍රමාණයකට විතරයි තේරුම් ගන්න ඒවයි කටයුතු කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඔබ අහලා ඇති අර මහා සද්ධර්ම ගංගාව ගලලා දැන් අර ගොංකුරවල ඉතුරු වෙච්ච වතුර වගේ බොහොම පොඩි ප්‍රමාණයක් තමයි මේ නිවන් දකින්න පුළුවන් පරිසර පද්ධතිය තියෙන්නේ. ඒ නිසා ඒකෙන් බොහොම පරිස්සමින් වතුර ටික අරගෙන බීලා මේ කෙලෙස් නිවා ගන්න යෝනි. ඒ නිසා මේක පිංගුතුනි ගොඩාක් ගැඹුරකට ගියොත් තේරුම් ගන්න ටික අමාරු වෙන්න පුළුවන් කෙනෙකුට. කෙනෙක් ඉන්න පුළුවන් ඔබ වගේ බොහොම ප්‍රඥාවන්ත කෙනෙක්. ඒක නට පොඩ්ඩක් ගැඹුරට ගිහිල්ලා යන්න පුළුවන්. අපිට නම් බෑ. හරි. එතන මම මේ ඔබගෙන් බොහොම සරලව, තාම සරලව වචන 15කින් විතර කොහොමද ඒ කෙනාට කියන්නේ ඔබතුමා කියලා කෙනෙක් නැහැ කියලා. එයාට තේරෙන්න ඕනේ කියන එක. එකපාරෙම ඔබ ගාට එනවා මේ සුදු මහත්තේ. සුදු මහත්තේ කියලා කියන්නේ මේ පිට රටක කෙනෙක් කවුරු හරි. එයාට කොහොමද බොහොම සරලව කියන්නේ? මොකද එයා දන්නේ නැහැ රූප දන්නේත් නැහැ වේදනා සංඥා සංකාර විඤ්ඤා විඤ්ඤාඥාඥාගත. මොයා දන්නේ මොනවා ඒ කියන්නේ කියලා. එයා දන්නේ ඕවා. ඔබ තමයි කියන්නේ මේක උදේ වැය එහෙම එහෙම කියලා කියන්නේ. ඒ මනුස්සයා ඒව තේරෙන්නේ නැහැ. ඔබ තමයි කියන්නේ ඇහැ රූපේ චක්කු විඥානේ චක්කු සම්පස්සේ චක්කු සම්පස්සද වේදනා. එහෙම කියනවා. එහෙම කියනවා. අභි සංකාර. එහෙම කියන් අභි සංකාර බි හරියට කියන්නේ. නන් එහෙම ඔබ බොහොම ගම්බීර වචන කියන මේ සද්ධර්මයේ තියෙන බොහොම බර වචන. නැවත එයා ඒව දන්නේ නැහැ. පිළිගනු ඔබ හරියට කෙනෙකුට දහම කියනකොට එයා දන්න අභි සංකාර කියන්නේ මොකද්ද කියලා. වචනේ දන්නේ නැහැ. ඔබ සුදු මහත්තයෙකුට නැත්තම් පිට රටක ඉන්න කෙනෙකුට ඔබ හරියට පිංගුතුනේ මේ දහම කිව්වොත් එයා දන්න අபிසංකාර කියන්නේ මොකද්ද? එයාටයි ඔබ අමුතුවෙන් කියලා දෙන්න ඕනේ අபிසංකාර කියන්නේ මෙන්න මේකයි කියලා. එයා දන්න අபிසංකාර කියලා එකක් වෙනවා නමුත් මොකද්ද කියලා වචන දන්නේ නැහැ. එයා දන්න දුක්ඛ සමුදය කියන්නේ මොකද්ද කියලා. ඔබ හරියට මේක කතා කරොත් එයා දන්න දුක්ඛ සමුදය කියන්නේ කොහොමද දුක්ඛ සමුදය වෙන්නේ කොහොමද දුක්ඛ නිරෝධ වෙන්නේ ඒ උදෙසා මොකද්ද කරන්න ඕන කියලා ආරියෂ්ඨාංගික මාර්ගයම දන්න සුද්ධා ඔබ කියලා ඉවර වෙද්දි සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා සති සම්මා සමාධි ආදී වශයෙන් ඔය මුළු ආරියෂ්ඨාංගික මාර්ගයම සුද්ධා දන්න ඔබ කියලා ඉවර වෙද්දි එකක්ක් කියන්න ඕනේ සම්මා සමාධියක් දන්න සුද්ධා මෙන්න මේක සම්මා සමාධිය කියන්නේ කියලා ඔය බ්‍රහ්මයාට වින්දුතුල ඔබ හරියට ඔය කියන ටික කිව්වොත් එහෙම බ්‍රහ්මයාක කියලා වෙනකොට දන්න සම්මා සමාධිය කියලා මොකක්ද කියලා. ඇහුවොත් කිය. මෙන්න මේකයි කිය. ආන් එහෙම එකක් මේ දහම කියලා කියන්නේ. වෙනම මේ වෙනම හවසට පන්තියක් දාලා අමතර එක්ස්ට්‍රා ක්ලාස් එකක් දාලා ඒකට එන්න කියලා ඉවර සම්මා සමාධිය anu මේකයි. ඈ. ඒකට ත්‍රිපිටකය අරගෙන විග්‍රහ විස්තර විග්‍රහ කරලා ඉවරලා කිංච වික්‍රේ සම්මා සමාධිය කියලා අහලා ඉවරලා එහෙම ඒකට විස්තර විග්‍රහ කරන්නේ නැහැ එහෙම. එහෙම එකක් ඕනේ නැහැ. ඒක විඳින්නේ සොයන් බුතෝ අවබෝධ වෙන කොටස. දැන් වෙලා තියෙන දැන් අපි වෙලා තින්නේ අර මේ මේකට අර අරිස්ට් එකට කලින්ම වැටුණා. දැන් වැඩේ පැටලිලා තියෙන්නේ. ඒ කියන්නේ මුලින්ම කිසිම සසරක් දන්නේ නැතුව එකපාරටම සම්මා ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැන්න එකපාරට. මේ තනිකරම ලෞකික ලෝකේ ජීවත් වෙන ගමන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ජීවත් වෙන්න ගත්තා. සම්මා සමාධියේ. සම්මා සමාධියෙන් කොහොමද ජීවත් වෙන්නේ එහෙම? දන්නේ කරන් දෙයක් නැහැ ඉතින්. ඉතින් ඒ නිසා දැන් ඒවා ඔක්කොම වැටිලා දැන් මේවා පාලි වචන ටික දන්නවා. නමුත් මේ මොනවද මේ කියන්නේ කියලා තමන්ට තේරෙන්නේ නැහැ. ඔය හිතට තේරෙන්නේ අහලා තමයි අහලා දැනුමක් තියාගෙන ඉන්නවා. ඒක සම්පූර්ණයෙන් හරියන ක්‍රමයක් නෙමෙයි. වැඩේ තමයි කියන්නේ. ඔබට තමයි තේරෙන්නේ දැන් ඔබෙන් ඇහුවොත් එහෙම. සම්මා කම්මන්ත මොනවාද කියලා ඇහුවොත් එහෙම. පාලි දන්නේ නැහැ. ඔබ කිය මෙන්න මෙහෙම මෙහෙම මෙන්න මේක මෙහෙම කරන එක තමයි සම්මා කම්මන්ත. හරියට හරි. එහෙම වෙන්න ඕන. දැන් එතකොට මේ බ්‍රහ්මයට අපි මොකද්ද කියන්නේ? ඔන්න දැන් බ්‍රහ්මින්ද ඔබ ගාවට හෙල්ල ඉන්නේ. කොහොමද අපි කියන්නේ? දැන් ඔබෝ පේන්නෙත් නැහැ. ඔබට පේන්නෙත් නැහැ. කොහොමද කියන්නේ? පෙගදුර මේ නිවන කියන එක ඉගෙන මේ ලෝකයේ අනිත්‍යතාවයේ තේරුම් ගන්න හොඳට මතක තියාගන්න අනිත්‍යතාවයේ තේරුම් ගන්න පිංගතුනි ලෝකේ ඕනම උදාහරණයක් ගන්න පුළුවන් තේරෙනවද අනිත්‍යතාවය කියන එක තේරුම් ගන්න පිංගතුනි මේ රූපයක් රූපයක් වෙන්න ඕනේ නැහැ ඒකට එහෙන වේදනාවක්ම වෙන්න ඕනද එහෙම එකකුත් නැහැ එහෙනම් මොකද්ද වෙන්න ඕනේ ඕන එක මේ ලෝකේ යම් තැනක යම් සමූහයක් විද්‍යාමාන වෙනවා යම් සමූහයක් තියෙනවා නම් ඒ සමූහේ මොකක් වුණත් කමක් නැහැ ඒක නාමුණත් කමක් නැහැ ඒක රූපුණත් කමක් නැහැ ආන්ගේ සමූහයක් උදාහරණයක් අරගෙන වෙලා එතරම් මුළු නිවනම දෙන්න පුළුවන්. මුළු නිවනම බොහොම සරලව. තාම සරලව. දැන් අද අපි කතා කරමු. තව කතා කරන්න පුළුවන්. ඔබ යනවා එක්තරා එළවලු කොරටුවකට ගමේ. එළවලු කොරටුවේ ඉන්නවා අත්තම්ම කෙනෙක්. ඒ අත්තම්මට එළවලු කොරටුවෙම තියෙන බොහොම ඔය තියෙන මොකක් හරි දෙයක් වෙන්නලා ඔබට පුළුවන් වෙන්න ඕනේ ඒ අත්තම්මට නිවන කියලා දෙන්න. ඒ අත්තම්ම මේ නිවන අහගන්නවා. ඒ අත්තම්ම හවසෙද්දී කරකොල මැල්ලුම හදද්දී අත්තම්ම අනාගාමි වෙනවා. පහුදාට බත්හැලී තම්බල ඉවර වෙද්දී අත්තම්ම අරිහත් වෙනවා. එච්චර. වෙනම ලෙසන් තිබ්බේ නැහැ මොනවාක්ක. බොහොම සිම්පල්. ඔබට පුළුවන් නේ නාං එහෙම කතා කරන්න. ඉතාමත් කෙටියෙන්. මම ඔබට මේකත් කතා කරන්න කැමතියි මේකදී මේ දහම සංකීර්ණ වෙන්න ඔබට මේක ඇප්ලයි කරන්න බැරි වෙනවා. That's all. මේක බින්දුදී ඔබගේ හිතේ ඕනට වැඩිය සංකීර්ණ වෙන්න ගත්තොත් එහේ මේක අදි සංකීර්ණ කාරණාවක් වෙන්න ගත්තොත් එහේ බින්දුදී ඔබ ඔය සංකීර්ණත්වය ගැන හිතනවා මිස ඔය කියන දහම ඇප්ලයි වෙන්නේ නැහැ. මේක වැඩි. ඒක ඇප්ලයි කරන්න බෑ ඊට පස්සේ. මොකද ඔළුව කැරගෙන ගන්නවා බින්දුදී මේක හිතන්න ගියාට පස්සේ ඔබට. බුදු අම්මෝ මේ මොකද්ද මේ? තේරෙන්නේ නැහැ ඊට පස්සේ. ඔබ පුළුවන් තරම් සරල වෙන්න ඕනි. පුළුවන් තරම් සරලව තමයි apply කරගන්න උත්සාහ කරන්න ඕනේ. ඔබ සරලව apply කරන්න පටන් ගත්තට පස්සේ පිඟුතුරි ඊට පස්සේ සංකීර්ණ කාරණාවක් ආවට කමක් නැහැ. ඔබ දන්නවා හරියටම දාන්න තැන. තේරෙනවද? දැන් අපි හිතමු මෙහෙම මම මේක කියන්න ඇති නේ. දැන් මෙතන ඉන්න ඔක්කොම දැන් ඔය උත්තර අපි දන්නවා ස්වාමීන් වහන්සේ උත්තරේ වෙලා තියෙන ඔබ වහන්සේ ඉති අපිට කියන්න බෑනේ මෙතන. හරි කමක් නැහැ. මම අපිම කියන්නම්කෝ. සර් බලන්න ඔබ හිතන් ඉන්න එකත් එක්ක ඒක හරියයි ගොඩක් වෙලාවට. හරි කොහොමක් නේද? හරි. හරි. එතකොට දැන් ඔන්න ඔබ ගාවට එනවා බ්‍රහ්මින්ද. මම අපි හිතමුකෝ බ්‍රහ්මින්ද ආවේ ඔබ ඔය කොයි හරි කඩේක තේ එකක් බොන වෙලාවේ එළියේ වෙල්ලිපන ඇල්ලේ මොන හරි අඹසෙවන හෝටලේ. හරි. අඹසෙවන හෝටලේ එළියේ බංකුවක් යට ඔබ දැන් තේ එකක් බොන වෙලාවේ තමයි බ්‍රහ්මින්ද එන්නේ. දැන් ඇවිල්ලා ඉන්න ඔබ ඉස්සරහ. ඇවිල්ලා කියනවා මට දහම දෙන්න කියලා. ඉක්මනට දහම දෙන්න මම නිවන් දකින්න ඕනේ කියලා. දැන් ඔබ දැන් දෙනවා දහම. කොහොමද දෙන්නේ? දැන් ඔබට ඇහෙනවා පින්තුනේ මේ වෙලාවේ ඒ පුංචි පෙට්ටි කඩේ හෝටලේ ඒක යනවා අපේ ජෝතිබාල මහත්තයාගේ ලස්සන මොකක්ද දැන් සින්දුව. දැන් බ්‍රහ්මින්දර මේක ඇහෙනවා. දැන් ඒක ඇහෙනවා බ්‍රහ්මින්දර. ඔබ අහනවා බ්‍රහ්මින්දගේ ප්‍රශ්න ටික. මොනවද දැන් ප්‍රශ්න? බ්‍රහ්මින්ද සින්දුවක් ඇහෙනවද? එහෙම ඇහෙනවා. සින්දුවක් ඇහෙනවා. කාගේද සින්දුව? ආවල් කෙනාගේ සින්දුව. ඊට පස්සේ අපි අහන ප්‍රශ්න ටික. බ්‍රහ්මින්ද සින්දුව කියලා කියන්නේ ඕකේ බේස් ගිටාර් වාදනයද? නෑ ස්වාමීන්. ස්වාමීන් නෙමෙයි. ස්වාමීන් වහන්සේ පෙට්ටිකඩ වල තේබුන්නේ මහත්තයෝ. නෑ මහත්තයෝ. බේස් ගිටාර් වාදනය නෙමෙයි සින්දුව කියලා කියන්නේ. බොහොම හොඳයි බ්‍රහ්මින්ද. එහෙනම් රිදම් গিටාර් වාදනයේද? නෑ මහත්තයෝ. ඒක නෙමෙයි සින්දුව කියලා කියන්නේ. ඊපස් අපි අහන මොකද්ද? එහෙනම් ඔය බේස් එකක් ඇහෙන්නේ පොඩි සද්දය ඩුක් ඩුක් ගාලා ඇහෙන්නේ. ඒකද සින්දුව කියන්නේ? නෑ බ්‍රක් නෑ මහත්තයෝ. ඊළඟ යහනවා ඔය ටිලින් ටිලින් ගාලා මොකද්ද එකක් ගහන්නේ? ඒකද කියන්නේ? නෑ ඒකත් නෙමෙයි සින්දුව කියලා කියන්නේ. ඊට පස්සේ අහනවා සරින් සරේ අඬන හබ්දයක් වගේ ඇහෙන මිනිස්සේ. ඒකද සින්දුව කියන්නේ කියලා. නෑ ඒකත් නෙමෙයි සින්දුව කියන්නේ කියලා එයා කියනවා. දැන් එයාට සින්දුවක් ඇහෙන්නේ. ඊට පස්සේ දැන් එයාගෙන් එතන තියෙන ඔක්කොම ටික ගැන ඇහුවා. නේද? අහනවා බේස් গিටාර් එකේ සද්දෙද සින්දුව කියන්නේ ඕකේ? නැත්තම් රිදම් গিටාර්ද මොනවද තියෙන গিටාර් ජාතික කියලා? මේ ඔය ඩ්‍රම් එකක් ගහන්නේ. ඒකද සින්දුව කියලා කියන්නේ. දැන් ඔබට පිඟුතුනි ඩ්‍රම් එකක් මෙතන ටට් ටට් ටක් ගාලා ගහුවොත් ඔබ කියනවාද ඒක සින්දුවක් කියලා? නෑ. එහෙම කියන්නේ නෑ. අපි අහන ඔය බටනලා හඬද සින්දුව කියන්නේ කියලා? නෑ. ඔය ප්‍රශ්න ටික ඇහුවාට පස්සේ පිඟුතුනි යාට ප්‍රශ්නයක් එනවා. යාටම ප්‍රශ්නයක් එනවා. මොකද්ද? ඈ එතකොට මොකද්ද සින්දුව කියන්නේ කියලා එන්නේ ප්‍රශ්නේ එනවා. ඇයි දැන් ඒකේ තියෙච්ච කෑලි ඔක්කොම ටික පෙන්නලා ඇහුවා මේකද සින්දුව කියන්නේ නැත්තම් මේකද සින්දුව කියන්නේ මේකද සින්දුව කියන්නේ මේකද සින්දුව කියන්නේ මේකද සින්දුව කියන්නේ කියලා. දැන් එයා කියනවා එයාම තමයි කිව්වේ නෑ නෑ ඔය එකක්වත් නෙමේ සින්දුව කියන්නේ කියලා. එහෙනම් එයාගෙන ප්‍රශ්නයක් එනවා හිතේ මොකද්ද? එහෙනම් මොකද්ද සින්දුව කියන්නේ? එහෙනම් මොකද්ද සින්දුව කියන්නේ? එයා ප්‍රශ්නයක් අහනවා. අපිට එකම එක සරල උත්තරයක් දෙන්න තියෙනවා. බොහොම හොඳයි මහත්තයෝ. ඔක තමයි ඔබතුමාට තේරුම් ගන්න තියෙන්නේ. ඔය ඔක්කොටම කියන නමක් සින්දුව කියන්නේ. ඔය ඔක්කොටම කිව්වේ ඔන්න ඔය පොදියට කියන නමක් සින්දුව කියන්නේ. මුකුත් නැහැ කියලාද කිව්වේ? නැහැ. ඒ ඔක්කොටම කියන නමක් තමයි සින්දුව කියන්නේ. මෙගෙන අර එක එක જાතිව ටිකක් කිව්වා. හැබැයි ඒක පින්වතුනි විභජනය කරලා අපි පෙන්වුවා මුලින්ම. ඒක වෙන් කරලා පෙන්වුවා. වෙන් කරලා පෙන්වුවාට පස්සේ එයාම පිළිගත්තා නෑ ඔය එකක්වත් නෙමෙයි සින්දුව කියන්නේ කියලා. අපි කිව්වේ නෑ. එයාම පිළිගත්තා. ඊට පස්සේ අපි කියනවා මහත්තයෝ ඔය ඔක්කොටම කියන නමක් සින්දුව කියන්නේ. මිසක් ඔතන ඔය ටික අයින් කරාට පස්සේ සින්දුවක් නෑ මහත්තයෝ කියලා. එතකොට අන්න යාට තේරුණා යම් කාරණාවක්. යාට තේරුණා ඒ කීපෙක. මොකක්ද ඒ කිව්වේ කියලා. මේකෙදි ඔය මොකක් ගැනද අපි දේශනා කරේ දැන්? නෑ අනිච්ච. උදේ අපි දේශනා කළේ ඔය. ඒ පොදියට කියන නමක් සින්දුව. මොකද එයාම කියනවා. එහෙනම් මොකක්ද ඒ කියන්නේ? සින්දුව කියන්නේ මොකක්ද කියලා අහනවා. අන්න ඒකට උත්තරයක් දෙන්න බොහොම පරිස්සමෙන්. එහෙනම් බොහොම සියුම් පොයින්ට් එකක් මේතුනි. පොඩ්ඩ විසුනොත් අනිත් පැත්තට යනවා. කෙනෙක් දසමෙන් මේ නිවනයි ලෝකේ තියෙන්නේ. ඒ ඔක්කොටම කියන නමක් සින්දුව කියන්නේ. මිසක් ඒ ඔක්කොම සින්දුව නෙමෙයි. පොඩි වෙනසක් තියෙනවා දෙකේ පිටින්. ඒ ඔක්කොටම කියන නමක් සින්දුව කියන්නේ. මිසක් ඒ ඔක්කොම සින්දුව නෙමෙයි. නම මෙච්චරකල් දරන්නේ මොකද්ද? ඒ ඔක්කොම සින්දුව කියලා තමයි දරන්නේ. නෑ එහෙම නෙමෙයි. ඒ ඔක්කොටම කියන නමක් තමයි සින්දුව කියලා කියන්නේ. ඒ නම තමයි එයාගේ ඒ හිතේ එන්නේ සින්දුව කියලා. නමුත් ඒ නම එනවට අමතරව වෙන හැඟීමක් දැන් උපදිනවා. මොකද්ද ඒ? සින්දුවක් අහනවා කියලා හැඟෙනවා. සින්දුවක් අහනවා කියලා හැඟෙනවා. ඒ කියන්නේ මේ සින්දුවක් කියලා එකක් තියෙනවා කියලා හැඟෙනවා. තේරෙනවද මම කියන්නේ? හරි දැන් උතර ඔන්න බ්‍රහ්මින්ද ඉන්නවා. දැන් බ්‍රහ්මින්දට අපි තව උදාහරණයක් දෙනවා. එයා පැත්තේ වෙල්ලිපනැල්ලේ දැන් නම් එහෙම නැහැ ඉතින්. කවුරු හරි ගෝයන් කපන ලලිතාවක් කවියක් කියනවා. කවිය පද හතරක් තියෙනවා. ඇහෙනවා කවිය. දැන් අහන්ින් අහන් කවිය ඇහෙනකන් ඉඳලා අහනවා. මොකක්ද අහන්නේ? කියන්න මං අහන්නේ. ආ ඔබ අහන්න මම කියලා වැඩක් නැහැ. දැන් කවිය උපමා කරගෙන බ්‍රහ්මින්දර කියන්න බල. බ්‍රහ්මින්දෙන් අහන්න ප්‍රශ්න ටික. බ්‍රහ්මින්ද පළවෙනි පේළියද කවිය කියන්නේ? නෑ නෑ. එහෙනම් දෙවෙනි පේළියද කවිය කියන්නේ? නෑ. තුනද හතරද කවිය කියන්නේ? නෑ. එහෙනම් අර අග්ගිස්සෙන් අකුරු පෙළක් හරියට දීම එලිසමය කියලා කියන්නේ. ඒකද කවිය කියලා කියන්නේ? නෑ ඒකත් නෙමේ කවිය කියලා කියන්නේ. එහෙනම් ඒකේ අර්ථයද කවිය කියන්නේ? ඒකත් නෙමේ කවිය කියලා කියන්නේ. ඒ කවිය අහනකොට එතන මොන හරි තව මොන හරි වෙන શબ્දෙකුත් ආවන පොඩි තාලයක් වගේ. ඒකද කවිය කියන්නේ? නෑ ඒකක්වත් නෙමේ කවිය කියන්නේ. අන්න බ්‍රහ්මින්දර තේරුණා මොකද්ද? ඈ? මොකද තේරෙන්නේ? ඒ ඔක්කොටම කියන නමක් කවිය කියන්නේ මිසක් කවිය කියලා එතන එකකටවත් පනවන්න බෑ ඔය කිය. මොකද කවිය කියන ඔය නමින් හඳුන්වන පොදියේ තියෙන එක කෑල්ලක්වත් වෙන් කරලා ගත්තට පස්සේ එකකටවත් කවිය කියලා කියන්නේ නැහැ. වැටහෙනවද? දැන් ඊට පස්සේ බ්‍රහ්මින්ද ඕක අහන් ඉඳද්දි දැන් මේ දේශනාවකුත් කළානේ. එයාගෙන් තව ප්‍රශ්නයක් අහනවා. මහත්තයෝ මම ඔබතුමාට දේශනාවක් කළානේ. මොකද්ද කියන්නේ අහන් ඊට පස්සේ? මහත්තයෝ මොකද්ද දේශනාව කියන්නේ? දැන් එයා ඒකත් අහනවා. එතකොට එයා කිය මොකද කියන්නේ? අර කවිය ගැන කියපු ටිකද දේශනාව කියන්නේ? එහෙම නැත්නම් සින්දුව ගැන කියලා දීපු ටිකද දේශනාව කියන්නේ? නැත්නම් ඔබතුමා කියලා කතා කරපු කැලද දේශනාව කියන්නේ? නැත්නම් මොකද්ද දේශනාව කියන්නේ? මොකක්ද දේශනාව කියන්නේ? ඒ ඔක්කොටම කියන නමක් දේශනාව කියන්නේ. සෝ එකක්වත් දේශනාව නෙමෙයි. තේනවද? දැන් ඔන්න ඔය ටික කිව්වට පස්සේ දැන් බ්‍රහ්මින්ද ටිකක් ඇස් එහෙම උඩ ගිහලා ඇස් නැහැනේ. කන උඩ ගිහිල්ලා තියෙනවා. දැන් බ්‍රහ්මින්ද කල්පනා කරන මේ මොකද්ද මේ වෙන්නේ යන්නේ කියලා. තේනවද? දැන් අපි බ්‍රහ්මින්දගෙන් අහනවා. බ්‍රහ්මින්ද. ඔයාට ඉන්නව නේද ඥාති? ඔයාට කතා කරන ඉන්නේ ඔයාගේ ඥාති? බ්‍රහ්මින්ද බ්‍රහ්මින්දි බ්‍රහ්මින්ද කිදු ආදිවාසී දූලා ඉන්නවා. ආ දූලා නෑ. හරි කවුරු හරි යාළු. හරි එතන අපි අහනවා බ්‍රහ්මින්ද ඔබතුමාගේ යාළුවා කියන්නේ මොකද්ද? ඒකම දාන්න කියනවා. ඕකම දාන්න කියනවා. යාළුවා කියන්නේ මොකද්ද කියලා අහනවා. දැන් යාළුවා කියන තැන මේ මෙයාගේ ජාතියම නේ ගැටි. එයාට දෙන කනකෝයි ඇහැකෝ විතරයි තියෙන්නේ. දැන් අපි අහනවා බ්‍රහ්මින්ද ඔයාගේ යාළුවා කියන්නේ මොකද්ද? දැන් බ්‍රහ්මින්ද උත්තර දෙනවා. අපි අහනවා කනද යාළුවා කියන්නේ කියලා. කන මේ 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 කන කියන සිස්ටම් එකද යාළුවා කියන්නේ කියලා. නෑ නෑ යාළුවා කියන්නේ නෑ නෙමෙයි. ඊට පස්සේ අපි අහනවා එහෙනම් ඇහැද මා යාළුවා කියන්නේ කියලා. නෑ නෑ ඇහැ නෙමෙයි යාළුවා කියන්නේ. කවුද එහෙම කියන්නේ? එයාමයි කියන්නේ. ඊට පස්සේ අපි අහනවා එහෙනම් එතෙන්ට හිතෙනවනේ ඒකද යාළුවා කියන්නේ කියලා. නෑ නෑ ඒකත් නෙමෙයි යාළුවා කියන්නේ. යාළුවට මතකයක් තියෙනව නේද? මතකද යාළුවා කියන්නේ? දැන් මොකද කියන්නේ? නෑ මතකෙත් නෙමෙයි යාළුවා කියන්නේ. ඔන්න ඔය ටික කිව්වට පස්සේ බ්‍රහ්මින්දර තේරෙන අමුතු කාරණාව මොකක්ද ඒ? ඈ? ඔය ඔක්කොටම කියන නමක් නේ යාළුවා කියන්නේ. ඒතර කවුද නැත්තේ? දැන් අර කවියට කිව්වට පස්සේ ඔය ඔක්කොටම කියන නමක් කවිය කියන්නේ කිව්වට පස්සේ මොකද්ද නැති වුනේ එතන? කවිය නැති වුණා. අර ආපුවත් ආපු එකකුත් නැති යන එකකුත් නැති කවිය නැති වුණා. මොකක් කිව්වහමද අර ටික කිව්වහම මොද කවිය කියලා කියන්නේ ඔය ඔක්කොටම කියන එකතුවක් කියලා එයාට කියලා දුන්නාට පස්සේ එයාගෙන් අහන ප්‍රශ්න වලින් එයාටම තේරුණා කවිය කියලා ගන්නෑ ඔය ඔක්කොටම කියන නමක් කවිය කියන්නේ කියලා. ඕක කොහොමද යාළුවට දැම්මා? යාළුවට දැම්මම මොකද එයාට තේරෙන්නේ? මොනවද? ඇහැ කියන එකටයි කන කියන එකටයි සිතුවිලි කියන ඒවටයි හිත කියන ඒවටයි මතකය කියන ඒවටයි දැනුම කියන ඒවටයි ඔය ඔක්කොටම ඔන්න ඔය කියන පොදියට කියන නමක් යාළුවා කියන්නේ මිසක් මොකද නැත්තේ? යාළුවා කියලා කියන්නේ ඒක නෙමෙයි. ඒ කියන්නේ යාළුවා කියලා කෙනෙක් නැහැ. දැන් ඔන්න බ්‍රහ්මින්ද රත් වෙලා තියෙන්නේ. කන රත් වෙලා තියෙන්නේ දැන්. ඊට පස්සේ බ්‍රහ්මින්දර කියන මහත්තයෝ ඕක ඔබතුමාවම දාගන්නක මම වඩින්නම් කියලා. ඉවරයි. බුද්ධ භාෂිතේ අවසන්. දම්සක් පැවතුම් සූත්‍රය අවස ඕ කොහොම බොතුමා දාලා කැමති දෙයක් කරගන්න කියලා අර මහත්තය බස් එකගෙන කල යනවා. බ්‍රහ්මින්ද එදෙනින් පස්සේ මිනිහගේ ජීවිතය ඉවරයි. ගෑව යූටර්න් එක අදිස්ථාන කරා කාම ලෝකෙ උපදිත්වා කියලා ඇහිල පැහැදිනවා. ආයිත් මොකද කරන්න දෙන්නේ? දැන් මොකද්ද ආයිත් දැන් එයාට මොකද්ද ජීවත් වෙන්නේ? මොකටද? කවුද ජීවත් වෙන්නේ එතනින් යාර? දැන් මේ මිනිස්සේ අර අතෙන් දැම්මට පස්සේ මේක ඒක කෙලින් මෙතෙන්ට දානවා. දැන් කට උතරත් නැහැ. මොනවද දාන්නේ තියෙන්නේ? දැන් යාළුවට දාපු එකම නේද මෙතෙන් දාන්න තියෙන්නේ? මෙතන මොකද්ද කියන්නේ? මොකද්ද යාට දාගන්න තියෙන්නේ? දැන් මේ පේනවනේ. එයාගෙන් අහනවා. මොකක්ද අහන්නේ? මේ පේනවා කියන එකද මම? එයාම කියනවා නැහැ. මේ ඇහෙනවා කියන එකද මම? එයාම කියනවා නැහැ. මේ දැනෙනවා එහෙනම් මේ පේන එක පෙනිච්ච බව දැනෙනවා. එහෙම එකක් තියෙනවනේ බ්‍රහ්ම වුණා. වේදනාවක් තියෙනවා අපෙන් ඇතුළේ. එයාගෙන් අහනවා. තමන්ගෙන් අහනවා. මොකක්ද අහන්නේ? මේ පේන එක දැනෙනවා. ඇහෙන එක දැනෙනවා. ඒකද මම කියන්නේ කියලා. ඒතර එයා මුත්‍රයක් දෙන මොකද්ද? නැහැ. මේ පේනේම අඳුනනවා. ඇහෙනේම අඳුනනවා. අඳුන ගන්නවා කියන එකද මම කියන්නේ. එයා කියනවා නැහැ. ඊට පස්සේ එයාට දේවල් වැටහෙනවා. ඒකටත් දානවා යාළුවට දෙම වගේම. මේ වැටහෙනවා කියන එකද මම කියන්නේ කියලා. එයාම දාගන්නවා. එයාම කියනවා නෑ. ඒකක්වත් නෙමෙයි මම කියන්නේ කියලා. ඊට පස්සේ එයාට ප්‍රශ්න දෙනවා. දැන් එයාට එනවා මේක මේ ලෝකේ තියෙන දරුණුම ප්‍රශ්නේ. මොකද ඒ? මොකද මෙතෙන්ට ගෝචරන ඔක්කොටම දාලා බලනවා එකකටවත් පිංගුතුනේ ඕක දාන්න බෑ. දැමර පස්සේ එයාට ප්‍රශ්නයක් එනවා දෙයිහාමුදුරුනේ. දෙයිහාමුදුරුනේ තමයි ඊට පස්සේ නේද? බුදුහාමුදුරුනේ. එතකොට මම කියන්නේ මොකද්ද? මම කියලා කියන්නේ අන්න එයාට විග්‍රහයක් එනවා. ඇත්තටම මම කියලා කියන්නේ මේ ඔක්කොටම කියන නමක්. මේ මෙතන තියෙනවා සිස්ටම් එකක්, මෙතන තියෙනවා දේවල් ටිකක්, මෙතන තියෙන සියලුම දේවල් හේතුඵල. හේතු සැකසුනහම උදා වෙනවා. හේතු බංගා නිරුද්ධති. එච්චරයි. මෙතන තියෙන ඔක්කොම එහෙමයි. ඒ හැර මෙතන වෙන මොකුත් නැති බව එයාටම තේරෙනවා. එයාටම තේරෙනවා. ඇත්ත නේන්න. මේ ඔක්කොම කියන නමක්නේ මම කියලා කියන්නේ මිසක් මෙතන මම කියලා එහෙම එකක් නැහැනේ කියලා. ඔන්න ඔකත් එක්ක ඕක නේද අනත්ත කියන්නේ. මෙතන මේ තියෙන ඔක්කොම තමයි මම කියලා කියන්නේ. ඔන්න පොඩි වෙනසක් තියෙනවා මම කියලා කියන්නේ. මේකත් මම කියලා කියනවා කියලා කියන්නේ හඳුන්වනවා කියන එක. තේරෙනවද? දැන් අර යාළුවා කියලා කියන්නේ ඒ ඔක්කොටම. ඒකේ මොකද්ද කියන්නේ? යාළුවෙක් ගැනද කියන්නේ නැත්නම් ඒක හඳින්වීමක්ද ඒ කරන්නේ? හැඳින්වීමක් කරන්නේ. මේ ඔක්කොටම තමයි ගහ කියලා කියන්නේ. ඒකේ මොකද්ද? ගහ කියලා හඳුන්වන්නේ මේ ඔක්කොටම. මිසක් ඒ ගහක් නෙමෙයි. යාළුවා කියලා කියන්නේ මේ ඔක්කොටම මිසක් ඒ යාළුවෙක් නෙමෙයි. මම කියලා මම කියන නමින් මේ හිත හඳුන්වන්නේ මේ ඔක්කොම. හඳුන්වන්නේ. හඳුන්වන මිසක් ඒ හඳුන්වන එක රියැලිටි එකක් නෙමෙයි. එහෙම එකක් නැහැ මිතා. දැන් ඔක තමන්ට දාගන්න බ්‍රහ්මින්ද? දැන් මට කියන්නකෝ බ්‍රහ්මින්ද දැන් මොකද කරන්නේ ඊට පස්සේ? බ්‍රහ්මින්ද මොකද්ද දැන් කරන්න ඉතුරු වෙලා තියෙන බ්‍රහ්මින්දට? මොකද්ද කළ යුත්තේ දැන් බ්‍රහ්මින්දගේ අම්මා කවුද එතකොට? ඈ? නැකියම බ්‍රහ්මින්දගේ අම්මා කවුද දැන්? දැන් බ්‍රහ්මින්දගේ අම්මා කවුද? බ්‍රහ්මින්දගේ අම්මා හොයන්න කලින් බ්‍රහ්මින්ද හොයා ගන්න ඕනේ බ්‍රහ්මින්ද මොකද කියලා. තීන ඔක්කොටම දාලා බැලුවා. කෑල්ලක් කෑල්ලක් නෑර දාලා බැලුවා. නෑ එකක්වත් නෙමෙයි. බ්‍රහ්මින්දගේ අම්මා හොයන්න කලින් බ්‍රහ්මින්ද හොයා ගන්න ඕනේ බ්‍රහ්මින්ද කියන්නේ කවුද කියලා. පිඟුතිර බ්‍රහ්මින්දට තේරුනොත් එහෙම බ්‍රහ්මින්ද කියලා කියන්නේ මොයි ඔක්කොටම කියන නමක් කියලා. එතනින් එහාට බ්‍රහ්මින්දගේ ඥාතියෝ ඒ වෙලාවෙම මැරෙනවා. දැන් මෙතන කවුරු හරි ඉන්නවනේ ඥාතියෙක් නිසා නිකන් කාලය කන. ඥාතියෙක් නිසා කාලය කන කවුරු හරි ඉන්නවනේ. ආන් ඊයෙත් මේ මතක් කර. කවුද ඥාතිය කියලා ඔක්කොටම කලින් හොයලා බලන්න. නිකන් විකාර කරන්නේ නැතුව. විකෘතියක් මවාගෙන නිකන් දුක් විඳින්නේ නැතුව ඥාතිය කියන්නේ මොකද්ද කියලා හොයලා බලන්න. දැන් බ්‍රහ්මින්දගේ ඥාති ඔක්කොම ටික බිඟුතුනේ හරියට එකපාරක් හිතුවා නම් ඥාති ඔක්කොම මැරෙනවා. ඥාතියෝ මැරිච්ච ගමන් ඥාතිහා බැඳිලා තිබිච්ච යම් දුකක් තිබුණා නම් ඒ දුක් සියල්ල එවෙලෙම ප්‍රහාණය වෙනවා. ආයෙ එන්නේ නැහැ කවදාවත් ඒක දුකක්. එවෙලෙම ඉවරයි. එතනින් පස්සේ එන්නේ නැහැ. බ්‍රහ්මින්ද කියන එක මොකද්ද කියලා වැටහුණා අපි බලන්න. එතනින් එහාට මොකද මේ මනුස්සර කරන්න දෙන්නේ? එතනින් එහාට පිඟුතුනි සියල්ල වැටෙනවානේ. ඉතින් ඔතන තියෙනවනේ පිඟුතුනි අනිච්ච. මොකද්ද ඔතන අනිච්ච? දැන් මොකද්ද අනිච්ච ඔය කතාවේ? එයා අනිච්චයි කියලා තේරුම් ගත්තා. ඒ කියන්නේ හැමතැනම සමූහ තියෙන්නේ මේ පොදි ගොඩවල් තියෙන්නේ. තේරෙනවද? සමූහ තියෙන්නේ, ගොඩවල් තියෙන්නේ. ඒ වගේම තව එකක් තේරුම් ගත්තා. මේ සමූහ මිසක් ඒ සමූහවල ඒ සමූහෙන් හැදිච්ච වෙනම එකක් නැහැ. දැන් අර කවිය කියන එකේ පද හතර කියන සමූහයක් තියෙනවා. ඒ පද හතරින් කවිය කියලා වෙනම එකක් නැහැ. තේරෙනවද? අත්ත වෙච්ච එකක් නැහැ. වෙන් වෙච්ච එකක් නැහැ. අනත්තයි. කවිය කියලා කියන්නේ පද හතරට අනිච්චයි. අත්ත වෙච්ච එකක් එතන නෑ. අනිත්‍යතාවයක් තියෙන්නේ. නමුත් ඒක ගැන වෙනම එකක් හිතෙනවා. දුක්ඛ. මොකද වෙනම එකක් හිතෙන්නේ? කවියක් කියලා එකක් ගැන හැඟෙනවා. ඒ කියන්නේ අනත්ත වෙච්ච අනිච්ච වෙච්ච කවියේ ගැන කවියක් කියලා එකක් ගැන හිතෙනවා. අන්න දුක්ඛ. දැන් එයාට පුළුවන් නේ ඔන්න ඔතෙන්දී කවිය කියන උදාහරණේ අරගෙන අනිච්චතාවය සිහිපත් කරනවා. මෙන්න මෙහෙමනේ. ඇත්තම සමූහයක් නේ තියෙන්නේ. මේකත් නෙමෙයි මේකත් නෙමෙයි මේකත් නෙමෙයි පළවෙනි පීලිය නෙමෙයි දෙවෙනි පීලිය නෙමෙයි තුන්වෙනි පීලිය නෙමෙයි හතරවෙනි පීලිය නෙමෙයි කවිය කියන්නේ. ඇත්තම කවිය කියලා මේ හඳුන්වන්නේ මෙන්න මෙහෙම සමූහයක් විතරයි. අන්න අනිච්ච වඩනවා. ඒ වගේ මේ සමූහයෙන් කිසිම වෙලාවක කවිය කියලා වෙනම එකක් ඒකින් ගන්න මේ අත්ත වෙච්ච එකක් නෑ. අනත්තයි. අන්න අනත්ත වඩනවා. නමුත් මේක ගැන විකාරයක් හැගෙනවන කියලා දුක්ඛ වඩනවා. ඒ විකාරය නිසා තව තව විකාර පැටලිලා තිනවන කියලා විකාරය ගැන කලකිරෙනවා. අන්න දුක්ඛ දුක්ඛ වඩනවා. ඔන්න අනිච්ච වඩනවා, දුක්ඛ වඩනවා, අනත්ත වඩනවා. අනිච්ච දුක්ඛ අනත්ත ඔය දිගට වඩනවා දිගනවන මොකද ටික කාලයක් ගියාම බ්‍රහ්මින්ද අනාගාමි වෙනවා. අනාගාමි වෙලා අරියත් වෙනවා. එච්චරන තියෙන්නේ. තමෝ කර දින දෙවිට එහාගි. දේවක තියෙනවා පටිච්ච සමුප්පාදේ. නේද බ්‍රහ්මින්දර තේරෙනවා. මේ ලෝකේ මෙහෙමයි ඇත්ත. නමුත් මේක ගැන දන්නේ නැහැනේ තාම. ඒ දන්නේ නැති නිසා තමයි මෙහෙම හැංගෙන්නේ. තේනවද? ලෝකේ ඇත්ත තමයි මේ තියෙන්නේ. මේ පේලි හතරක් තියෙන්නේ කවියේ. නමුත් මේක ගැන දන්නේ නැහැ. දන්නේ නැති නිසා තමයි කවියක් කියලා එකක් ගැන මේ හැංගෙන්නේ. දන්නේ නැති නිසා හැංගෙන්නේ. ඒ කියන්නේ අවිද්‍යාව නිසා තමයි ජාති හැදෙන්නේ. දන්නේ නැති නිසායි මේ හැංගෙන්නේ. නැත්ත හැංගෙන්න බෑ. මොකද එයාට තේරෙනවා මේ හැංගෙන එක හරි කියලාද වැරදි කියලාද? වැරදි කියලා තේරෙන මේ වෙලාවේ ඉඳලා. ඒ කියපු වෙලාවේ ඉඳලා තේරෙනවා. අන දුක්ඛාරි සත්‍යය. මේ කියපු වෙලාවේ ඉඳලා මේ 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 හැංගෙන එක වැරදි කියලා බ්‍රහ්මින්දර තේරෙනවා පින්තුනි. නැද්ද? මේ මේ බොහොම සිම්පල් නේ. දැන් මේකේ බ්ලින් හාරගෙන බහින්න එපා ඇතුලේ. මේ බොහොම සරලව කියන්නේ. නේද? කවිය කියලා කියන්නේ මෙන්න මෙහෙම එකක් කියලා නොදන්න කම නිසා තමයි කවියක් කියලා මේ හැඟෙන්නේ. ඒ කියන්නේ අවිද්‍යාව නිසා තමයි මේ හැඟෙන්නේ. ඒ කියන්නේ පටිච්චසමුප්පාදයේ අග තියෙනවා ජාතිය, මුල තියෙනවා අවිද්‍යාව. මුලයි අගයි ඔන්න තේරුණා. තේනවද? මුල තියෙනවා අවිද්‍යාව. මොකද්ද ඒ කියන්නේ? මේ ගැන දන්නේ නැති කම නෙමේ. දන්නේ නැහැ. දන්නේ නැති නිසා තමයි මේ හැංගෙන්නේ. දන්නේ නැති නිසා තමයි මෙහෙම දේවල් මේ බලාපොරොත්තු වෙන්නේ. දන්නව නම් බලාපොරොත්තු වෙන්නේ නැහැ. දැන් අම්මෙක් බලාපොරොත්තු වෙන්නේ ඇයි? ඇයි අම්මෙක් බලාපොරොත්තු වෙන්නේ? අම්මෙක් කියන එක ගැන දන්නේ නැති නිසා. දන්නව නම් පිඟුතුනි පළමු කොටම තේරනවා එහෙම අම්මා කියලා ගන්න නෑ කියලා. දන්නේ නැති නිසා තමයි බලාපොරොත්තු වෙන්නේ. අන්න තණ්හාව. අවිද්‍යාව නිසා තමයි මේ තැන් බලාපොරොත්තු වෙන්නේ. මොන තැන්ද? සත්ව පුද්ගල ද්‍රව්‍ය වස්තු කියන තැන්. කවිය කියලා කියන්නේ තැනක්. තේක කියලා කියන්නේ අර පෙට්ටියකට දැන් තේක දෙන්න විදියක් නැහැ මිනිහට දිවක් නැහැ. තිබ්බනම් තව ලේසි. තිබ්බනම් හොද්දට ඔප්පු කරන්න පුළුවන්. දිවක් නැහැ. නමුත් අපි බින්දුවේ දක්ෂ වුණා කනක් විතරක් තියෙන බ්‍රහ්මිකට බණ කියන්නේ. එතකොට කවියක් ඇයි බලාපොරොත්තු වෙන්නේ? කවිය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැති නිසා කවිය ගැන එනවා වැරදි අදහසක්. ඒ නිසා තමයි කවියක් බලාපොරොත්තු වෙන්නේ. අන්න එයාට තේරෙනවා මේ නොදන්නකම නිසා තමයි මේ දේවල් බලාපොරොත්තු වෙන්නේ කියලා. අන්න අවිද්‍යාව නිසා තමයි මොන වෙන්නේද? තණ්හා වෙන්නේ. අවිද්‍යාව නිසා තැම්පේනවා, එතකොට හා වෙනවා. අන්න අවිද්‍යාව තණ්හා. දැන් මේ කවුද මේවා? එයාට තේරෙන්නේ කොහොමද මේවා? දැන් මේ ඔබ කියනද මේවා? නෑ එයාට තේරෙනවා. අවිද්‍යාව නිසා තමයි තණ්හා වෙන්නේ කියලා. බුදුන් දේශනා කරපු නිසා නෙමෙයි. බුදුන් ඇහිලා ලෝක යථාර්ථය දේශනා කළා. මෙයාට තේරෙන දුක්ඛ සමුදය. ඔය තේරෙන දුක්ඛ සමුදය. අවිද්‍යාව නිසා තමයි මේ තණ්හා වෙන්නේ. නමුත් තණ්හා වුණාට එහෙම දේවල් නෑනේ. එහෙනම් මේ එහෙම හැංගෙන්නේ ඇයි? පිස්සුවක් නෙමෙයි හැංගෙන්නේ. අන්න අபிසංකාර නිසා මායාවක් වෙලා කියලා තේරෙනවා. ඒ වචන වලින් තේරෙන්නේ නැහැ. අවිද්‍යාව පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානං. ඒම තේරෙන්නේ නැහැ. ඔය අවිද්‍යාව පත්‍ය සංඛාර කියලා ඔය අபிසංකාර තේරෙන්නේ නැහැ. එයාට තේරෙන පොඩි දෙයක් මොකක්ද ඒ? මේක නොදන්නවා. නොදන්න කම නිසා නේද දෙයියනේ මෙච්චර කාලයක් මේ බලාපොරොත්තු වෙලා තියෙන්නේ. නමුත් ඇත්තටම බලාපොරොත්තු වෙච්ච ලෝකේ මේ බලාපොරොත්තු වෙච්ච කිසිම දෙයක් නැහනේ. ඒ වුණාට මේ හැංගෙනවනේ තියනවා කියලා. මේ පිස්සුවක් නෙමෙයි වෙලා තියෙන්නේ කියලා ඔන්නෝම සිතුවිල්ලක් පහළ වෙනවා. ඕන් ඔගේ තියෙනවා පිටු දෙන්නේ මේ කතාව. ඕකේ තියෙනවා අවිද්‍යාව නිසායි තණ්හා වෙන්නේ. තණ්හා නිසායි පිස්සුව හැදෙන්නේ. පිස්සුව හැදෙනවා කියලා කියන්නේ මායාකරණය වෙනවා කියන එක. ඒකට කියන අபிසංකරණය වෙනවා කියලා. දැන් තේරෙනවා මේ පිස්සුව නෙමෙයි හැංගෙන්නේ කියලා. මෙතන කොහෙද එහෙම එකක් තියෙන්නේ? නමුත් හැංගෙනවනේ. මේ කොහෙද මං වෙන්නේ? නමුත් හැංගෙනවනේ මං කියන්නේ. අන්න යාට තේරෙනවා අපි කියදෙන මේ පිස්සුවක් මේ වෙන්නේ කියලා. පිස්සුවක් එ නැත්තම් මේ විකෘතියක් මේ වෙලා තියෙන හිතර කියලා. දැන් හිතර විකෘතියක් වෙලා තිනවා කියලා බ්‍රහ්මින්දර නිකම්ම තේරෙනවා. ඒක කියන්නේ විඥාන වෙනවා කියලා. අபிසංකාර නිසා විඥාන වෙනවා, විකෘති වෙනවා. හිත විපල්යාසයටපත් වෙන නමාකාරකින් කහට ගැන්වෙනවා. නේද? මේක මේ කහට ගැන්විලා තියෙන. දැන් ඕවා තියෙනවා ධර්මයේ. හරි ලස්සනට තියෙනවා ධර්මයේ. මේ චිත්තේ, පාරිසුදු චිත්තේ, චිත්ත මනෝ මානසං හදයන් පණ්ඩන මනෝ මන ආයතන විඥාන විඥාන කන්දෝ කියලා මේක මේ නමාකාරයකින් කහට ගැන්වෙනවා කියලා තියෙනවා. ලස්සන දේශනා කළ බුදුහාමුදුරු පියවරෙන් පියවර. නමුත් එතුමන් ඇහුවොත් එම් පියවරෙන් පියවර දන්නේ නැහැ. නමුත් මේ හිතට පිස්සු හැදිලා තියෙනවා කියලා නම් දන්න ඕක හිතෙන්න බෑ කියලා. ඉතින් ඔය කිව්වේ පිළිගනි නමාකාරයකින් කහට ගැන්වනවා කියන එක එයා දන්නවා. දැන් කවුරු හරි කෙනෙක් ඇහිල්ල කිව්වොත් එහේ මේ හිතට පිස්සු විකල් විපල්යසයන් නේද මේ වෙලා තියෙන්නේ කියලා. මොකද කියන්නේ? ඔව්. මේ වෙලා තියෙන්නේ. දැන් පිටු ඔතන තියෙනවනේ චතුරාර්ය සත්‍ය. බලන්න නැද්ද කියලා? දැන් අර ටික කිව්වට පස්සේ මේ විකාරයක් හැගෙනවා කියන එක තේරෙන්න ගත්තා. ඒක නිසා තමයි මේ ඔක්කොම ප්‍රණටික් කියලා තේරෙන්න ගත්තා. මේ විකෘති ලෝකයක් නේ මේ කියන එක තේරුණා. විකෘති ලෝකයක් නේ කියලා තේරුණා. ඒ කියන්නේ මෙච්චර කාලයක් නොදැකපු එකක් ප්‍රශ්නයක් විදිහට පේන්න ගත්තා. අනේ දුක්ඛ දැක්කා. දුක්ඛාර්ය සත්‍ය. ඊට පස්සේ ආන්ගේ කියන එකක් එහෙම හැංගෙන්නේ පේන්නේ මොකක් නිසාද කියලා තේරෙන්න ගත්තා. මේ මේව ගැන දන්නේ නැහෙනේ. ඒ නිසානේ මේ පස්සේ ගිහලා තියෙන්නේ. ඒ නිසානේ නම් මේ පිස්සුව හැදෙන්නේ. අන්න දුක්ඛ සමුදය. අන්න චතුරාර්ය සත්‍ය දෙවෙනි කොටස. පූර්ණයි. මේක ඇත්ත තේරුම් ගත්තා නම් මේව පස්සේ යන එක නවතිනවනේ. එහෙනම් ආයි මේව හැංගෙන්නේ නැහැ කවදාවත්. එහෙනම් මේව හැංගෙද්දී ආ ප්‍රශ්න ඔක්කොම නවතිනවනේ. අන්න දුක්ඛ නිරෝධය තේරෙනවා. ඇරිලා ඉන්න නැත්නම් Nirodha වෙලා යෝමු. ඊට පස්සේ තේරෙනවා මේක උදසා අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. මේ මේක මෙන්න මේ තේරුම් ගත්ත ටික ආයි ආයි හිතන්න තියෙන්නේ. ඉතින් මේක ආයි ආයි හිතන්න තියෙනවා කියන එක ඉතින් ආයි කියන්න ඕන දෙයක්ද පිටු? ආය ආය හිතන්න තියෙනවා කියන එක තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ. මොන චතුරාර්ය සත්‍ය, දුක්ඛාර්ය සත්‍ය, දුක්ඛ සමුදයාර්ය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ගාර්ය සත්‍ය, චතුරාර්ය සත්‍ය තේරලා තියෙන්නේ. පරිච්ඡසමුපාදයේ තේරලා තියෙන්නේ. අනිච්ච තේරලා තියෙන්නේ, දුක්ඛ තේරලා තියෙන්නේ, අනත තේරලා තියෙන්නේ, තමන තේරෙනවා. තමක තේරෙනවා. තමකුත් තේරෙන්න ඕනේ. තව නම් ප්‍රශ්නයක් අහන්න උත්තර දෙයි. තමකුත් තේරෙන්න ඕනේ. ඔච්චර තමයි තේරෙන්නේ. දැන් පිටින් බ්‍රහ්මින්ද හරියට ඕක වටහා ගත්තොත් එන්නේ එතනින් එහාට මේ මිනිස්සයා මේක ගිලෙන්න යන්නේ නැතුව මේ උඩින් හම්බෙච්ච දේ දිගින් දිගටම පාවිච්චි කරන්න ගත්තොත් එහෙම ඔය ගිලිලා හම්බෙන දේවල් එයාට ගෝචර මට්ටමෙන් නිකම්මම ගිලිලා එයාටම තේරෙනවා බාන් කොච්චර පහසුද කියලා. සිම්පල් වෙන තරමට ලේසි, සරල වෙන තරමට ලේසි. අපි තව උදාහරණයක් ගමු. ඔන්න ඔබ යනවා අත්තම කෙනෙක් එළවලු වවන එළවලු කොරටුවකට. දැන් මොනවද එළවලු කොරටුවේ සාමාන්‍යයෙන් තියෙන්නේ? කම්පියුටර් එකක්. එහෙම නැත්නම් ටැබ් එකක්. එහෙම. දැන් යනවා එළවලු කොරටුවකට. දැන් අත්තම ඉන්නවා. දැන් ඔබ කොහොමද එයාට බණ කියන්නේ? බොහොම සරලව කියනවා. බොහොම සිම්පල්. ආත්තම්මව, ආත්තම්මව, අත්තම්මව බුදුන්ගේ ශ්‍රාවකෙක් කරන් ටක් ගන්න. මොනවාල් සාමාන්‍ය එළවලු කරුටු තියෙන්නේ සාමාන්‍ය තියෙන දේවල් කියන්නේ? එළවලු පාත්ති තියෙනවා. කොළ මැල්ලුම් පාත්ති මොනවාරි ඒවා තියෙනවා. වැටක්, දඬු වැටක් තියෙනවා. ආත්තම්මගේ මුණුපුරෙක් මිනිපිරියෙක් ඔය ඇවිල්ලා කොහරි දඟල් දඟල් සෙල්ලම් කර කර ඉන්නවා නේද? හරකෙක් උඹෑ ගන්නවා ඔබ නෙමෙයි වෙන හරකෙක් කොහේ හරි එහෙම වෙනවා. දැන් ඒ වගේ බොහොම සරල තැන. දැයිදෙන්න ගිහිල්ලා ආච්චිර දැන් ඔබ දහම දෙන්න යන්නේ කොහොමද දෙන්නේ? ආරෝපේ චක්කු විඥානේ චක්කු සම්පස්සේ හරහා වෙනවද? එයා දන්නේ නැහැ මේ මිනිස්සයා. වඩගමන්නේ නෑ. නත් බොහොම බොහොම තව සිම්පල්. බොහොම සරලව කියනවා. කොහොමද කියන්නේ? ආච්චි අම්මට මුලින්ම ඔය මොකක් කර තියෙනකම් පෙන්නන්න. මොකක් කර පේනවා. අපි දුම් ආච්චි අම්මට පේනවා ඈතින් ඉන්න ඔබ ගැට ගහලා ඉන්න. කද්දේ? වැට. ආචිර වෙනවා ඈතින් තියෙන වැට. අපි ආචිර වෙනවා ආචි. ඔයාලා වැටක් පේනවද? පේනවා. අපි ආචිෙන් අහනවා ආචි. වැට කියන්නේ මේ වටද කියලා. මේ වටද වැට කියන්නේ? ආචිෙන් අහන්නේ. ආචි මොකද කියන්නේ? නෑ නෑ. ඒවන්නේ වැට කියන්නේ. එහෙනම් වැට කියන්නේ මේ වටද? මොනවා කියේද? නෑ. එහෙනම් වැට කියලා කියන්නේ මේ වටද? මේ වටද වැට කියන්නේ? ආචි මොකද කියන්නේ? නෑ පුතේ. ඔය එකක්වත් නෙමෙයි වැට කියන්නේ කියන්නේ. එහෙනම් ආචින් අහනවා අන්තිම ප්‍රශ්නේ අහන්න මොකද අහන්නේ? ආචි එහෙනම් වැට කියන්නේ මොකද්ද කියලා අහන්නකෝ. මොකද ආචිර කියන්නේ? හත් වලාමිය කියලා කියයි. නැත්නම් හත් ඉලව්වයි පුතේ කියලා කියයි. මේ එකක්වත් නෙමෙයිනේ වැට කියන්නේ කියලා ආචි කියයි. මේ එකක්වත් නෙමෙයි වැට කියන්නේ. ඊට පස්සේ ආච්චින් තව ප්‍රශ්නයක් අහනවා. ආච්චි හරියට හරි ආච්චි කිව්වා මේ කියන එකක්වත් නෙමෙයි වැට කියන්නේ. මේ ඔක්කොටම කියන නමක් වැට කියන්නේ. ආච්චිර අනිච්ච තේරුණා, අනත්ත තේරුණා, දුක්ඛ තේරුණා. මොකද අනිච්ච? මොකද අනිච්ච? මේ ඔක්කොම තමයි අනිච්ච කියලා කිව්වේ. වැටක් කියලා එකක් නෑ කියන එක තමයි අනත්ත කියලා කිව්වේ. නමුත් ආච්චිට හිතෙනව නේද වැටක් මෙතන තියෙනවා කියලා? ආච්චිට හිතෙනව නේද? ආන් එක විකෘතියක් ආච්චි. ඒකට කියනවා දුක්ඛ කියලා. හරිද? ඔන්න ආච්චිගේ යහපැත්තේ ඉන්නවා. දැන් ආච්චිට ඔන්න වැට තේරලා තියෙන්නේ. දැන් ආච්චි ආච්චි ගෑස් උඩ යවන්නේ නැහැ අපි හද. එයා පැත්තේ ඉන්නවා ආච්චි කි. මිනිපිරි පොඩ්ඩ. මිනිපිරියක් ඉන්නවා. හරි නේද? ආච්චි කි මිනිපිරි ඉන්නවා. දැන් ආච්චිට වැට උදාහරණයක් දීලා බොහොම සරල උදාහරණයක් දීලා පොඩ්ඩක් සංකීර්ණ උදාහරණයක් දෙනවා. ආච්චි. අර වැට ගැන තේරුම් ගත්තනේ. එහෙනම් කියන්නක බලන්න. මිනිපිරි කියලා කියන්නේ මොකක්ද? දැන් ආචි කියනවා. අපි ආචින් අහනවා. ආචි මිනිපිරි කියලා කියන්නේ කොණ්ඩෙද? නෑ නෑ. කොණ්ඩෙ මිනිපිරි නෙවෙයි කොණ්ඩෙ කොහොමද? මිනිපිරි කියලා කියන්නේ නහයද? නෑ නෑ. නහය නෙවෙයි. මිනිපිරි කියලා කියන්නේ නියපොතුද? නෑ නෑ. ඒව නෙවෙයි. ඔය වගේ රූපේ තියෙන කැලරි ටිකක් කියන පොඩ කැලරි 32ම කියන්න ඕනේ නෑ. ඕනම් 32ම ආසනම් කියන්නේ. එතන ආචින් මුල් ටික අමතක වෙයි. දෙකක් තුනක් කියන්නේ. කේසාලෝම නකාදන්ත තතුමන්ස නහාරු වට්ටි යටි මිච්ච කියලා ඔය ඔක්කොම කියන්නේ නැහැ. ටිකක් කියන දෙකක් තුනක්. ඒතකොට ආච්චිට තේරෙනවා ඔය හතරක් විතර පහක් විතර කියලා ආච්චින් අන්තිමට අහන්න ආච්චි. දැන් ආච්චින් අහන කොණ්ඩ කියන්නේ මිනිපිරිද? නැහැ. නහය කියන්නේ මිනිපිරිද? නැහැ. නියපොතු කියන්නේ මිනිපිරිද? ඔක්කොම අහලා ඊට පස්සේ අහන්න ආච්චි රූපේ කියන්නේ මිනිපිරිද කියන එකපාරට රූපේ කියලා අහන්න එපා. එතකොට තේරෙන්නේ නැහැ. ඒක රූපේ කියන එක පොඩ්ඩක් විභජනය කරලා තමයි තේරුම් ගන්න ඕනේ. නැත්නම් ඔක ආයෙ අල්ලනවා. රූපේ කියන එක කෑලි කීපයකට කඩන්න. කඩලා ඉවර වෙලා අහන්න ආච්චි එහෙනම් ආච්චි ඔය ඔක්කොගෙම හැදිච්ච රූපේද මිනිපිරි කියන එක අහන්න. ආච්චිම කියන මොකද්ද? නෑ නෑ පුතේ. රූපේ කියන්නේ මිනිපිරි නෙමෙයි. ඊට පස්සේ ආච්චින් අහන්න. ආච්චි හිතෙනවනේ මෙතෙන්ට. ඒ හිතෙනවා කියන එකද මිනිපිරි කියන්නේ? ආච්චි මොනවා කියේද? නෑ නෑ. එහෙනම් මතකෙද මිනිපිරි කියන්නේ? නෑ නෑ. මිනිපිරි හරි ප්‍රඥාවන්තයි නේද ආච්චිගේ? ඔව් ඔව් මං වගේමයි. එතකොට කියන්නේ. එතකොට ඒ ප්‍රඥාවද මිනිපිරි කියන්නේ? නෑ. මිනිපිරි හරි උගත් නේද? ඔව් ඔව් මං වගේමයි. එහෙනම් ඒ උගත්කමද මිනිපිරි කියන්නේ? නෑ පුතේ. ඔය ටිකත් කියනවා. ඊට පස්සේ මිනිපිරියට දැනෙනවනේ අර කටුවක් උඩින් ගියාට පස්සේ කකුල උස්සගෙන දිව්වේ. ඒ දැනෙනවා කියන එක දාච්ච මිනිපිරි නෑ. ඔන්න ඔය ටික අහනවා. ඊට පස්සේ ආච්චිගෙන් අහන අන්තිම ප්‍රශ්නේ මොකද්ද? ආච්චිම කිව්වා නේද ඔය එකක්වත් නෙමෙයි මිනිපිරි කියන්නේ කියලා. එහෙනම් ආච්චි කියන්න බල මිනිපිරි කියන්නේ මොකද්ද කියලා. ආන් ඒතර ආච්චිට උත්තරයක් එන මොකද්ද? ඈ මිනිපිරි කියලා කියන්නේ මේ එකක්වත් නෙමෙයි මේ ඔක්කොටම කියන නමක් මිනිපිරි කියලා කියන්නේ. මේ ඔක්කොටම ආච්චි කියන නම තමයි මොනවද? මිනිපිරි. අම්මා කියන නම තමයි දුව. නේද? නංගි කියන නම තමයි
අක්කි.
අක්කි එමණි කියන්නේ. එයාගේ යාළුවෙක් කියන්නේ වෙන මොකක් හරි නමක්. ඒ නංගි අක්කා කියලා කියන්නේ මේ ඔක්කොටම කියන නමක් ඒ කියන්නේ. මිසක් ඒ නංගිට කවදාවත් මේකෙන් අක්කෙක් හොයන්න බෑ. අම්මා මේ ඔක්කොටම කියන නමක් තමයි දුව කියන්නේ. ආච්චි මේ ඔක්කොටම කියන නමක් තමයි මිනිපිරි කියලා කියන්නේ. මිසක් පොතන මිනිපිරි කියලා එකක් නෑ. ඒ කියන්නේ මෙතන මිනිපිරි කියලා වෙන් කරලා ගන්න පුළුවන් එකක් නෑ. ඒ කියන්නේ ඔන්න මෙන්න මේක තුලින් දැක්ක අනත්ත. අනත්තයි කියලා දැක්ක. ඒ වගේ මෙතන මෙන්න මේ පොදියක් තමයි විද්‍යාමාන වෙන්නේ කියලා තේරෙනවා. අන්න අනිච්ච. නමුත් ආච්චිට ආච්චිගේ හිතට එන අදහසක් ඒ දෙකටම පරිබාහිර අදහසක් එනවා. මිනිපිරි කියලා එක්කෙනෙක් ගැන හැඟෙනවා. අන්න එකට කියනවා දුක්ඛ කියලා. අනිච්ච දුක්ඛ අනත්ත වශයෙන් මේක අවබෝධ කරගත්තා. දැන් අපි වැටට දැම්මා මිනිපිරිට දැම්මා. දැන් ඉතින් ආච්චිට කණ්ණාඩියක් ඉස්සරහට යන්නේ තියෙන්නේ. ආච්චි හොම් හොක ගිහිල්ලා ආච්චිට දාගන්න. දැම්මට පස්සේ ආච්චිට තේරෙන්න ගන්න මොකද්ද? ඈ මේ විදිහටම දාන්න ඇති ඉන්නේ. මේ විදිහටම දාගන්න ඇති ඉන්නේ. මතකය කියලා කියන්නේ මමද? නෑ. නියපොතු? නෑ. නියපොත්ත දිහා බලාගෙන හිතන්න පුළුවන් ආච්චිට. මේ නියපොත්ත කියලා කියන්නේ මම නෙමෙයිනේ කියලා. නේද? දැනීම, සංඥාව, හැඳිනීම, වැටහීම, ඥාණය, බුද්ධිය, මතකය. ඔය ඔක්කොටම දැම්මට පස්සේ යාට ආච්චිට තේරෙනවා ඔය එකක්වත් නෙමෙයි මම කියන්නේ කියලා. ඔය ඔක්කොටම කියන නමකුයි මම කියන්නේ. මිසක් මම කියලා කෙනෙක් මේ ලෝකේ නැහැනේ කියලා. අන්න ආචර තේරුණා. නේද? ඔන්න මේක දුනේ ආචි දුක්ඛ ආර්ය සත්‍ය, සමුදය ආර්ය සත්‍ය, නිරෝධ ආර්ය සත්‍ය, මාර්ග ආර්ය සත්‍ය තේරුම් ගත්තා. නමුත් ওই වචන වලින් ඇහුවොත් එහෙම මොනවක්වත් දන්නේ නැහැ. දැන් ආචිර ඔබ කිව්වේ නැහැනේ මේක දුනේ හිතක් උදා වෙන වැවෙනු කියලා කිව්වෙත් නැහැනේ. අපරාධනේ දෙය කිව්වේ නැත්තේ. කෝ කිව්වේ නැහැනේ හිතක් උදා වෙන වැවෙනු කියලා කිව්වේ නැහැ නේද? ආයි කියනවම මේකද හිතක් උදා වෙනව වැවෙනව කියලා එහෙම නෙමෙයි ඕනේ. උදයව්වේ ඕනේ. දැන් මෙතන උදාවීම තියෙනවා බෙංගතුනේ. මොකද්ද උදාවීම මේකේ? ඇයි ඔබ කිව්වේ? මේ ඔක්කොම තමයි මේ තියෙන්නේ හැමතැනම. ඒ කියන්නේ ගොඩවල් විද්‍යාමාන වෙනවා. ඒ තමයි උදය කියලා කියන්නේ. ඒකෙන් එකක් හැදෙන්නේ නැහැ කිව්ව ගමන් උදේ වැටුණා. ඒ කියන්නේ උදේ කියලා කියන්නේ මේ උදේ උදාවීම. මේ ඔක්කොම එකට එකතු වීමක් තියෙන්නේ. අන්න උදාවීම. එතන තියෙන උදයව්‍ය කියන එක. උදයව්‍ය නැතුව නිවන් දකින්න බෑ. ඒකට හිතක් උදා වෙනව වැය වෙනව කියලා එකක් ඕනේ. එහෙම එකක් නැහැ වේගත. ඕන්නම් ඉතින් ආච්චිර මෙන්න මේ ටික තේරුණාට පස්සේ ඕන්නම් හිතක් කියන එකක් උපමා කරලා අරගෙන ඒකෙන් නිවන් දකින්නත් පුළුවන්. දැන් මොකද පිළිගන්නේ මේ සමස්තයේ වැටුණාට පස්සේ මේ කොටස හොඳට තේරුණාට පස්සේ මෙතනින් එහාට තියෙන්නේ අරමුණු වෙන සෑම උදාහරණයකටම අනිච්ච දුක්ඛ අනත්ත දාගන්න නැති ඉන්නේ දිගින් දිගටම දාන්න නැති ඉන්නේ එන ඕන උදාහරණයකට දාන්න තියෙන්නේ එකපාරට හිතක් ගන්න උදාහරණයට දාන අනිච්ච දුක්ඛ අනත්ත කොහොමද දාන්නේ ආච්චි කොහොමද හිතකට අනිච්ච දුක්ඛ අනත්ත දාන්නේ හිතක් කියලා කියන්නේ මොකද්ද රූප වේදනා සංඥා සංකාර විඥාන ඒ කියන්නේ අරමුණක් විජානනය වීමට තමයි හිතක් කියලා කියන්නේ තේරෙනවද එතකොට හිතක් කියලා කියන එකෙන් මොකද්ද නැත්තේ මේ වගේම තමයි ඉතින් දැන් මේ මේ වැට කියලා ගන්න මේ ඔක්කොම තමයි හිතක් කියලා ගත්තොත් එහෙම දැන් හිත කියලා එකක් මෙතනින් වෙන් කරලා ගන්න එහෙම බෑ හිත කියලා කියන්නේ ඔන්න ඔය කියන ඔක්කොටම ඒ කියන්නේ අරමුණක් විජානනය වීමේ වැඩපිළිවෙලට කියනවා හිතක් කියලා සරලයි මේ ඔක්කොගෙම එකතුවට කියනවා වැට කියලා අරමුණක් විජානනය වෙන වැඩපිළිවෙලට කියනවා හිත කියලා. තේරෙනවද? දැන් ඔන්නෝම තේරුම් ගත්තට පස්සේ විගතර ඉතින් එහාට ඕන උදාහරණයක් දාන්න. ඇහැ අනි ඇහැ. ඇහැ පිළිබඳව දාන්න බැරිද? පුළුවන් නේද? කොහොමද දාන්නේ? කොහොමද දාන්නේ ඇහැට? දැන් මේ වැටට දාපු විදිහට තමයි ඇහැට දාන්නත් තියෙන 아무ත එකක් නැහැ. ඒ කියන්නේ නිවන කියන එක කරන්න ඇහැ කියන එක උදාහරණයක් අරන් දැන් මේ තියෙන්නේ. ආ මෙන්න මේක තේරුම් ගන්න. දැන් මෙතන මෙන්න මෙහෙම ෆික්ස් වෙච්ච දේවල්. අපි තේරුම් ගන්න යන තැන්වලදී මේක පිටුදේ එක එක විදියට කඩන්න පුළුවන්. එක එක විදියට බිඳලා බලන්න පුළුවන්. ඒ තේරුම් ගන්න යන්නේ. දැන් අපි මේ බිඳලා බැලුවේ එක විදිහකට මේ. දැන් මේකත් අපි බිඳලා බැලුවේ තව විදියකට. දැන් මේ අපි අනිච්චනේ තේරුම් ගන්න ඕනි. දැන් ආච්චි අම්මට මේ ලෝකේ ඇත්ත තේරුම් ගන්න අපි ගත්තේ උදාහරණෙ මොකද්ද? වැටක්. මේ ආච්චි ගොඩක් දේවල් දන්නේ නැති කෙනෙක්. වැටක් උදාහරණ ගත. එයාලා මේ දඩු කෑලි ටිකක්, ඒකේ තියෙන ওই ගැට ගහපු ලී ටිකක්, ওই ටික තමයි එක්සැම්පල් එකට ගත්තේ. නමුත් penggුතුනි මේ කියන වැටම කියන්නේ මේ කියන වැටතුලින්ම අනිච්ච තේරුම් කරලා දෙන්න මේක තව විදියට බෙදන්න පුළුවන්. ඔන්න ඔක පොහොඳට අල්ල ගන්න ඕනේ. මොකද මේ දහම් දේශනා තුලදී මේ බෙදෙන ක්‍රම එක එක දවස්වල අපි එක එක විදියට කතා කරනවා. ඔබට මේ පැටලෙන්නේ නැත්තම්. මේ වැට කියන එක බෙදන්න පුළුවන් තව විදියක් කියන්නේ මේ වැට කියන එක දැන් අපි බෙදුවේ කොහොමද? අපි කොටස් තුනකින් බෙදුවා. මේ අතර තියෙන ලී දඬු, මේ අතර තියෙන ලී දඬු, මේ ගැට ගහපු පුංචි පුංචි පටි කෑලි. අන්න ඒ විදිහට තමයි අපි මේ අවස්ථාවේ මේ වැට කියන එක බෙදලා වැටක් නැති බවත්, තියෙන සමූහයක් බවත්, ඒක ගැන හැඟෙන එක විකෘතියක් බවත් තේරුම් ගත්තේ. වැටහෙනවද හැමෝටම? දැස් පියාගෙනත් වැටහෙන එකයි වැඩි. හරි. එතකොට මොකද කියන්නේ? මෙන්න මෙහෙම මේක වටහල් දෙන්න පුළුවන්. පිටුදුනේ ඕකම තව කෙනෙකුට තව විදිහකට ඔය වැටහීමෝ කියන විග්‍රහ කරන්න පුළුවන්. ඒක කොහොමද දන්නවද? දැන් අපිට ඕන නම් පුළුවන් පිටුදුනේ මේ මෙතන තියෙන ඒවම තව විදිහකට බෙදලා බලන්න. ඒ කියන්නේ අපිට පුළුවන් මෙතන පටවි ගතියක් තියෙනවා. ආපෝ ගතියක් තියෙනවා. තේජෝ ගතියක් තියෙනවා. ඔන්නෝම ගතියක් මෙතන තියෙනවා. දැන් මේ පටවි ගැතුර අපි කොහොමද අහන්නේ නම් ප්‍රශ්නේ? ආච්චි පටවි ගැටියද වැට කියන්නේ කියලා අහන්න ඕනේ එතකොට. තේරෙනවා කියන්නේ? ආච්චි ආපෝ ගැතියද වැට කියන්නේ? නෑ. පටවි ගැතියද වැට කියන්නේ? නෑ. තේජෝ ගැතියද වැට කියන්නේ? නෑ. වායෝ ගැතියද වැට කියන්නේ? නෑ. දැන් අපි මෙහෙම නෙමෙයි බෙදුවේ එතකොට. එකම දේපෙන් උතුණි වෙන මොඩල් එකකට තමයි බෙදුවේ. තේරෙනවද? දැන් මේ කියන්නේ අමුතු නිවනක් නෙමෙයි. මේකෙදි නිවන එකයි. මේ කතා කරන අනිච්ච එකම විදිහක් තියෙන්නේ. නමුත් මේ අනිච්ච කියන එක වටහලා දෙන්න එකම උදාහරණයක් අරගෙන ඒක මොඩල් කීපයකට විග්‍රහ කරන්න පුළුවන්. එකක් තමයි මෙන්න මේ කෑලිවලි. මේ කෑලි පහෙන් අපි විස්තර කරා. ආයෙ ඕන නම් පටවි කියන ඒ කොටස් වලින් විග්‍රහ කරන්න පුළුවන්. එහෙම පුළුවන් විග්‍රහ කරන්න. ඒකේදී උදාහරණයට අනුව තමයි ඒක විග්‍රහ කරන්න වෙන්නේ. දැන් එතකොට මේකිනුත් අන්තිමට තේරුම් ගත්තේ මොකද්ද? ආචීන් අහනවා ආචී පටවි මෙන්න මේ වැට කියන එකේ තියෙන පටවි ගතිය කියන එකද වැට කියන්නේ කියලා අහනවා. එතකොට ආචී කියන්නේ මොකද්ද? නෑ අර උත්තරේමයි දෙන්නේ. දැන් අර මේක තමයි ලේසි මේක මේ කලින් කතා කරපු එක. පුදුම ලේසියි ඒක. හරිම සිම්පල්. ඔබ කැමති නම් තව ටිකක් ගැඹුරු එකක් ගන්න. ආස එකක් ගන්න. ආසයක් අර ඕන එකක් කරන්න. මේක විල් ලේසි මේක. අපි පොඩ්ඩක් ඉතින් එහෙම නිකන් ස්වාමීන් වහන්සේ එහෙම නිකන් අපි අපිට එහෙම හැයිද අපිට පොඩ්ඩක් ඇඩ්වාන්ස් කේස් එකක් දෙන්න. හරි ඉතින් ඒක ගන්න එහෙම. පටවි ගතියද වැට කියන්නේ. නෑ. ආපෝ ගතියද තේජෝ ගතියද වායෝ ගතියද වැට කියන්නේ. නෑ නෑ පුතේ ඔය එකක් අර මේ වැට කියන්නේ අන්න එහෙම වැට විග්‍රහ කරලා දෙන්න පුළුවන්. දැන් ඔබ සමහර තැන්වල අහලාද මෙන්න මෙහෙම. දැන් මේ අනිත්‍යතාවයේ විස්තර කරන්න මේ අනිත්‍යතාවය විස්තර කරන්න ගන්නකොට වින්තුනේ මේ මේ මෙතන මේ උදාහරණයට වැට වෙනුවට සමහර වෙලාවට ගොඩක් වෙලාවට මේ රූප මේ මෙන්න මේ කියන යුනිට් එකක් ගන්නවා මේ අනිත්‍ය තේරුම් ගන්න. මේ ගොඩාක් උදාහරණ ලෝක කතා කරනවා. දැන් මෙතන වැටක් නෙමෙයි තියෙන්නේ. මේක තේරුම් ගන්න ඕනේ මොකද්ද? අනිත්‍ය දුක්ඛ අනාත්ත. දැන් අනිත්‍ය දුක්ඛ අනාත්ත තේරුම් ගන්න උදාහරණ ඒව පින්තුනේ එක එක තැන්වල එක එක උදාහරණ අරන් තියෙන්නේ. දැන් මෙන්න මේක ටික විශේෂ උදාහරණයක් මේ. මේ මේ වගේ උදාහරණයක් අරගෙන මේක තේරුම් ගන්න දැන් තියෙනවා. දැන් අනිත්‍යතාවයේ තේරුම් ගන්න මේක උදාහරණයකට ගත්තොත් මෙන්න මේ යුනිට් එකක් උදාහරණයක් ගත්තොත් මේ ගොඩාක් කොටස් වලට මේක මොඩල් කීපෙක විග්‍රහ කරන්න පුළුවන්. කොහොමද? අපි එක එක යමුකෝ බලන්න. දැන් මොකක්ද තේරුම් ගන්න ඕනේ? අනිත්‍ය දුක්ඛ අනාත්ත. උදාහරණයට ගත්තේ මොකද්ද? මේ පුද්ගල රූපයක් ගත්තේ උදාහරණයට. දැන් ගන්නවා අපි උදාහරණ. මොන එක ක්‍රමවේද කීපයක් බලමු අපි. එකක් තමයි. මේ රූපෙද පුතා කියලා කියන්නේ. හරිද? එහෙනම් අපි රූපේ කියන අපි තේරුම් ගත්ත කලින් රූපේ කියන එක පාට කියන්නේ නැහැ. ඒකේ කැලිටියක් අරගෙන අන්තිමට අහන රූපේද පුතා කියන්නේ. ඒ පාර කියනවා නැහැ. ඊට පස්සේ අහනවා මෙතෙන්ට දැනෙනවා. ඒ දැනෙනවා කියන එකද පුතා කියන්නේ? නැහැ. ඊට පස්සේ මෙතන හඳුන ගන්න වැඩපිළිවෙලක් තියෙනවා. ඒකද පුතා කියන්නේ? නැහැ. ඊට පස්සේ අහනවා මෙතන කතා කරන වැඩපිළිවෙලක් වෙනවා. ඒ කතා කිරීමද පුතා කියන්නේ? නැහැ. මෙතන හිතෙන වැඩපිළිවෙලක් තියෙනවා. ඒකද පුතා කියන්නේ? නැහැ. ඊට පස්සේ මෙතන මේ ශාරීරික වැඩ ශාරීරික ක්‍රියාත්මක වෙන වැඩ පිළිවෙලක් තියෙනවා. හැමතිස්සෙම මේක දුවනවා කියලා අපි නම් කරනවා. උඩපයින්නවා කියලා නම් කරනවා. අතපය හොල්ලනවා කියලා නම් කරනවා. ඇවිදිනවා කියලා නමින් හඳුන්වනවා. අන්න ඒවද මේ පුතා කියන්නේ කියලා අහනවා. එතකොට කියනවා නෑ කියලා. ඊට පස්සේ කියනවා මෙතෙන්ට දේවල් වැටහෙනවා කියලා. වැටහෙනවා. හාත්පස වැටහෙනවා කියලා ගම මේක අස වෙන මේ අහගෙන ඉන්න මේ ටික. කොහොම හරි. එහෙමත් අහනවා පුතා කියන්නේ ඒකද කියලා. එතකොට කියන මොකද්ද? නෑ ඔය පිංගුතුන් එක මොඩල් එක මොකද්ද මේ මොඩල් එක මෙන්න මේ කියන ලෝකය RVSSV රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ක්‍රමයට කඩලා අනිත්‍ය දුක්ඛන තේරුම් ගන්නවා තේනවද ඒ එක මොඩල් එක තව ක්‍රමයක් තියෙනවා මේක කඩනවා දෙකට නාම රූප කියලා අන්න මේ තව මොඩල් එක අහනවා මේ ඔක්කොම තියෙන රූපෙද පුතා කියන්නේ කියලා නෑ නෑ එහෙනම් මේක ඇස්සේ රූප නොවන යමක් තියෙනවනම් ඒ කියන්නේ දැනෙන එක හඳුනන එක සංකාර විඥාන ඔය ඔක්කොම එක පොදියට අරගෙන ඒවට කියනවා නාම ධර්ම කියලා මේ රූපෙට අමතරව මෙතන යමක් තියෙනවනම් ඒකද පුතා කියන්නේ කියලා අහනවා එතකොට කියනවා නෑ නාම කියන්නේ පුතා නෙමෙයි රූපෙ කියන්නේත් පුතා නෙමෙයි අන්න ආය අනිච්ච තේරුම් ගත්තා. එතකොට මේ වාර අනිච්ච තේරුම් ගන්නකොට මේ උදාහරණය නැත්තම් මේ ලෝකය නාම රූප කියන ක්‍රමයට තමයි බෙදලා තේරුම් ගත්තේ. දැන් ඒ තව මොඩල් එකක්. වැටහෙනවද? තව මොඩලයක් තියෙනවා. ඒක කොහොමද ලියන්නේ?
ඇස රූපය කන ශබ්දේ නාසේ ගන්ධේ
ඔන්නෝම දැන් මේ තියෙන මොඩල් එක මේ තියෙන එක්සැම්පල් එකම ආයි අහනවා වෙන ක්‍රමකින් කරලා අහනවා මෙතන තියෙනවා මේ ඇහැයි රූපෙයි එකට ගැටිලා වෙන process එක. ඒ කියන්නේ පේන වැඩපිළිවෙලක් තියෙනවා ඇහැ රූපෙත් එක්ක. අහනවා පුතේ පුතා කියලා කියන්නේ ඇහැ රූපෙද කියලා අහනවා. මෙන්ද මේ ඇහැ රූපේ ගන්න වැඩපිළිවෙලද දරුවා කියලා කියන්නේ? නෑ. කන શબ્දයේ ගන්න එක ඒ වැඩපිළිවෙලද දරුවා කියලා කියන්නේ? නෑ නෑ. ඊට පස්සේ දිව රසයේ ගැටෙන වැඩපිළිවෙල දැන් මේක එහෙම එකක් තියෙනවනේ පිඟුදුනි. දැන් මේක ඇහැ රූපේ ගැල වැඩපිළිවෙල නැද්ද මේක ඇතුලේ? තියෙනවා. කන શબ્දයේ ගන්න වැඩපිළිවෙලක් තියෙනවද? තියෙනවා. ඒ වැඩපිළිවෙලද පුතා කියලා කියන්නේ අහනවා. ඒකද? නෑ. ඊට පස්සේ කය පහස ගැලපිලා වැඩපිළිවෙලක් තියෙනවනේ. ඒකද පුතා කියන්නේ? නෑ. ඊට පස්සේ දිව රසයේ ගන්න වැඩපිළිවෙලක් තියෙනවනේ. ඒකද පුතා කියන්නේ? නෑ. මනදම වැඩපිළිවෙලත් ඒකද පුතා කියන්නේ? නෑ. අන්න පිඟුදුනි මේක හය ආකාරයකට කැඩුවා. මේ කියන එක්සැම්පල් එක විභජනය කළා හය ආකාරයකට. හය ආකාරයට විභජනය කළේ වෙලා අනිත්‍යතාවය තේරුම් ගන්නවා. අන්න ඒතර තේරෙනවා නෑ නෑ. ඔය එකක් අන්න මේ පුතා කියන්නේ කියලා. ඒක තමයි ඔබ සමහර දැන් වල අහලා ඇත්තේ ඇස අනිච්චයි රූපය අනිච්චයි. කන අනිච්චයි සද්දේ අනිච්චයි. අහලා තියෙනවනේ. ඈ? ඇස රූපය, කන ශබ්දය, නාසය ගන්ධය, දිව රසය, කය පහස, මන ධම්ම. ඔහොම අහලා තියෙනවනේ 12 ආකාරයක් ගැන. දැන් මොකද්ද මේ 12 ආකාරය කියලා කියලා දෙන්නේ අන්තිමට? මේ එක්සැම්පල් එකක් අරගෙන ඒක මේ විදිහට නෙමෙයි කැඩුවේ. වෙන විදිහකට. මොකද මේ සියල්ල තේරුම් ගන්න එපා. දැන් අපි මේක දුන්නේ RVSSV කියලා ගත්තාම වෙන මුකුත් මේක කතා කරන්න දෙයක් නැහැ. මොකද ඒ කැලේ මේ ඔක්කොම හඳුන්වන්න පුළුවන්. මේ මුළු ලෝකෙම මේ විදිහට ආවරණය කරන්න පුළුවන්. මේ ලෝකෙ මේ විදිහට ආවරණය කරන්නත් පුළුවන්. මේ ලෝකෙ මේ විදිහට ආවරණය කරන්නත් පුළුවන්. ආයෝ බලලාදී ඇහැ රූපේ චක්කු විඥානේ චක්කු සම්පස්සේ චක්කු සම්පස්සජා වේදනා කියලා. ඒ කියන්නේ මේ ඇහැ හා සම්බන්ධ වැඩපිළිවෙල ටිකක් තව සංකීර්ණ කරලා අරන් තිනේ. ඉතින් තව විස්තර විග්‍රහ කරලා තියෙනවා. එහෙම කියලා මේක කඩන්න පුළුවන්. ඒතකොට 18 ආකාරයකද කොහොමද මේක කැඩෙනවා? එහෙමත් බෙදාවෙන් කරන්න පුළුවන්. දැන් මේ බෙදාවෙන් කරලා ක්‍රමවේද පිංගුතුනේ ඔය තියෙන. මෙසම මේ නිවන් දකින්න වෙන වෙන විදි නෙමෙයි තියෙන්නේ. මොකද නිවන් දකින්න ඔ එහෙම ගන්න පුළුවන්. හරි. ඒක කියන්නේ අර දැන් නිවන කියන එක මෙන්න මේක තුලින් පිටු නිවන දකින්නේ මෙන්න මේක තේරෙන්නේ බෑ ඔක්කොටම කලින් මේක නේද මුක් කරන්න බෑනේ අනිච්ච දුක්ඛ අනත් වැටෙන්න ඕනේ මොනව කරන්න දැන් මේ අනිච්ච දුක්ඛ අනත් වැටෙනවා කියලා කියන්නේ නිවන දැක්ක කියන එක දැන් නිවන කියන එක දකින්න මේ ලෝකයේ එක එක විදිහට විග්‍රහ කරපු තැන් තියෙනවා දැන් එවැනි දේශනාව ඔබට විටි විටි ඇහෙනවා දැන් සමහරවිට ඔබට මේ දවස්වල ඇහි වෙන්නේ මෙහෙම එකක් නම් ඔබට අද ඇහි ඔබට අද ඇහි මෙහෙම එකක් කර්මජකය චිත්තජකය තුජකය ආහාරජකය ඔන්නම කියලා ඇහි දැන් මොකද ඔය කතා කරන්නේ? සේම්. ආයිත් මොකද්ද මේ කතා කරන්නේ? කර්මජ කයද සත්‍ය කියන්නේ. ඔබ කියලා කියන කර්මජ කයද? ඒක කියන්නේ කයක් නේ. ඒක ඔබ වෙන්නේ කොහොමද? ඒ කයක් හේතුඵලයක් ඒ තියෙන්නේ. චිත්තජ කයද ඔබ කියලා කියන්නේ. මේ හිත හැදෙන වැඩපිළිවෙලක් තියෙනවා. හිත සමූහයක් සමුදේ වෙනවා. ඒකද ඔබ කියන්නේ? නෑ. එරවස උත්තුජකයක් නිර්මාණය වෙන මේ හේතු නිසා වෙනමම ඒකද ඔබ කියලා. ඔය කය කියලා කියන්නේ මොකද්ද? සමූහයක් කියන එක. දැන් ගුරු හාමුදුරන් වහන්සේ මේක හොඳට විග්‍රහ කළා දෙයි ඔබට. ආහාරජ කය කියලා කියන්නේ ඔබ කියලා කියන්නේ. නෑ. ආයිත් මොකද්ද මේ කරේ? මේ ලෝකේ ආයි වෙන විදිහකට විභජනය කරලා ආයිත් ඔප්පු කරනවා අනිත්‍ය දුක්ඛ යනත්තයි කියලා. දැන් මේවා විගත දැන් මේක අහගෙන ඉන්න කියලා කිව්වේ ඒක. දැන් මේවා ඔක්කොම නැත්තම් මොකද වෙන්නේ? දැන් මං වඩන්න ඕනේ ඒකජකයි චිත්තජකයි උතුජකයි ආහාරජකයි ඒකද වඩන්න ඕනේ. එහෙම නැත්නම් රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාද වඩන්න ඕනේ. යහනේ මන් දන්නේ මන් දැන් නාම රූපද වඩන්න ඕනේ. එහෙම නැත්නම් මන් දැන් ඇහැ රූපේ කන ශබ්දේ මොකද්ද වඩන්න ඕනේ මන් දැන්. දැන් ඕම් උනාවන්දි වඩා ගන්න තමයි වෙන්නේ අන්තික. දැන් ඔක්කොම පටල ගන්න ඕනේ නැත්තම්. ඇඩේනෝද මේ කියන්නේ එක කතාවක්. මේ ඔක්කොම පිඟුතුනේ මේ ලෝකය කියන එක විභජනය කරලා මෙන්න මේ තැනට හිතක් අරන් එන්න කියන ඒවා තමයි මේ ඔක්කොම උඩ තියෙන්නේ. මෙතනින් මෙන්න මේක තමයි ওই ඔක්කොගෙම ප්‍රතිඵලය. මේ සියල්ලක ප්‍රතිඵලය වෙන්නේ අනිච්චයි කියලා වැටහෙන එක. දුක්ඛතාවය හොඳට පිළිඹිබු වෙන එක. අනත්ත කියනක හොඳට වැටහෙන තමයි මේ ඔක්කොගෙම අන්තිමට වෙන්න ඕන දේ. වැටහෙනවද? දැන් මේක උනාට පස්සේ මෙතනින් එහාට තියෙන එකම ක්‍රමය මෙතනින් එහාට තියෙන. මෙතනින් එහාට තියෙන රහතන් වහන්සේ. ආරස්ඨයන් මාර්ගය හරහා ඒ කායන වයම් බික්කවේ මග්ගෝ සත්තාන විසුද්ධිය. මේ විසුද්ධිය කියන එක වෙන්න වෙන වෙන එක එක ක්‍රම නැහැ. නමුත් මේක තුනේ ඒ ක්‍රමයට එන්න අර කියන අපි ගේම් එකට එන්ටර් වෙන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා කියලා. ඒකයි ඔය කියන්නේ. දැන් 84,000 ක්‍රම වේදයක් තියෙනවා කියලා කියනවා. ඉතින් මේ මේව තමයි තියෙන්නේ. මේක බෙදලා 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 අනන්ත අප්‍රමාණයක් බෙදලා තියෙනවා. ඕන විදිහකට පුළුවන් පිටුතුනේ. හැබැයි කියලා එකම තැනකින් නිවනට යන්නේ. දැන් අපි හිතමුකෝ කෙනෙක් ඉන්නවා, කෙනෙක් කියලා කියන්නේ දැන් මේ වඩන්න ගත්ත කෙනෙක් ඉන්නවා. ඒ කෙනා වැඩිපුරම මානසිකාර කරන මෙන්න මේ කොටසේ ඒකජකයි, ද්විජකයි, ත්‍රිජකයි, චතුජකයි මොනවා හරි. ඔන්න ඔය ක්‍රමයකට තමයි මේ මේ ලෝකේ අනිත්‍යතාවයේ දුක්ඛ අනත කොටස වෙන් කරගන්න උත්සාහ කරන්නේ. දැන් එන්න මග වඩ ඉන්නවා. තව කෙනෙක් ඉන්නවා. මේක අහලත් නැහැ. මේක ගැන දන්නේත් නැහැ, අහලත් නැහැ, මුකුත් තේරෙන්නේ නැහැ. මේක දන්නව හැබැයි. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ක්‍රමයට මේ ලෝකේ බෙදලා මෙන්න වඩාගෙන යනවා. තව කෙනෙක් කියන ඒව තේරෙන්නේත් නැහැ. නාම රූප කියලා විතර එයා තේරුම් ගන්න තියෙන්නේ. මොකද ආචාර්යවරයන් වහන්සේ ඒක තමයි කියුවේ. ඒකෙන් තේරුම් අරගෙන මේක වඩාගෙන යනවා. තව කෙනෙක් ඉන්නවා. ඒකේන ආයතන වලින් තමයි තේරුම් ගන්න තියෙන්නේ. මෙතන මේ ඇහක් තියෙනවා, ඇහැ මෙහෙමයි. කනක් තියෙනවා, කන මෙහෙමයි. ඇහැයි කනයි නාසයයි දිවයි කනයි හැර මෙතන වෙන මොකුත් නැහැ. අන්න ඒකට අන්න ඒ ක්‍රමෙට තමයි එයා තේරුම් ගන්න තියෙන්නේ. දැන් අපි පිටුතුර ඔක්කොම තේරුම් ගන්න තීච්ච ක්‍රමවේද නිසා මේ මොඩල් වෙනස් වුණාට හිතන විදිහ එකයි ඔය හැමෝටම. අනිච්ච දුක්ඛ අනාත්ත කියන එක වෙනස් වෙන්නේ නැහැ එතකොට. එතකොට මේක දෙන්නේ කර්මජ අනිච්ච කියලා හිම එකක් නැහැ. පංචස්කන්ධ අනිච්ච කියලා හිම එකක් නැහැ. ආයතන අනිච්ච කියලා හිම එකකුත් නැහැ. තේරුණාද? නාම රූප අනිච්ච කියලා හිම හිමීම නැහැ. අනිච්ච දුක්ඛ අනාත්ත ඔක්කොම එක එක රහතන් වහන්සේලා ඔක්කොම සමානයි. සංඝයා වහන්සේ සමානයි මේ අවස්ථාවේදී. නමුත් උන්වහන්සේලා ඒ සංගත්වය පූර්ණේ කර ගැනීම සඳහා ගන්න උදාහරණ ගන්න මොඩල්ස් එයා වෙනස් වෙනවා. වැටහෙනවද මං කියන එක? දැන් එතකොට මෙතන මේ මෙයා වෙනස් වෙන්නේ නැහැ මාත්‍රයක්ක්. මෙතනින් පස්සේ දින වෙනස් වෙන්නේත් නැහැ මාත්‍රයක්ක්. මේවා වෙනස් වෙන්න පුළුවන් දේශනාවෙන් දේශනාවට වෙනස් වෙනවා. දැන් සමහර තැන් තියෙනවා මේකද මේ මේ එකක්වත් කතා කරන්නේ. මේ තේරුම් ගත්ත අනිච්චම තවදුරටත් විග්‍රහ වෙන්න සපෝට් කරන තව දහම් කරුණු වෙනවා සමහර ඒවා. ඒවා කෙලිම මේ මොඩල් එකකුත් නෙමෙයි. ඒවා කෙලිම අනිච්ච කියන එක තව ඔප්පු කරන්න දාන ඒවා තියෙනවා. ඒවා මෙතෙන්ට ඇඩ් වෙනවා සමහර ඒවා. එහෙම එහෙමත් පොඩි පොඩි ඒවා එහෙම එහෙමත් තියෙනවා. මේ අනත්ත් කියන එකට පොඩි පොඩි උදාහරණ එනවා. මේ අනත්ත් කියන එක තවදුරටත් ඔප්පු කරගන්න එන පොඩි පොඩි උදාහරණ කැරිත ඒවා මෙතෙන්ට ප්ලග් වෙනවා. දුක්ඛ ගැන ඒ කියන්නේ දුක කියලා කියන්නේ මහා විකාරයක් බොරුවක් මේ අනාගතයේ අතීතයේ. ඇයි අරක? මොකද්ද? කාලය ගැන කතා කරනවා. අකාලයක අකාලිකත්වය. දැන් කොහෙද වැටෙන්නේ? දැන් මේ මේ කොහෙද මේ මේ සෙටප් එකේ කොහෙද වැටෙන්නේ? මෙන්න මෙතෙන්ද වැටෙන්නේ. මේ විකෘති මානසිකත්වයක් හැදුනට පස්සේ කාලිකත්වයක් පැන වෙනවා. අතීතයක් ගැන හැගෙනවා. දේවල් මෙතන ඉඳලා මෙතන ඉඳලා තිබුණා කියලා හිතෙන්න ගන්නවා. අනාගතයක් ගැන හැඟෙන්න ගන්නවා. මං කාලයක් තිස්සේ ඉන්නවා කියලා හැඟෙන්න ගන්නවා. ඔය පිංගුතුනේ මේ දුක්ඛතාවයේ පිළිබඳ තවදුරටත් කලකිරෙන්න තියෙන දේවල්. ඒ කියන්නේ ඔබ පිංගුතුනේ පිඟානක් සෝදනවා. ඒ පිඟාන සෝදන්න ඔබට පුළුවන් ඕන වතුර ටිකක් දාලා සෝදන්නත් පුළුවන්. තව ටිකක් ලේසියෝකට ওই මොනවා හරි ලික්විඩ් එකක් දැම්මනම්. ලික්විඩ් එකක් දැම්මනම් ටක් ගාලා හොද ගන්න පුළුවන්. අන්න ඒ වගේ. මේ දුක්ඛ කියන එක ගැන කලකිරෙන්න එපැයි. මේ කලකිරීම කියන එක තවදුරටත් හොඳ තීරෝ කරගන්න පොඩි පොඩි ලික්විඩ් જાතියෙම ගුරුහාමුදුරු දාන එක වරදුක් ගාලා. දැන් දැම්මට පස්සේ මේ හලාගෙන හැමතැනම නා ගන්න එපා. උන්වහන්සේ විම් එකක් මොන හරි දෙන මොන හරි ලික්විඩ් එකක් දෙන දුන්නට පස්සේ ඒක මෙන්න මෙතෙන්ට හලා ගන්නවා. දැන් මෙතෙන්ට හැලුවාට පස්සේ දැන් කර්මජයකට කොහොමද කාලිකත්වයේ දාන්නේ? කර්මජයි කාලිකත්වයේ මොකක්ද ගැළපෙන්නේ නැන්නේ? එතකොට ඉන්දියාප්පයි බෝල්ට් ඇනයි වගේ. දැන් කිසි ගැළපීමක් නැහැ. දැන් ඒකට මේක දාන්න බෑ, මේකට ඒක දාන්න බෑ. දැන් මේ මොකද්ද මේ කියන්නේ? දැන් වේදනාවට කාලිකත්වයක් දාන්න. දැන් මොකද කරන්නේ? දැන් ඊයේ මේ මුකුත් දාගන්න බෑ. දැන් රට පැටලෙනවා ඊට පස්සේ. නව් දැන් කටවල් අරගෙන අහගෙන ඉන්න ඔය ස්වාමීන් වහන්සේ කෙනෙක් නම් කාලිකත් බුදු අම්මෝ අතීතයක් නේ අනාගතයක්. මාර වැඩක් නේ. අහගෙන ඉන්න විතරයි. ඊට පස්සේ කොහෙටද ඇප්ලයි කරන්න කිව්වොත් එහෙම දන්නේ නැහැ. උභාසික වුණා මම කාලිකත්වයේ කියන්නේ මොකද්ද කියලා මම කියන්න. එහෙම බෑ. දැන් ඔය කියන්නේ මේ එක එක තැන්වලට දාන්නේ මේවා. දැන් සමහරවල් සතර අපාය ගැන එහෙම කතා කරනවා. දැන් සතර අපාය ගැන කතා කරනවා පිටුදුනේ මේකේ ආදීන කොටසට වැටෙන්නේ. ඒකිනුත් කරන්න පිටුදුනේ මෙන්න මේ ලෝකයේ පිළිබඳ බොරුව ගැන තියෙන බලාපොරොත්තු අත්හැරලා දානවා. මොකද මේ ආස්වාද ගැන කතා කරනවා. දැන් ආස්වාද කියනකොට තමයි මේකට අහිති. ඔය කතා කරන ගොඩාක් දේවල් පිටුදුනේ මෙන්න මේ විකෘති ලෝකයට අහිති. දැන් ඔබගේ සමහරවල් ඥාති කියලා කෙනෙක් කොහෙද ඉන්නේ කියලා අහනවා. කවදදහන බැන්දිකාව හරි කවදදහන ඩිවෝස් කලේකාව හරි ඕම අහනවා දරුවා කියන්නේ මොකද්ද කියලා අහන එහෙම ප්‍රශ්න අහනවා. දැන් ඒවෙන් කරන්න මේක උදේ මෙන්න මේක ලික්විඩ් දාන මේක දිය කරන්න මේ බලාපොරොත්තු සිඳින්නේ. ඒවා මෙතෙන්ට වැටෙන්නේ ඔක්කොම. මොඩල් එකක් නෙමෙයි කතා කරන්නේ. මේ මොඩල් එනකොට තමයි පොඩ්ඩක් පරිස්සම් වෙන. මොඩල් එනකොට ඊරවසේ ගොඩ දෙනෙක් කරන්නේ මේ ඔක්කොම අයින් කරලා දාලා. දැන් තමයි වැටහුනේ. දැන් අද තමයි වැටහුනේ කියලා ඉවරල දැන් මේක කරලා හරියන්නේ නැහැ. මේ එකක් මේ රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණේ වෙන පරණ කැලේ ඔක්කො විසිකල් දාන ගන්න මේක. ඒ කර්මජකයි ඒකජකයි තිච්චකයි තිච්චකයි චස්සුකයි හනුවන. ඊතර මේ කතා කරපුවා එදා මට මොනවත් වැටහිලා තිබුණේ නැහැ. දැන් තමයි වැටෙන්නේ. නෑ නෑ එතකොට එදා වැටහිලත් නැහැ. අද වැටහිලත් නැහැ. එදා වැටහිලත් නැහැ. අද වැටහිලත් නැහැ. හේම ගන්න නැහැ. දැන් මේක අර මේ මොඩල් එනකොට පොඩ්ඩක් පරිස්සම් වෙන්න. මොඩල් කියලා කියන්නේ මුළු සිස්ටම් එකම අලුතෙන් රීසෙට් වෙනවා වගේ ඔබට හිතේ නිකන්. එහෙම එකක් නැහැ. එහෙම එකක් නැහැ. තියෙන එකම තමයි වෙන්නේ. අලුතෙන් ආය අනිත්‍ය දුක්ඛ නැද්ද කියලා ආය අලුත් අනිච්චක් එහෙම අලුත් අනිච්චක් නැහැ. මේකද අනිච්ච තමයි. අනිච්ච නම් අනිත්‍ය දුක්ඛ නම් දුක්ඛ අනත්ත නම් අනත්ත ඒකයි වෙනස් වෙන්නේ නැහැ. නමුත් මේ ලෝකය ගැන විග්‍රහ කරන විදිහ 84000ක් ඇති. ඒ නිසා විටමින් මේ මොඩල් වෙනස් වෙන්න පුළුවන්. මේවට ගන්න උදාහරණ වෙනස් වෙන්න පුළුවන්. ඒව නිතරම වෙනස් වෙන. දැන් මේ නිසා මේ දීර්ඝව බණහන පිරිස නිසා. දීගං අස්සසාමීති පජානාති. ඈ දීර්ඝව මේක යෙදිලා ඉන්න පිරිස නිසා පරිස්සම් වෙන්න ඕනේ. ඔය දීර්ඝව යෙදිලා පිරිස නිසා අපි එක එක જાති ලික්විඩ් ඔබට දෙනවා. දැන් අපි හිතාගෙන ඉන්න මොකද්ද? ඔබ මේක දීර්ඝව පුහුණු කරන පිරිසක් කියලා. ඇයි මේ බලන් ඉන්න විදියට අපිට එමේ හිතෙනවා. ඉතින් ගුරුහාමුදුරන් වහන්සේ මහා අනුකම්පාවෙන් ඔබට මහා දීර්ඝව විග්‍රහ කර දෙනවා. ඔබ දීර්ඝව අහගෙන ඉන්නවා. ඉතින් අහගෙන ඉන්නවා ඉතින්. ඒක දීර්ඝ විස්තර විග්‍රහයෙන් එනවා. ඒවා ඔබ හරියට ගන්න. මොකද ඔබ දිගින් දිගටම බණහන නිසා ඔබට මෙන්න මේ මොකද මේ කියන ලෝකේ යථා ධර්මයේ ධර්මයේ වැටෙනවා කියලා කියන්නේ මේක ඇත්තටම. මේ යථා ධර්මයේ වැටෙන්න තව උදව් කරන දේවල් තමයි මේ එන්නේ. ඒ ලස්සන කල්ප ගන්න. දැන් තේරුණාද? හා. හරි. එතකොට දැන් ඔබට පුළුවන් මේ කියන දහම ඔබට පුළුවන් එක එක විදිහට පාවිච්චි කරලා බලන්න. ඉතින් ඔබට පුළුවන් බොහොම සරලව ගන්න පුළුවන්. ඔබට පුළුවන් බොහොම ඇඩ්වාන්ස් ගන්න පුළුවන්. ඔබට පුළුවන් ඒක තව හයි ඇඩ්වාන්ස් ගන්න පුළුවන්. ඔබට ඕන ඕල් ලෙවල් මට්ටමේ ඉගෙන ගන්න පුළුවන්. ඕන ශිෂ්‍යත්වයේ මට්ටමේ නිවන කර ගන්න පුළුවන්. ඔන්නම් ඒ ලෙවල් මට්ටමේ යන්න පුළුවන්. ඔන්නම් ඩිග්‍රී එකක් කරන්න පුළුවන්, මාස්ටර් එකක් කරන්න පුළුවන්, PhD එකක් කරන්න පුළුවන්. කේක විදිහට ඔබට පුළුවන් මේක කරගෙන යන්න. ඉතින් ඒක නානත්ත කාය නානත්ත සංඥා. ඉතින් ඔබට ඉතින් මම පොඩ්ඩක් ප්‍රඥාවෙන් ටිකක් වැඩි කෙනෙක් කියලා ඔබට පුළුවන් පොඩ්ඩක් ඔය අභිධර්මයේ පැත්තට ටිකක් නැඹුරු වෙච්ච කොටසක් අරගෙන ඒ මට්ටමින් විග්‍රහ කරගෙන මග වඩාගෙන. නමුත් ඔබ වෙන අයට නම් කියන්නේ නැව මොන සංසාරයක්ද තේරෙන්නේ නැහැ. ඔය කියන මොනවාක්වත් තේරෙන්නේ නැහැ අනිත් මිනිස්සුන්ට. හරි. ඔබ ඉතින් එහෙම ගත්තර කමන්නේ නැහැ. තව මිනිස්සුෙකුට කියනවනම් මම කියන්නේ පළමු කොටම ඔය බොහොම සරලව. තාමත් කෙටියෙන්. ඒක මේ ගැඹුරකට යන්නේ නැතුව. මේ කියන එක ලෝකේ නම් මේ පොඩ්ඩක් ගැඹුරකට ගිහිල්ලා මේ සාමාන්‍ය ලෝක මිනිස්සුන්ගේ තත්ත්වය මේ තියෙන්නේ. මේ තියෙන ඔබගේ තත්ත්වය. ඔබ ටිකක් එහැයින් යන්නේ. ටිකක් වෙනස්. ටිකක් වෙනස් කියන්නේ ගොඩාක් වෙනස් වෙන්න පුළුවන් මෙහෙ යන්න පුළුවන්. මේ වැඩක් නැහැ. දැන් මේ සමහර තැන් තියෙනවා මේ බුදුවරුන්ට ගෝචර වෙනවා මේ අනන්ත අප්‍රමාණයක් දක්වා. ඒක ඔබ එහෙම හොයන්නේ නැහැ. නා සාරිපුත්තයන් වහන්සේ මේ වගේ මට්ටමක් වැටහෙනවා. බොහොම ගැඹුරක් උන්වහන්සේලාට වැටහෙනවා. අධි ප්‍රඥාව. ඔබත් එහෙම දන් ඉතින් ඔයාලා බලන්න. සාරිපුත්තයන් වහන්සේ දේශනා කරපු දේශනාව නම් කියවලා බලන්න ත්‍රිපිටකයේ ඇති. ඒවා කියවලා ආස්වාදය ගැනීමේ කියාව තියෙනවා. නමුත් ඔබට තේරෙන එක තේරෙන්නේ උන්හස තේරෙච්ච එක නෙමෙයි තේරෙන්නේ. ඊවසේ අනුරුද්ධ මහරහතන් වහන්සේ තේරෙන කොටස් තියෙනවා. ආනන්ද හදන් මහරහතන් වහන්සේ තේරිච්ච කොටස් තියෙනවා. ඒ බොහොම ගැඹුරුයි පිංගතුනේ. ඒ කියන්නේ උග්ගණිතඥ වගේ මහා ප්‍රඥාවන්තයි. ඒක කියන්නේ අපිට මේ අලගෙඩියක් විතර මොළගෙඩියක් තිබ්බ පළියට ඒ මොළයක් තිබ්බ පළියට සාරිපුත්තන් වහන්සේ වෙන්නේ නැහැ. හරිද? මොළේ තියෙන ඔක්කොම එන හැම වෙන්නේ බෑ. හරකටත් මොළයක් තියෙනවනේ. ඌ එහෙම නැහනේ. ඒ මොළයක් තිබ්බ පළියට එහෙම වෙන්නේ නැහැ. ඒක ප්‍රඥාව වෙනස් වෙන තුනේ. දේවල් තේරුම් ගන්න පුළුවන් විශ්ලේෂණය කරන්න පුළුවන් හැකියාව ඒ පුණ්‍ය ඍධිය. ඒ පුණ්‍ය ඍධිය වෙනස්. ඒක ඉතින් තම තමන් තේරුම් ගන්න තියෙන්නේ. තේරුම් ගන්න තමන්ට තියෙන්නේ හීනමානයටත්පත් නොවි අදිමානයකටත්පත් නොවි තමන්ට තියෙන්නේ තමන්ට වැටහෙන ප්‍රමාණයෙන් වහවහ දෙපැත්තට යන්නයි තියෙන්නේ. දෙපැත්තට යනවා කියලා කියන්නේ මේ වැටහිච්ච කොටස පුළුවන් තරම් මොනව කරන්නද ඕනේ? ජී මේ අත්දැකීම් වලට යොමු වෙන්න ඕන පුළුවන් තරම්. ඒක තව ඇතුළට මේක වැටහෙනකන් එහෙම නෙමෙයි තියෙන්නේ. අත්දැකීම් වලට දාන්නයි ඕනේ පුළුවන් තරම්. ඒ කියන්නේ මේ මට්ටමින් අ දෙපැත්තට යන්න පුළුවන් තරම්. ඒක තමයි වැදගත් කොටස. ඒ සමහර කෙනෙක් ඉන්න බල එහෙම වෙනවා. අපිට කරන් දෙන්නේ ඒවට. වැටහෙනවද ඔබට? හා. එතකොට දැන් ඔබට ඔන්න දැන් අපි විශ්වාස කරනවා මෙතනින් එහාට දන්නේ නැති. ආයි කාලයක් ගියාට පස්සේ ආයි කියලා දෙන්න. ඒකට හේතුව මොකුන් නිසා නේද? මේ මේ කියන්නේ මොකුන් නිසා නේද? ඔබත් එක්ක දහම් සාකච්ඡා මේක කරනවනේ. දැන් ඔය එක එක න්‍යාය සාකච්ඡා ආදි වශයෙන් අපි ඒවා අහගෙන ඉන්නවා එහෙම මේ. ඒවා අහන් හිටියා අපිට තේරෙනවා. දැන් මේ කතා කරන දහම ඔක්කොම ටික අරගෙන දැන් හැම එකෙම පොඩ්ඩක් කතා කරනවා කියලා. දැන් මේකේ ඔන්න එකපාරට කතා කරන දැන් අනිච්චද රූප අනිච්චයිද වේදනා අනිච්චයි. ඒක ඉතුරු ටික තේරෙන්නේ නැහැ මිනිස්සයාට. ඉතින් රූපයි වේදනායි ගැන කතා කරලා ඉතුරු ටික කතා නොකර ඉන්නවා. ඊට පස්සේ කියනවා එකපාරටම ඒකජකයි ද්විජකයි කියලා කතා කරන්න ගන්න ඉතුරු ටිකට. ඊට පස්සේ ඒක කතා කරලා ඊට පස්සේ අනිත් පැත්තට ගියාට පස්සේ වෙන මොකක් හරි ආයි කතා කරනවා. දැන් අපිට තේරෙනවා මේ මොඩල් කීපයක් කලවම් කරන් මේ ඉන්නේ කියලා. ඊට පස්සේ එකපාරටම කතා කරන ඇහැ රූපේ ගැටලන්නේ හිතක් හැදෙන කියලා එහෙමත් ඒව අතරින් පතරින් කියනවා. දැන් එතකොට වෙලා තියෙන මොකුත් නෙමෙයි. මේ මොඩල්ස් පැටලිලා තියෙන්නේ. එහෙම කරන්න එපා. එක මොඩල් එකක් ඔස්සේ හැමතිස්සෙම යන්න. මොකක් හරි එක මොඩල් එකකින් යන්න. තේරෙනවද? මොකක් හරි එක මොඩල් එකකින් යන්න. අපි තුමු අලුත් මොඩල් එකක් ඔබට පැහැදිලි කරා කියලා. තාම ඔබට ඒක තේරෙන්නේ නැත්තම්, ඒ කියන්නේ ඒ මොඩල් එකෙන් අනිච්ච වලට ඔබට එන්න බැරි නම් මොකද කරන් තියෙන්නේ? එතකන් තේරෙන මොඩල් එකෙන් එන්න. හැබැයි ඒ තේරෙන මොඩල් එක 100ට 100ක් තේරෙන්න ඕනේ. දැන් අද අපි ඔබට බොහොම සරලව යම් කාරණාවක් කතා කරේ. අර වැටප් වෙන්නලා. දැන් ඔබට මතක දැන් අර ඔබ අහලා තියෙන අර 69ක් දුකේද රහත් වුණා කියලා අර නෙළුම් කවියද මොකද්ද කවියක් අහද්දි දැන් එතන ඒ කවිය අහපු උතුමන් වහන්සේලා ඔහොම හිතන්නේ නැති බොහෝ පිරිසක් හැබැයි එහෙමම හිතුවා කියලා කියන්නත් බෑ මොකද ඒ කවියම පෙන්ගතුනි වෙන මොඩල් එකකට දාන්න පුළුවන් ඒක වැඩි දැන් අපි දැම්ම එක මොඩල් එකකට අපි දාපු මොඩල් එකේ තිබුණේ කවිය කියන එක පේලි හතරකටයි කැඩුවේ ඕක තව කඩන්න පුළුවන් ක්‍රම තියෙනවා පේලි හතරකට කඩන්න නැතුව ඒ අපි ඕන්නම් ගන්න පුළුවන් ඒ ඒ ඒ කවිය කියන එක කනේ ගැටිලා එතනින් ශබ්දයක් නේ ඇතුළට ආවේ කියලා ඒ තව මොඩල් එකක් ඒ. තව උතුමන් වහන්සේ නමක් ඒ මොඩල් එකට තමයි ඒ වෙලාවේ හරිහත් උනේ. තව කෙනෙක් අපි අර කතා කරපු මොඩල් එකට වුණා. එහෙම වෙන්න පුළුවන්. ඒක කියන්නේ එතනේ හරිහත් වෙච්ච ස්වාමීන් වහන්සේරගෙන් ඇහුවොත් එහෙම බණක් කියන්නේ කියලා ඔබ වහන්සේ කොහොමද ඒක ගැන විග්‍රහ කරගත්තේ කියලා සමහරට උන්වහන්සේලා 69 60 විදිහකට දේශනාව කරන්නේ. ඒක වැඩි. ඔබට කියන්න බෑ මෙන්න මේ ක්‍රමයේ තමයි උන්වහන්සේ වැටුනේ කියලා. එහෙම කියන්න බෑ. උන්වහන්සේ 69 න් ඇහුවොත් 69 60 විදිහක් කියන්නේ. ඒක වැඩි. නමුත් මේකයි ඔබ පින්තුනේ මේකේ යතුරු තේරුම් අරන් නම් ඉන්නේ යතුරු අතේ තියන්නම් ඉන්නේ. ඔබට උන්වහන්සේලා 69ම කියන ඒවා බොහොම හොඳට වැටහෙනවා. උන්වහන්සේ මේ ක්‍රමයට කියන්නේ. නමුත් උන්වහන්සේ කියන ඔක්කොම හරි කියලා. ඒ වෙලාවදී ඔබට මූලිකව සරලව මේ යතුරු හම්බෙලා තිබුණ නැත්තම් ඔබ රහතන් වහන්සේත් එක්ක තරහ වෙනවා. මුන්නල් එකෙකුටවත් තේරෙන්නේ නැහැ. මට තමයි තේරෙන්නේ කියලා. මුන්නල් කාටවත් මම මේ මුන්නල් මොනවද මේ කියන්නේ? ඕක නෙමෙයි හරිය කියලා. ඒක වැඩි. තියා ගැන ඔබ පරිස්සමින් කටයුතු කරන්න. ඒතකොට දැන් අපි ආයි කතා කරා මෙන්න මෙහෙම එක. මතකද දන්නේ? දැන් මේකත් එක්කම කතා කරපු එකක් තමයි. දැන් අපි අර මේඟුතුනි මිනිස්සයා කියලා කෙනාව අරගෙන අපි අර කෑලි පහකට කඩාගත්තේ. මතකද? එතරේ කතා ගත්තට පස්සේ අපිට ආයේ හම්බුණා වගේ රූපය කියලා එකද මේ රූපය හා සම්බන්ධව මේ විදිහට ඇලිච්ච ගොඩාක් තැන් තියෙනවා අපිට ගලව ගන්න. ගොඩාක් තැන් මේ රූපය හා සම්බන්ධව ගොඩාක් තැන් තියෙනවා මේ ගලව ගන්න විදිහක් නෑ. ඒවත් එක දැඩිව බැඳිලා තියෙන හිත. රූපය හා සම්බන්ධ බැඳලා තියෙනවා මේකද කාම ආස්වාදයේ කියලා එක. කියන්නේ රසය සම්බන්ධයෙන් බැඳලා තියෙනවා. ස්පර්ශය සම්බන්ධයෙන් බැඳලා තියෙනවා. ගන්ධය සම්බන්ධයෙන් බැඳලා තියෙනවා. මේ රූපය හා සම්බන්ධව. දැන් ඔන්න ඕක පිළිබඳ විග්‍රහ කරලා බලද්දී අපිට පුළුවන් මේකද ඕක එක එක විදිහට කඩලා බින්දලා බලන්න. කොහොමද? ඒක නේ අතපය කපලා දාන්නද? එහෙම නෙමෙයි. දැන් අපි එදා මතක දැන්නේ අපිට කතා කර ඔබ ඒක කියන්නේ යම් ප්‍රමාණයකට තේරුම් ගන්න නැති අපි හදිසියෙන් කලබලෙන් කතා කරේ. දැනුත් එහෙමද නැහැ කතා කරන්න වෙන්නේ. ඉතින් අපි කතා කරා අපි එකතු මේ අපි කොහොමද මේ මේ කය කියන එකට තියෙන බන්ධන ගලව ගන්න කියලා. ඒකට අපි ප්‍රත්‍යවේක්ෂාව කොහොමද භාවිතා කරන්නේ කියලා අපි මතක කතා කරා. ප්‍රත්‍යවේක්ෂාව කියන එක. ඒක හරි පැහැදිලි. දැන් අපි එදා කතා කරා අපි එකතු අපිට මතක ඇති. දැන් කෑමක් ගන්නකොට අපිට පුළුවන් ඔප්පු කරගන්න. මේ කෑමක් ගන්නවා කියන එක කවදාවත් ඔබට කරන්න බැරි දෙයක් කියලා. මොකද අපි කතා කරගත්තා? මතකද? මතකයි? එහෙමද? ආහා. දැන් ඔබට පුළුවන් කෑමක් ගන්නකොට නිතර අපි කරන දෙයක් අපිට කෑම නැතුව ඉන්න බෑ. අපි කියන්නේ කෑම. කෑම කියන්නේ අපි. අපි උපදුනේ කෑම ගන්න. අපි ජීවත් වෙන්නේ කෑම ගන්න. අපි අනාගතේ කෑම, අපි අතීතේ කෑම. අපි ඉන්නේ කාලවිල ජොලියේ ඉන්න. නිසා කෑම කියලා කියන්නේ බොහොම වැදගත්. බොහොම තාමත් වැදගත් කාරණාව. අපි ඉල්ලීම් කරන්නේ කෑම සම්බන්ධව. නේද? හරි. එතකොට දැන් කෑම සම්බන්ධව ගත්තාම මේක දැන් කෑම කනකොට. ඕනේ කියන්නේ. දැන් කෑම සම්බන්ධව ගත්තාම නැයි ඔය අපේ අනගාരിക මහත්මයල ඉල්ලීමක් කරා. ඒ ඉල්ලීම කරේ කෑම සම්බන්ධව. ඉතින් ඉල්ලීම ගැන අපි කියන්න සුදුසු නැති නිසා කියන්නේ. ඉතින් අපි ඇහුවා කෑම ගැන නේද ඉල්ලීම කරන්න කියලා. හරි කවන්නේ. එතකොට අපි කතා කරන දැන් ඔන්න කෑම සම්බන්ධව ගත්තහම පින්තුනි. දැන් අපි කෑමක් ගන්න වෙලාවේදී අපිට පුළුවන් පින්තුනි හොඳට ඕකෙන් නිවන්ට යන්න. කොහොමද? කෑමක් කන වෙලාවේදී ඔබට හිතන්න පුළුවන් ඔබට කෑම ගන්න පුළුවන්ද කියලා. නමුත් කනකොට හිතෙන්නේ මොකද්ද? මොකටද කන්නේ? කන්නේ මම. මොකක් උදෙසාද කන්නේ? මාව ටිකක් එක්කෝ මහත් කරගන්න, එක්කෝ කෙට්ටු කරගන්න. එහෙම නැත්නම් මාව ටිකක් තව උසයවා ගන්න. එහෙම ටිකක් මාව පොඩ්ඩක් ශක්තිමත් කරගන්න. එහෙම නැත්නම් මාව පොඩ්ඩක් ලස්සන කරගන්න. එහෙම නැත්නම් මොකද්ද කියන්නේ? ඔය ටික නේ තියෙන්නේ. වෙන මොකටද කන්නේ? වෙන කන්නේ හේතුවන්නේ ඔය ටික තමයි. එක්කෝ කන්නේ මම, එක්කෝ මට කනවා කියලා හිතෙනවා. ඔන්න ඔය හිතෙන සීමිත ප්‍රමාණයක් තියෙන්නේ. ඔච්චරයි හිතෙන්නේ මේකද? එක්කෝ මම කනවා කියලා හිතෙනවා. එක්කෝ මගේ ආස්වාද උදෙසා කනවා කියලා හිතෙනවා. එහෙම නැත්නම් මාව ටිකක් මහත් කරගන්න කනවා කියලා හිතෙනවා. එහෙම නැත්නම් මාව කෙට්ටු කරගන්න කනවා කියලා හිතෙනවා. නැත්නම් මගේ ශක්තිය උදෙසා කනවා කියලා හිතෙනවා. නැත්නම් මාව ලස්සන කරගන්න කනවා කියලා හිතෙනවා. ඔය විදිහට තමයි ඔය කනකොට හිතෙන ඔක්කොම හිතෙන්නේ. වෙන මොකුත් හිතෙන දේවල් නැහැ. තව හිතෙනේවා තියෙනවද දන්නේ? ඒක වෙනම දාගන්න. ඒතකොට ඔය ටික තමයි සාමාන්‍ය මිනිස්සුන්ට තියෙන අසාමාන්‍ය වෙලාව හිතෙනවා ඇති. දැන් ඔබ කල්පනා කරලා බලන්න ඕන පිඟුදුරි කනකොට. දැන් මේ කෑම කනකොට මම කනවා කියලා හිතෙන එක කොච්චර වැරදිද කියලා. ඇයි ඒ? අපි මුලින්ම හොයලා බලන්න ඕන පිඟුදුරි මම කෑම කනවා නම් ඔය යෝගට් හැන්ද නෙමෙයි. ඒ හැන්ද තියෙන යෝගට් ටික අරගෙන කොහෙන්ද තියන්න ඕනි? දැන් මම යෝගට් කන්න නම් ඒ යෝගට් ටික අරගෙන කොහෙන්ද තියන්න ඕන? ඈ කොහෙන් තිබ්බහමද මම කෑව වෙන්නේ ඒක? ආගෙම කෙලත් ගිලිනේ යස්. දැන් මේ යෝගට් ටික යෝගට් කද්දි මම යෝගට් එක කනවා කියන එක වෙන්න යෝගට් අරන් කොහෙන් හරි තියන්න එපා. කොහෙන්ද තියන්න ඕන? පුරස්චාරක දතු උඩින්ද? චාරක දතු උඩින්ද? රදනක දතු උඩින්ද? මොකෙන්ද මොකෙන්ද කොතනින්ද තියන්න ඕන යෝගට් ටික? ඈ කොහෙන් කොහෙන් තිබ්බොත්ද මම කෑව වෙන්නේ? අදිවේ තිබ්බොත් නෑ. දැන් ගන්නවා යෝගට් ටික. අරන් තියෙනවා දිවෙන්. දිව උඩින් තිබ්බා. දැන් දිව උඩින් තිබ්බහම ඔබ කෑව වෙන්නේ. දැන් ඔබ කෑව වෙන්නේ දිව උඩින් තිබ්බහම නම් ඔබ මොකෙද්ද? ඔබ දිවෙක්. ඔබ කවුද? ඔබ දිවෙක්. දිවියෙක් නෙමෙයි ඔබ දිවෙක්. කියන්නේ ඔබ කියලා කියන්නේ දිවක්. ඒ පිළිගන්නා එහෙම. ඔය හිතන්නේ එහෙම. එහෙනම් ඔබට පිස්සු. කොහොමද පිස්සු? එහෙනම් තව පොඩ්ඩක් පිස්සු. ඔබ කෑව කියලා කියන්නේ බිඟුදිරි යෝගට් ටික අරගෙන දිව උඩින් තියෙන එක නම් ඔබ කියලා කියන්නේ දිව. වැරදි. එහෙනම් කොහෙන්ද තියන්නේ? දැන් ඔබට ඕනේ යෝගට් ගන්නනේ. කොහෙන්ද තියන්නේ අරගෙන? උගුර බෙල්ල හරිය වගේ. දැන් බෙල්ල හරියමයි යෝගට් ටික ස්පල්ලයට ගියා සීතලට වගේ. දැන් කෑවද? දැන් ඒ හරියදී ඔබ හිතුවා නම් විකුදුනේ ඔබ කෑවා කියලා. එහෙනම් ඔබ කියන්නේ මොකක්ද? බෙල්ල. එහෙනම් ඔබ බෙල්ලෙක්. ඔබ දිවෙක් නෙමෙයි ඔබ බෙල්ලෙක්. නමත ඔබ කියන්නේ බෙල්ලෙක් නෙමෙයි. ඔබ කියන්නේ බෙල්ලෙක් නෙමෙයි. යෝගට් ටික යනවා කොහෙද? තව පොඩ්ඩක් යන්න ගියාම ආමාශයට යන යෝගට් ටික. දැන් මොකෝ කියන්නේ? දැන් ඔබ කෑවද? දැන් ඔබ කෑවද? එහෙනම් දැන් අර ඔබ කියන්නේ කාලි වෙරලා පොඩ්ඩක් අර වතුර ටිකුත් බොන්නේ. ඒ කොහෙන්ද කොහෙට ගියාමද ඒ වතුර බොන්නේ? දැන් ඔබ කාලා ඉවරයි කියන තීරණේ ගත්තේ ওই යෝගට් ටික කොතෙන්ද ගියාමද? ආමාශයට ගියාම. ඒ කියන්නේ ඔබ කියන්නේ ඒ කියන්නේ ඔබ කියලා කියන්නේ බඩෙක්ද නැත්නම් බඩියෙක්ද? ඔබ කියලා කියන්නේ ආමාශයද එතකොට? ඈ නෑනේ පිඟුතුනේ. නමුත් පිඟුතුනේ ඔබ ආමාශයට කෑම ටික ගියාම කියනව නේද කෑව කියලා? වතුරත් බොනව නේද ඇති මං කෑම කියලා? නමුත් පිඟුතුනේ කෑම ටික ඇත්තනම ගිහිලා තින්නේ කොහෙටද? ආමාශයට. ආමාශය කියලා කියන්නේ ඔබද? නෑ. එතකොට මට කියන්න එහෙනම් ඔබට කෑම එකක් ඔබට යෝගට් එකක් කන්න ඕනි නම් ඔබ කොහොමද කන්නේ? යෝගට් කෑමේ පාඨමාලාව. හා ඔබට යෝගට් එකක් කන්න ඕනි නම් ඔබට කොහොමද කන්නේ? ඔබ කොහොමද යෝගට් එකක් කන්නේ? ඈ කල්පනා කරලා කියන්න බලන්න. ඔබ කොහොමද යෝගට් එකක් කන්නේ? ඔබට යෝගට් එකක් කන්න බැහැ. ඇයි බැරි? ඔබට යෝගට් එකක් කරන පළමු කොටම කටක් තියෙන්න ඕන. ඔබට යෝගට් එකක් කරන මොකක් තියෙනවද? කටක් තියෙනවා. ඔබට කටක් තියෙනවද? මේකද ඔබට යෝගට් එකක් කරන්න බෑ. මොකද ඔබ යෝගට් එකක් කරනවා නම් ඔබ ඔප්පු කරලා පෙන්වන්න. කොතෙන්ට කෑවට පස්සේද නැත්නම් යෝගට් කොතෙන්ට ගියාට පස්සේද ඔබ කෑව වෙන්නේ කියලා. ඔබ කියනවා ස්වාමීනි එහෙම කරන්න බෑ කියලා. එහෙනම් පිඟුතුනි කන වෙලාවේදී මම කනවා කියලා හිතන එක හරිද වැරදිද? කන වෙලාවේදී මම කනවා කියලා හිතන එක හරිද වැරදිද? සම්පූර්ණයෙන් වැරදි. ඒක පිඟුතුනි සම්පූර්ණ විකෘති හැඟීමක්. සම්පූර්ණ විකෘති හැඟීමක්. ওই විකෘති හැඟීම ඇහිලා තියෙන්නේ මේකයි. විකෘති ලෝකයේ ප්‍රകൃති කියලා අරගත්ත නිසා ඒ ප්‍රകൃති ලෝකය පිස්සුවක් කියලා නොහැටහිච්ච නිසා ප්‍රകൃති ලෝකයේ පිළිබඳ බලාපොරොත්තුවක් තියෙන ඔය කන වේලාවේදී ඒ නිසා විකෘති මානසිකත්වයේ වෙනමම හැගෙනවා. යෝගට් ටික වෙනමම යනවා. ඔය දෙක දෙක. නමුත් පින්තුනි ඔය දෙක දෙවිදියකට ඔබ අහලා ඇති කලින් කෙලෙස් යාන්ත්‍රණයයි විපාක යාන්ත්‍රණය කියලා එහෙම හාලා තියෙනවා නේද? ඔය දෙක තමයි ඔය වෙන්නේ. එක පැත්තකින් පිංගුතින විකෘති මානසිකත්වයේ ගොඩ නැගෙනවා, අනිත් පැත්තෙන් යෝගට් ටිකක් බඩට යනවා. බලන්න තථාගතයන් වහන්සේ පෙන්වල දින තියෙන මොකද්ද කියලා. උන්වහන්සේ පෙන්නනවා ඕක මම කනව නෙමෙයි ඔන්නක හිතන්න කියලා. ඕක තමයි ප්‍රත්‍යක්ෂව කියලා කියන්නේ. ඕක මම කනව නෙමෙයි. ඕක මට කන්න බැරි නම් ඕක මගේ ශක්තිය උදසා කොහොමවත් කන්න බෑ. පුළුවන් කන්න. ඉතින් මට කන්න බැරි එක කොහොමද මගේ ශක්තියකට කන්නේ? මේකදී නේද? එහෙම කොහොමද කරන්නේ? මට කන්න බැරි නම් මගේ මහත් වීම උදසා කනෝ කියලා කියන්නේ. දැන් මගේ මහත් වීම මොකද්ද? ඔබේ මහත් වීම කියලා ඔබ මහත් වෙනවා කියලා කියන්නේ මොකක්ද? අර මල්ලේ දාලා පොලේ ගන්නවා වගේ. දැන් ඔබව මහත් වෙනවා කියලා කියන්නේ මොකක් මහත් වෙන එකද? කියන්න බෑ. මා මහත් වෙනවා. ඒ මොකක් මහත් වෙනවද? ඈ? අස්ති ඇදෙනවා. අස්ති ඇදෙනවා කනකොට. දැන් අපි කියනවා ඒකට ඔබ මහත් වෙනවා කියලා. ඒ කියන්නේ ඔබ කියන්නේ අස්තියක්ද? මාංශ පේශීන් මහත් වෙනවා. වර්ධනය වෙනවා. කද්දි. දැන් ඔබ කියන මොකක් කියලාද? මේ මාව තමයි මහත් වෙන්නේ කියලා. ඒ කියන්නේ ඔබ කියලා කියන්නේ මාංශ පේශියක්ද? පිළිගන්නවද ඒක? බලන්න මේක බලන්න ඒකත් එක තව ඔබට කර්මස්ථානයක් එනවා තව පැත්තකින්. කේසා ලෝමා නකා දන්තා තචෝ මංස නහාරු වට්ටි අට්ටි මිච්ඡා කියලා. ඔය කියන රූපේ බුදුහාමුදුරු විභජනය කරලා බලන්න කිව්වේ. ඕක රැවටෙන තැන්. ඕක පිංගුතුනි ඔබ කියලා ගත්තට පස්සේ ඕක මහත් වෙනකොට හිතෙනවා ඔබ මහත් වෙනවායි කියලා. නෑ පිංගුතුනි මහත් වෙන්නේ මාංශයක්. මාංශයක් තමයි වැඩෙන්නේ. නමුත් ඔබ පිංගුතුනි විභජනය කරලා ගත්තොත් එහෙම ඒ මාංශය කියලා කියන ඔබ නෙමෙයි. එහෙනම් ඔබ මහත් වෙනව නෙමෙයි. තේරෙනවද මේ කියන එක? කල්පනා කරලා බලන්න පිංගුතුනි ඔබට කෑමක් කන්න පුළුවන්ද කියලා. ඔබට කෑමක් කන්න බෑ. කල්පනා කරලා බලන්න පිළිගන්නේ ඔබට තව කෙනෙක්ව අල්ලන්න පුළුවන්ද කියලා. බලන්න කල්පනා කර. දැන් ඔබ තව කෙනෙක්ව අල්ලනවා කියලා කියමුකෝ. දැන් ඔබ තව කෙනෙක්ව ස්පර්ශ කරනවා කියලා කියන්නේ මොකක්ද ස්පර්ශ කරන්නේ ඇත්තට? ඈ? මොකක් ස්පර්ශ කරන එකද වෙන්නේ? හංකඩයක් තවත් හංකඩයක් ස්පර්ශ කරන එකයි වෙන්නේ. නවත් හිතෙන්නේ මොකද්ද? මොකද්ද හැඟෙන්නේ? මම තමයි අල්ලන්නේ කියලා හිතෙනවා. මම තමයි ස්පර්ශ කරන්න කියලා හිතෙනවා. නවත් ඇත්තටම බින්දුතුනි ඔබ ස්පර්ශ කරනවා නම් ඔබ යනු කුමක් විය යුතුද උතන? මොකද ස්පර්ශයක් වෙන්නේ නැද්ද? ස්පර්ශයක් වෙනවා. මොන ලේයර් දෙකක් ස්පර්ශ වෙන්නේ? හැම කින ලේයර් දෙකක් ස්පර්ශ වෙන්නේ. එහෙනම් ඔබ ස්පර්ශ කරනවා නම් ඔබ යනු කුමක් විය යුතුද? අන්න හරියි. ඔබ යනු හංකඩේ විය යුතුයි. ඒ නිසා බුදුබණ වහන්සේ ඔක කැලේ 32කට වෙන් කරලා බලන්න කියලා කිව්වේ. කේසා ලෝමා නකා දන්තා තචෝ කියලා. ඔය තචෝ මේ හංකඩේ කියලා කියන්නේ ඔබද කියලා හිතන්න කියලා කිව්වා. කාලයක් තිස්සේ ඔක හිතනකොට තේරෙනවා පිටුතුනේ හංකඩේ කියලා කියන්නේ ඔබ නෙමෙයි කියලා. හංකඩේ කියන්නේ හංකඩේට. ඔබ ඉතින් ඔබ දැම්ම කියන්න පුළුවන්. ඔබගේ ඔය හමෙන් කෑල්ලක් ගැලවිලා මේසයක් උඩ තිබ්බට පස්සේ ඔබ කියනවා මම මේසෙ උඩ ඉන්නවා කියලා දැන්. කියන්නේ නැහැ නේද? එහෙම කියන්නේ නැහැ. ඒ නිසා හංකඩේ කියලා කියන්නේ ඔබ නෙමෙයි. නවත් එක දෙන්නේ හංකඩයක් තව හංකඩයක් තමයි ඉස්පර්ද මේ. දැන් මේ කෝපය අල්ලනවා. දැන් මේ පීරිසි අල්ලනවා කියලා කියන තැනදී ඇත්තටම මොකද්ද වෙලා තියෙන්නේ මේ? මේ ස්පර්ශයක් වෙනවා මෙතන මේ. ස්පර්ශ වෙන්නේ මොකද්ද? හංකඩේ. හංකඩේ මේ හංකඩේ තමයි පිඟුතුනේ මේ කියන ප්ලේට් එක නැත්නම් මේ කියන මේ රෆ් මැටීරියල් එක ස්පර්ශ වෙන්නේ. ඒතොර ඇත්තම අපි පීරිසි ඇල්ලුවම කියමුකෝ. මොකක්ද අල්ලන්නේ? කවුද අල්ලන්නේ? හංකඩේ අල්ලන්නේ. ඔබ හංකඩේද? නෑනේ පිඟුතුනේ. එහෙනම් කොහොමද ඔබ අල්ලන්නේ? දැන් අපි ඉතින් ඔබට පීරිසි අල්ලන්න ඕන කියලා. මොකද කරන්න ඕන පීරිසි? කනවද? දැන් ඔබට ඕනේ පීරිසි අල්ලන්න. දැන් මොකද කරන්න? පීරිසි කඩලා කනවා. ඒත් බෑනේ. දැන් අපි කලින් යෝගට් කෑවේ. ඔබට ඕනේ පීරිසි අල්ලන්න. දැන් හංගඩෙන් අල්ලලා හරියන්නේ නැහනේ. එතකොට ඔබ නෙමෙයි අල්ලන්නේ, හංගඩෙන් අල්ලන්නේ. දැන් ඔබට ඕනේ නෑ මට මේක අල්ලන්නම ඕනි. දැන් කොහොමයි අල්ලන්නේ වින්නත? අනේ පව් කියලා හිතෙන්නේ නැද්ද ඔබට? දැන් සත්තුවත් ඉන්නවා පැස්බරේ. දැන් ඌ අල්ලන්නම හිතෙනවා. කොහොමද අල්ලන්නේ? දැන් කාටද අල්ලන්න ඕනි? ඔබටයි අල්ලන්න ඕනි. කොහොමද අල්ලන්නේ? ඒකව ගිලින්නද කියන්නේ? ඒකව ගිල්ලත් අල්ලන්න පුළුවන්ද? ඒත් බෑ. එහෙනම් පිටුදින බලන්න. ඔය හිතට හිතෙනවා නම් මම තව කෙනෙක්ව ස්පර්ශ කරනවා කියලා. මම තව පුද්ගලයෙක්ව අල්ලනවා කියලා. මම තව දෙයක් අල්ලනවා කියලා. සම්පූර්ණයෙන්ම විකෘතිරෝ එන්නේ මහා විකාර මානසික විකෘතියක් වෙන්නේ. ඕම එකක් කරන්න බෑ. ඔබට හිතෙනවා නම් මං එයාගේ අතින් අල්ලගෙන යනවා කියලා. ඔබට ඕක කරන්න පුළුවන් වැඩ නෙවෙයි. අත කරලා කණ්ඩ දින්නේ. ඒත් බෑ. මොකද අත කරලා කෑවට පස්සේ හරි අල්ලගන්න පුළුවන් නම් අතින්. එහෙනම් ඔබට සිද්ධ වෙනවා ආමාශය බවට පත් වෙන්න. ඒම කරන්නත් බෑ. මොකද ඔබම කිව්වා ආමාශය කියන්නේ ඔබ නෙමෙයි කියලා. දැන් ඔබ කොහොමද බිඟුතු එහෙනම් අත අල්ලගෙන ඈ අත අල්ලගෙන දැන් ඒක පැටලගෙන ගියේ අත අල්ලන් ගියාට ඔබ අත අල්ලන් ගියේ නෑ ඔබට අතක් අල්ලන්න බෑ වැටහෙනවද පිළිතුර ඔබට අතක් අල්ලන්න බැරි නම් දැන් බලන්න පිළිතුර මේ මේ දැන් ওই මූලික දේ විකාර වුණාට පස්සේ එතනින් එහාට පේනවද විකාර වෙලා ගිහිල්ලා තියෙනది ශාරීරිය සම්බන්ධව? ශාරීරිය සම්බන්ධව පේනවද විකාර වෙලා ගිහිල්ලා තියෙන හැටි? ශාරීරියට අන්දන එක මට අන්දනවා කියලා හිතෙනවා. ශාරීරියෙන් යමක් අල්ලන එක මම අල්ලනවා කියලා හිතෙනවා. ශාරීරිය තව දැනකට අරන් ගියාට පස්සේ හිතෙනවා මම එතෙන්ට ගියා කියලා. ශරීරයට ලෙඩක් හැදුනට පස්සේ හිතෙනවා මේ මට ලෙඩ හැදිලා තියෙනවා කියලා. ශරීරයට බෙහෙත් දානකොට හිතෙනවා මේ මට බෙහෙත් දානවා කියලා. බලන්න වෙලා තියෙන දේවල් ටික. දැන් ශරීරය තව තැනකට අරගෙන යනවා. හිතෙනවා මොකද්ද? මේ ඔබව අරගෙන යනවායි කියලා. මේ මම යනවා කියලා හිතෙනවා. ඒතර අහන්න ප්‍රශ්න ටික. මම එතෙන්ට ගියා කියන තීරණයට ආවේ මෙතෙන්ට මොකක් ආපු නිසාද? ධනිස් ආපු නිසාද? අස්තිපංජරය ආපු නිසාද? හිස් කබල ආපු නිසාද? හංකඩේ ආපු නිසාද මම එතෙන්ට ආවා කියලා ඔබ කියන්නේ? දැන් ඔබ කිව්වොත් එහෙම ස්වාමීනි මේ අස්තිපද්ධතිය මේ පුටු උඩට ආපු නිසායි මම කියන්නේ මං ආවයි කියලා. එතකොට අපි අහන ප්‍රශ්නය අස්තිපද්ධතිය කියන්නේ ඔබද කියලා. හරිම සරලයි. මොකද ඔබ කියන්නේ අස්තිපදදී කොහොමත් වෙන්න බෑ. ඇයි දන්නවද? දැන් ඔබ මේ ඉන්න ගම නිදිනවනේ. දැන් ඔබ මේ ඉන්න ගම නිදිගත්තට පස්සේ ඔබ ඉන්න ඇතෙකි පිටේ. ඒතර අස්තිපදදී මෙතන. ඒතර පිටේ අර ඇතාගේ පිටට ගියේ මොකද? එහෙනම් ඔය අස්තිපදදීයි ඔය කියන ගැජට් ටිකයි ඔබ වෙන්න බෑනේ. මොකද මෙතන හොඳට දැන් දපනේ දාලා නිදාගත්තාම සමහර දිව්‍ය ලෝකේ සමහර එහෙ ගිහිල්ලා සහම්පති බ්‍රහ්මයාගෙන් බණ අහනවා. දැන් මේ හාමුදුරුවෝ කියන බණ කණින් ඇහෙනවා එහෙම මෙහෙම් කෑලි කෑලි. ඉන්නේ බ්‍රහ්ම ලෝකේ අර කොයි හැරි. එහෙ ගිහිල්ලා දැන් සහම්පති බ්‍රහ්මයා බණ කියනවා. මෙහෙන් ඇහෙනවා. දැන් විකාරයන්නේ. දැන් එහෙන් ගිහිල්ලා අමුතු පුටුවක වාඩි වෙලා තින්නවද? හරි අමුතු සත්වෙක් නේද? ඉන්නේ බ්‍රහ්ම ලෝකේ බණ අහන්නේ සම්පති බ්‍රහ්මයාගේ වාඩි වෙලා ඉන්නේ පඩුපුල්ලාසනේ ශාරීරික පුටුවක් උඩ කන මෙතන ඇහැ වැහිලා නිකම් බූවල්ලෙක් වගේ කෑලි 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 හැමතැනම නැද්ද මං අහන්නේ උද නැද්ද ඒකයි මේ කියන්නේ ඔය ටික ගහන්න පුටු උඩින් තිබ්බට පස්සේ ඔබ එහෙ ඉඳලා හැල පුටුවක් උඩ වාඩි වුණා නෙමෙයි. ඔය ගැජමැටික් ටික පුටු උඩ තියෙන්නේ. ඔය කැලේ තිද්දක පුටු උඩ තියෙන්නේ ඒක ASCII තියෙනවා තව කැරි ටික ඒකත් පුටු උඩ දැන් තියෙන ඔච්චරයි වෙනා තියෙනවා ඔත වෙන මොකුත් වෙලා නැහැ. ඒ කියන්නේ ඔය ශරීරය අරගෙන තව තැනකට ගියාට පස්සේ හිතනවා බිහිති මං එතෙන්ට ගියා කියලා. මං එතෙන්ට ගියා කියලා කිව්වට පස්සේ ඔතෙන්ට යන ගම එක එක දේවල් මතක් වෙනවා මගදී. දැන් මේ ශරීරෙ මෙහෙම යනවා ඉස්සරහට. දැන් මෙහෙම ශරීරය යනකොට අනේ ගෙදර මොනව කරලාද දන්නේ නැහැ. දැන් අතන පොඩි එකා ගියා. දැන් වලට වැටෙද්ද දන්නේ නැහැ. දැන් යතුරු තියලා ගියෙත් නැහැ. ගෑස් ලිබෝන් කරලා ගියා. ගිනි ගනිද්ද දන්නේ නැහැ. ශරීරය යනවා. මිනිහා වෙන දියාවක. ඒවා තට්ටු කළ බැලුවට පස්සේ තමයි මතක් වෙන්නේ. මේ පාලමක් උඩින් ඉන්නේ කියලා. සබනේ පාලම විට වෙන්නවා. දැන් ශරීරය යනවා මිනිහා ගෙදර. එතකොට ඔබ කොහොමද කියන්නේ ඔබ යනවා කියලා? එහෙම වෙලා නැද්ද? වෙලා නැද්ද? වෙලා තියෙනවා. මේ වාහනේ ඩ්‍රයිව් කරලා යනවා. දැන් යන ගමන් කොහෙද ඉන්නේ? මේ වෙන ලෝකෙක ඉන්නේ. එකපාරට 100ට එනවා, 100ට එනකොට තව පොඩ්ඩෙන් මේ ලයිට් කරනවා කියපල චොප්ප වෙනවා. යන්තම් බ්‍රේක් කරලා නවත්ත ගන්න. ඒ කියන්නේ දැන් හරි 100ට ආවද? ඈ? නෑ නෑ, හරි 100ට ආවේ නෑ. මුකුත් උන්නේ ඒත් පිස්සුම තමයි. පිස්සු පොඩ්ඩක් මාරුණා. පිස්සුවේ අඩු වැඩියක්වත් උන්නේ නෑ, පිස්සුවේ හැමමයි. ඒ කියන්නේ පිස්සුව පොඩ්ඩක් හොඳුනා කියලා හිතන්න එපා. ඒ කියන්නේ ඔබ මේකට වාහනය drive කර යනකොට ඔබගේ මනස අපි උදේ ඔබට මේ gedara deval මතක් වෙයි, gedara ඉන්නේ හිත. දැන් හිත gedara ඉන්නවා කියලා හිත gedet යනවාද? ඒ වෙන්නේ නැහැ. gedara තමයි ඔබ ජීවත් වෙන්නේ. නමුත් වාහනෙත් යනවා ඉස්සරහට. දැන් ඔය යන වෙලාවේදී එකපාරට බෙන්ගුතුනේ ඒකෙන් අයින් ගිහලා ඔබ වාහනේ ලවනවා කියන එක 100ට එනවා කියලා කියමුකෝ. දැන් හරි 100ටද ඔයාවේ? හොඳට කල්පනා කරලා බලන්න. ඔය හරි 100ටද ආවේ? නැ වැරදි 100ටද ආවේ? 100ට බෙන්ගුතුනේ 100ට ආව කියන එකකට නෙමෙයි. දැන් වාහනේ ලවලා ඉන්නකොට බෙන්ගුතුනේ ඔබ ගෙදර ඉන්නවා කියලා හිතුණත් එකයි, ඔබ වාහනේ ඉන්නවා කියලා හිතුණත් එකයි, ওই දෙකම එකයි. ওই දෙකම 80ය. දැන් බලන්න ශරීර සම්බන්ධව ගත්තාම එතකොට එන. දැන් ওই ශරීරය අරගෙන කොහේ හරි තැනකට යනකොට බෙන්ගුතුනේ මම යනවා කියලා හිතෙනවා. මම එනවා කියලා හිතෙනවා. ඔය ඔක්කොම විකාර. එහෙම ය වෙන්නේ නැහැ. ඒ වගේම පිළිගනුනේ ශරීරයට ඇඳුමක් පොරවනකොට මොකද ඉතින්? ඈ මම ඇඳා කියලා හිතෙනවා. හා අපි ඉඳත් මේ ප්‍රශ්නේ ඇහුවා. මම ඇඳා වෙන්නේ කොතෙන්ට ඇඳහම? කර්මං මම ඇඳා වෙන්නේ කොතෙන්ට ඇඳහම? මං දැන් අඳිනවා පළඳිනවා. මම පළඳිනවා කියන එක වෙන්නේ මා මුතු මාල කරාබු ආදිවාසී කියලා පළඳිනේවනේ. මම පළඳිනවා කියන එක වෙන්නේ කොතෙන්ද පළඳුවාම? කර්ම අතර දැම්මමද? වලලු අතර දැම්මම විතර මොකක් කියවලද? ඈ මම දැන් මේ වලලු දාලා ඉන්නේ. කෙනා දැන් ඔබ කියන්නේ මොකද්ද එතකොට? ඔබ කියන්නේ මොකද්ද මේ මොන කටුවද මේකට කියන්නේ? මැණික් කටුව. ඔබ කියන්නේ මැණික් කටුවද? ඔබ කියන්නේ එතකොට කටුවක්ද? දැන් මැණික් කටුවට මාලයක් මැණික් කටුවට වලල්ලක් දැම්මම හිතෙනවා මම තමයි වලල්ල දැම්මේ කියලා. එහෙම හිතුවට කමක් නැහැ. ඔබ කවුරුයි නන්ද? මැණික් කටුව ඔබ නා. ඔබ මැණික් කටුව නෙමෙයි. ඇඟිල්ලට මුද්දක් දානවා. දැන් විවාහ වෙද්දි ඩබර ඇඟිල්ලටද දාන්නේ? වෙද ඇඟිල්ලටද දාන්නේ? මොන ඇඟිල්ලද? දබර ඇඟිල්ල නෙමෙයි දාන්නේ, හරණ ඒකට තමයි දාන්නේ. දබර ඇඟිල්ල කියලා කියන්නේ මේ ඇඟිල්ලනේ. දබරේට පාවිච්චි කරන දබර ඇඟිල්ල මේක දෙනවතට මැරෙන්න කියලා කියන්නේ. දබර ඇඟිල්ල. නමුත් දාන්නේ වෙද ඇඟිල්ලට. හරිනම් දබර ඇඟිල්ලට දාන්න ඕනේ. ඒකට දැම්මම තමයි හොඳට ගැලපෙන්නේ. හා. එතකොට ඔන්න දානවා මුද්ද. දැන් මනමාලය හිතන්නේ මොකද්ද? මම් මුද්ද දානවා කාටද? මම් මුද්ද දානවා කාටද? මනමාලිට. මනමාලිට මුද්ද දානවා කියලා මේක කොහෙටද මුද්ද දාන්නේ? ඇඟිල්ලකට. එතකොට මේක දැන් මාලේ දාලා තියෙන්නේ බෙල්ලට. තැල්ල දාලා තියෙන්නේ නළලටද? කොහෙද තැල්ල දාන්නේ? හේටද? මොකක් තැල්ලකේ? අර දාන ගැජට් එක නේද දාන්නේ? මේ මොකක්ද ඒක? ඒක දාලා තියෙන්නේ ඔළුවට. මල් ගහලා තින්නේ කොණ්ඩෙට. සාරිය අඳලා තින්නේ අංකඩේට. සෙරෙප්පු දාලා තින්නේ කකුල් දෙකට. මුද්ද දාන්නේ ඇඟිල්ලට. දැන් මේක මනමාලි. ඒතර දැන් කොයිකද මනමාලි? දැන් මේක එකපාරටම කියනවා මනමාලි තැල්ල දාලා හරි ලස්සනයි කියලා. තැල්ල දාලා තින්නේ කොහෙටද? කොහෙටද? බෙල්ලටද? ඈ නළලට. නැන් නළලට තැල්ල දාලා ඉන්නේ මනමාලයා කියනවා. මනමාලි හරි ලස්සනයි, ඇයි තැල්ල දාලා තියෙන්නේ නළලට? ඒ කියන්නේ මනමාලි කියන්නේ මොකක්ද කියලා ඒ වෙලාවේ කිව්වේ එක? නළල යනු මනමාලි. ඊට පස්සේ ඒකම තව වෙලාවකද කියනවා මනමාලි හරි ලස්සනයි, කොණ්ඩෙට ගහලා තිනවා මල්. ඒ කියන්නේ මනමාලි කියන්නේ ඒ වෙලාවට මොකද්ද? කොණ්ඩේ. ඊට පස්සේ ඒකම කියනවා මනමාලි හරි ලස්සනයි, සාරියක් ඇඳලා ඉන්නවා. සාරිය ඇඳලා ඉන්නේ කොහෙටද? හංකඩේට. එතන මනමාලි කියන්නේ හංකඩේට. මොකද සාරිය පටලවලා නැහැ අක්මාවට. සාරිය පටලවලනේ ආමාශයට. සාරිය පටලවලනේ හදවතට. සාරිය පටලවලනේ අස්ති පංජරයට. සාරිය පටලවල තියෙන කොහෙටද? හංගඩේ වටේ තමයි ඔතලා තියෙන්නේ. එතකොට හංගඩේ තමයි මනමාලි ඒකට ඒ වෙලාවට. ඊට පස්සේ මුද්ද දාන ඇඟිල්ලට. දැන් පිටින් මොකಾದ මනමාලි? මොකද කියන්නේ? දැන් ඇඟිල්ලට මුද්දක් දාන වෙලාවේ මේකට හිතෙන්නේ මොකක්ද? මේ මනමාලයට තමයි මම මේ මුද්ද දාන්නේ කියලා. හරිද කිව්ව? මුද්ද දාන්නේ මනමාලයට නම් මනමාලි යනු ඇඟිල්ලක්. ඉතින් එහෙනම් ඔච්චර මහන්සි වෙන්න ඕනේ නෑනේ වින්දුද? මනමාලියක් ගෙදර ගෙනීම සඳහා කුමක් කළ යුතුද? අඟුලි මාල මුණ ගහේ. ඇඟිල්ලක් අම්ම ගෙදර ගන්න. දහස් ගණන් ඇඟිලි තියෙනවා. නැත්නම් අමු සොහනකට ගියා ඇඟිල්ල ගොඩ දාගත්ත ගෙදර නම් ආවා. හරිම සරලයි. ඕකට කියනවා සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ කියලා. සංකල්පීය සැරිසැරීම නත්ති රාග සමෝ වග්ගි මේ රාගයේ තරම් ගින්දර තවත් නැහැ. ධම්ම සංඥානා ධම්ම සනුනුබෝධා අප්පටි වේදා තන්තා කුලක ජාත මේ දහම නොදන්න නිසා අරක මේක මේක අරක ඔක්කොම් පිඟුතුනි අවුල් වෙලා ගිය නූල් බෝලයක් වගේ සේරම පැටලිලා තියෙන කියලා කියනවා. මීයෝ කාලා දාපු නූල් බෝන්දුවක් වගේ ඔක්කොම පැටලිලා ආරකට මේකට සේරම පැටලිලා. ඔය ඔක්කොගේ මිදෙන එකකට කියනවා අපි කියන්නේ වීතරාගී වෙනවා කියලා. වීතරාගී වෙනවා. වීතරාගී වෙනවා කියලා කියන්නේ අපි කියන්නේ ඔය ඔක්කොගෙම විකාර විකෘති සැරිසැරීම තේරුම් අරගෙන හිත ඒකේ නිදහස් කරනවා. ඒකට කියනවා නිවන් දකින්නවා කියලා. ඔබට පේනවද මේක ඉතින් මොන්න තරම් මුලාවක්ද මේ කියන්නේ කියලා ඇඳුමක් අඳිනවා කියලා කොහෙටද අඳින්න ඕන වින්නතුනේ එතකොට මට කියන්නකෝ ඒක. නමුත් ඇඳුමක් අඳින හැම වෙලාවෙම හිතෙනවා මොකක් කියලාද? මේ මමයි ඇඳුම් අඳින්නේ එයාට ඇඳුම ගෙනාවේ කියලා. ඔබ තව කෙනෙකුට ඇඳුමක් කියන සයිස් එක මයින්නවා. ෂෝල්ඩර් එකේ සයිස් එක මයින්නවා. කාටද? ඇඳුමක් ගේන්න. මොකේ සයිස් එකද මනංගි? ෂෝල්ඩර් එකේ සයිස් එක මනංගියා. ඒ කියන්නේ ඒ කියන්නේ ෂෝල්ඩ් එක තමයි මිනිහා. බලන්න විගුදුනේ. නමුත් බලන්න ඔය මනක්කල්පිත විකාරයස්සේ ජීවත් වෙද්දී හිතෙන්නේ නැහැ නේද මේ විකාරයක් කරන්න කියලා? හිතනවද එහෙම? හිතෙන්නේ නැහැ. පිස්සට කවදාවත් හිතෙන්නේ නැහැ පිස්සු කියලා. පිස්සු හැදී හිතකට කවදාවත් හිතෙන්නේ නැහැ විගුදුනේ ඒ හිතර පිස්සු කියලා. ඒක කියන්නේ පිස්සුව මොකද්ද කියලා තේරුම් ගත්ත හෝ පිස්සුවෙන් අත මිදිච්ච කෙනෙක් කියන දෙයකින් හැර කවදාවත් ඔය හිතට පිස්සුව මොකද්ද කියලා තේරෙන්නේ නැහැ මාත්‍රයක්. ඒක කියන්නේ ඔබ කාට හරි කෙනෙකුට තමන්ගේ ඥාති මිත්‍රාදී මව් දෙමාපියෝ කාට කාට හරි සලකන්න ආදී වශයෙන් ඔබට නිකන් එක එක දේවල් හිතෙනවා නම් පිටුදුර ඔබට කරන්න තියෙන්නේ එතෙන්ට වෙලා වේලි වේලි කැරි කැරි ගින්න එක නෙමෙයි. ඔබට කරන් තියෙන හැකීක්මනින් අප්පමාදේන සම්පාදේත කියලා මේ සද්ධර්මය අවබෝධ කරන්නයි තියෙන්නේ. ඔබ සද්ධර්මය අවබෝධ කරද්දි සමාජට ඔබගේ ඥාතියා මැරෙයි. ඉතින් ඔබ හිටියරව හිටිය ඉන්නකොට මැරෙනවම හරිද? ඔබගේ ඉන්නකොට මැරුණත් එකයි ඔබ නැති වෙනකොට මැරුණත් එකයි ඥාතියර වෙන දේ කොහොමත් වෙනවා. නමුත් එකතුට ඔබ ওই වැඩේ කර කර ඉන්න එක නවත්තර දාලා ඔබ ඔබගේ ජීවිතේ සද්ධර්මයෙන් සද්ධර්ම අවබෝධය වෙනුවෙන් තමන්ට කරන්න පුළුවන් උත්කෘෂ්ඨමත්ම දේ කළොත් ඔබගේ ඥාතිය මැරෙන වෙලාවේ ඔබ සිහිපත් වෙලා සාදුකාරයක් දීලා අනිවාර්යෙන් දිවි ලෝකෙට හරියනවා. නැත්නම් ඔබගේ ඥාතිය ඔබ මැරෙන වෙලාවේ කුණු පෙරේතෙක් කියලා ඔය ගෙදර උපදිනවා. මේ මෙතන ඉන්න තරුණ පිරිසට කියවේ. ආච්චි සීයයි අම්මයි තාත්තයි නැන්දයි මාමයි පප්පයි කිය කිය කරගෙන යන්න. ගිහිල්ලා ඔය මිනිස්සයාට අඩුම ගානේ දිව්‍ය ලෝකයටවත් යන්න තියෙන අවස්ථාව නැති කරලා දාන්න. මොකද ඔබ මේ ලෝකේ ශ්‍රේෂ්ඨ මිනිසෙක් වුණොත් කොයි වෙලාවක හරි ශ්‍රේෂ්ඨත්වයකට පත් වුණොත් ඔය කොච්චර ඇඬුවත් වැළපුණත් ඒ වෙලාවට මරණාසන්න වෙලාවේදී පිඟුතුනේ ඒ මනුස්සයර සිහිපත් වෙනවා. ඒ ශ්‍රේෂ්ඨත්වයට දාපු තමන්ගේ දරුවව තමන්ගේ ඥාතියව ඔය කියන කෙනාව ඒ වෙලාවේ සාදුකාරය දින මැරෙනවා. ඒ නිසා මේ මනුස්සයට ඒකෙන් පුළුවන් අඩුම ගානේ දිව්‍ය ලෝකයට හරි ආගන්න. නැත්තයි මනසට ඒකත් නැහැ. ඔබට එක එකව හිතනවා වෙන්න පුළුවන්. ඒ ඔබට හිතෙන ඒවා. නැත් ඔබට හිතෙන ඒවා නෙමෙයි හරි ඒවා. අපිටත් එහෙම හිතුණානේ. දැන් අපි මෑණියෝ අපි වැඩි දෙනකොට ඇඬුවා. කොහින්නවා? දැන්. නෝද? ඇඬුවා. ඇඬුවා වැළපුණා. දුකයි. දුක තමයි. නැවත අපි ගන්න ඕන තීරණේ ගත්ත අපි මෙතන. අපි හිතුවේ මෑණියෝගේ එදා දවස ගැන නෙමෙයි. අපි හිතුවේ තව අවුරුදු 5කින් මෑණියෝ ජීවත් වෙනවා නම් අවුරුදු 10ක් තව ජීවත් වෙනවා අවුරුදු 10කට පස්සේ ඒ මනුස්සයර වෙන්න තියෙන යහපත ගැන අපි හිතුවේ. ඒ වෙන්න තියෙන යහපත ගැන හිතලා ඒ වෙලාවේ මෑණී මොන්ඩිසෝරි දරුවා අපි තමයි ඒ වෙලාවේ විශ්වවිද්‍යාලේ හිටියේ. මොන්ඩිසෝරි දරුවා කියන කේ හැවිනේ අපි. මොන්ඩිසෝරි දරුවා කියලා තේරුම් ගත්තා. තේරුම් අරගෙන දරුවාට කරන් තියෙන යහපතයි කළේ. ඒ නිසා අපි පැවිදි වුණා. කොච්චර ඇඬුවත් පැවිදි වෙන නිසා අද මොකද වෙලා තියෙන්නේ? ඇඬුවන්නේ නැති වැළපෙන්නේ නැති. අද මොකද වෙලා තියෙන්නේ? අද මැරෙන්න ජීවිතේ අවසන් ගමයි යන ඕන වෙලාවක මොකද සිහිපත් කරන් තියෙන්නේ? මගේ කුසින් වදාපු දරුවෙක් ශ්‍රී සම්බුද්ධ සාසනෙට පූජා කරලා මහායාපතම් මම මේ ජීවිතේට කරගත්තනේ කියලා ඒ පිනෙන් පුළුවන් පිඟුතුනි. ඒක කවදාකවත් මකන්න බෑනේ ආයි. ඉතින් ඒ යහපත එදා හැම වුණේ කොහොමද? ගුරුවරයා කියපු දේ අපි අහපු නිසා. අපේ ගුරුවරයා ගුරුහාමුදුරු උන්වහන්සේ අපිව දැක්කා අපේ පන්සලේ. ඉසේසිර පාදන්දේ දක්වා බැලුවා. ආයෙන නම දාගෙන සනත් මහත්තයා කියලා කිව්වා. එච්චර තමයි. කිව්වා කිව්වම තමයි මගේ යාළුවෝ කොට දෙන්නේ පැවිදි වෙන්න හිටියා. ඒක එක්ක පැවිදි වුණ නැහැ බෑ. මම රැළම පැවිදි වෙන්න හිටියා. එවුන් ඒ දවස්වල පැවිදි වුණා නම් අද වෙනකොට ඒ උන්ට තියෙන එක ප්‍රශ්නයක් නැහැ දැන්. දැන් පාන්න පටලගෙන අපිට කරන් දෙන්නේ නැහැ ඒවට. මගේ යාළුවොත් බනන්න ඇවිල්ලා ඉන්නවා අද. දැන් ඉතින් අතින් කටින් කරින් එල්ලගෙන දැගෙනවා. හනි මට සමා වෙන්න කියයි. අපි ඒ දවස්වලම කිව්වා. ඇත්තනම නේද? සමහර යාළුවොන්ට ගෙදෙට්ට කතා කරලා කිව්වා පැය දෙකේ තුනේ බන කිව්වා. මල්ලි මම පැය දෙන්න යන්නයි ඉන්නේ. මේ ලෝකෙ මෙන්න මේකයි පුතෝ ක්‍රමේ. මේක තමයි ඇත්ත. මේ ඉන්න ඔක්කොගේම අවසානෙ මෙන්න මේකයි වෙන්නේ. මේ ඔක්කොම එකේ ඉන්න එකම මැරිලා මැරිලා හැම එකම සතර අපාගත වෙනවා. නමුත් මෙන්න මේ ක්‍රමයක් තියෙනවා. මෙන්න මේක පුළුවන් නම් මල්ලි කරගන්න. මේක කරගා හා මං ඉන්න මගේ නෝයා පැයිද මං පහුදායිනවා. ඒ ඉදින් කියලා කිව්වා ඉතින්. නමුත් ඊට පස්සේ මං කිව්වා සමහර කෙනෙකුට පුතෝ මේක කරගනි නැත්නම් ඔබට කවදා හරි ඔක තේරෙයි කියලා. දැන් තේරෙන්නේ නැහැ සමහරලාට. කවදා හරි තේරෙයි එදාට. අතින් කටින් දෙන්නෙත් තුන්දෙනෙක් එල්ලගෙන පන්සලට එයි කියලා සමහර අයට කිව්වා. ඒ සමහර කියපු අය දැන් එහෙම එනවා. ඒකේ වැඩි. ඉතින් මං කියන්නේ ඒක අපි හරිම වෙලාවේ හරිම තීරණ ගත්තා අපේ ගුරුවරු කියපු දේ අහලා. මොකද මට හිටියේ ගුරුවරයාට ඔය මුකුත් කියන්න හම්බුන්නේ නැහැ. උන්නාසේ එකම එක දෙයයි කිව්වේ උන්නාසේ නෙමෙයි ඒ කාලේ බණ කියන දේශකයන් වහන්සේ. එතුමා එකම එක දෙයයි කිව්වේ මුකුත් කිව්වේ නැහැ. නම දාගන්න මෙන්න මෙදාට පන්සලට එන්න කිව්වා. එච්චරයි කිව්වේ. මට කියන්න හම්බුන්නේ නැහැ කිසිම දෙයක්. මට මෙහෙම ප්‍රශ්න තියෙනවා, අරම ප්‍රශ්න තියෙනවා, මට අරව බලාගෙන දෙන මේව බලාගෙන තියෙනවා, මට මෙහෙම මෙහෙම අර ප්‍රශ්න මේ ප්‍රශ්න අම්මා බලාගෙන කවුරුත් නැහැ, තාත්තා බලාගෙන කවුරුත් නැහැ, ගෙදර කවුරුත් නැහැ, අරක මේක මුකුත් කියන්න හම්බුන්නේ නැහැ. එස්කියුස් මුකුත් නැහැ. මෙන්න මේ අහවල් දවසේ මෙන්න මේ පන්සලට එන්න කියලා කිව්වා. එච්චරයි. ඉතින් ගුරුවරයා ඒකනේ කිව්වේ. ගුරුවරයා කිව්වේ ඒක. එච්චරයි. ඒක කන ආයි මුකුත් excuse නෑ, මුකුත් නෑ. ගුරුවරයා කියපු දේ කළා නිසා මහා යාපත හැමෝටම නාන්තිවල. එහෙනම් ගුරුවරයා කියපු දේ වැරදි නෑ. නමුත් මම එදා එක ගැන හිතන්න ගියා නම් මට එනවා තර්ක දහස් ගාන. අරක නිසා, මේක නිසා, මේම නිසා, මේම නිසා, අරව නිසා, මේම නිසා. හොඳයි ඉතින් ඕවා. වැඩක් ඇති ඒවා නෙමෙයි. මම මෙතන මේ ඉන්න තරුණ පිරිසට කියන්නේ. තරුණ පිරිසින් තරුණ පිරිමි ගෑනු අය පැවිදි වෙන්න හැකියාව තියෙන කවුරු හරි ඉන්නවද? ආන් ඒ ඇයිද කිය. ඔය කිසිම වැඩක් නැති වැඩක් නෙමෙයි ඔය කරන්නේ කරනවා නම්. මොකද ඔබ ඔය කරන විදිහට ඔය කියන කාටවත් ඔබ ඔය බලාපොරොත්තු වෙන දේ දෙන්න බෑ. පිංගතුනි ඔබගේ අම්මා ඔබගේ තාත්තා ඔබගේ කකුල් දෙක අල්ලලා වන්දනා කළා. ඒ හිතට ගන්න ඒ හැඟීම කවදාවත් ගන්න වෙන්නේ නැහැ පිංගතුනි. ඔබ ඒ தත්ත්වයට ආවේ නැත්තම් කවදද මේ මිනිස්සේ අත්දැකීම ගන්න? ඒ මිනිසර කවදද හිතට හැඟීමක් එන්නේ? ඒ මිනිසගේ ජීවිතය අවසන් වෙන්න කලින් තමන්ගේ කුසෙන් වදාගත දරුවෙක් පැවිදි ජීවිතයට පත් වෙලානේ කියලා මහා මොහා යහපතක් මේ මිනිසරේ වෙලාට වෙන්නේ. ඒ කාන්තෙන් කවදාද දවසක නිවන සාක්ෂාත් කරගන්න පුළුවන්? පැවිදි සිවුරකින් තමන්ගේ දරුවෙක් දකින්න පුළුවන්. කම ලැබෙනවා කියලා කියන්නේ බොහොම දුර්ලභ කාරණාවක්. අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට. නමුත් ඔබ මේ කාරණාව හැමෝම දකින දැන් අපි වෙනම ක්‍රමයකට මේ ලෝක දිහා දකින නිසා මේ ස්වාමීන් වහන්සේ සීලම දෙනවා ඔබගේ දෙමා දරුවෝ විදිහට තමයි ඔබ සලකන්නේ. ඒ නිසා ඔබට යහපත හැමදාම කරගන්න පුළුවන්. නමුත් ඒක ප්‍රඥාවේ යම් තාක් වැඩුණාට පස්සේ ඒක කරන්න පුළුවන්. නමුත් මුල් කාලේ ඔක් කරන්න මුල් කාලේ කරන්න අමාරුයි. ඒකයි ඇති. හරි, එතන මේ වෙන මාතෘකාවට ගිහින් ඉතින් ওই විදිහට එහෙනම් කල්පනා කරලා බලන්න මේ ශාරීරික සම්බන්ධව කටයුතු කරන ආකාරය ගැන අපි විස්තර විග්‍රහ කරේ. එහෙනම් පැහැදිලිද හැමෝටම? හොඳයි. එහෙනම් මේකට මේ කරගන්න යුතුන සීලම පුණ්‍ය ගංගා කුසලංග සියලු සීපත් කරගන්න. අද දවස පුරාවට ඔබ විසින් කරගන්න යුතුන සීල මනන්ත ප්‍රමාණ මහ පුණ්‍ය ගංගා කුසලංග සියලු සීපත් කරගන්න. මේ කරගන්න යුතුන සීල පුණ්‍ය ගංගා කුසලංග මහ බල මහිමේ පළමුකොටම අප සීල දනන මාර්ථින ධර්මයෙන් අනුසාසන කරන්නව ආරාමී ගුරු හාමුදුරන් වහන්සේට සීල මග වඩන්නා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකයන් සීල සිවණ පිළිතරත් මේ පින් අනුමෝදන් වෙත්වා. පුණ්‍ය බාහිර කටයුතු කරන්නා පින්වත් හැම කෙනාටම මේ පින් අනුමෝදන් වෙත්වා. ඔබගේ මවදී මාපිය හිතමිත ඥාති ආදී යම් පිරිසක් කිනවන හැම කෙනාද මේ පින් අනුමෝදන් වෙත්වා. මේ පින් අනුමෝදන් නීමතුණු යටි හැඳිවැල්ල තිබෙනා රෝගාබාධයක් අතර ගහවලු පද්ද අණමින කොටවිනේ හිරමන්දන මාරමන්ද නැත්තන් ඒ සියල්ල ගසා දූරී බුදු වෙත්වා. දස කුසලයේ මේ දේවා දස කුසලයේ වඩත්වා දස පුණ්‍ය ක්‍රියාම් කරාත්වා නිවිසන සීනි බහන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා කියලා සාදුකාරය දෙන පින් අනුමෝදන් කරන්න. ඒ වගේම සිහිපත් කරගන්න සම්බුද්ධ ශාසනයේ දේශන ශ්‍රාවකයන් වහන්සේ ආරක්ෂා කරන්නව සක් දෙවිඳු ඇතුළු සියලු පරිවාර සේනාපිරිස ජාතුණු මහරජක දිවිලෝක වැඩවාසය කරන දුතරාෂ්ට්‍ර විරුඩු විරුපක්ෂ වෛශ්‍රවණ කියන සතරන් දී මහදෙවිසයගේ පරිවාර සේනාපිරිස හැම කෙනාට මේ පිං අනුමෝදන් වේවා. ඒ වගේම ඔබට පිටක් ආර සරකවරණය කරනව ශ්‍රී විෂ්ණු කතරගම සමන්පත්තිනි දෙරිබුණ්ඩ අයිනායක ගම්බාර බණ්ඩාරාදී නානා නම් කුතුලි බිනිසිරි සියලු දේව සම්මාන මාත්‍ර මේ පිං අනුමෝදන් වෙත්වා. මේ පිං අනුමෝදන් නිවතුරුගේ දිව්‍යංගේ දේවාන් භාවීර්දී බලයේ තේජස් පරිපාණ ඥානයේ තවදුරටත් වඩා වර්ධනය වෙත්වා. ඒ වගේම පිටුනි සීපත් කරගන්න මේ කරගන්න දුනාව අනන්ත අප්‍රමාණ මහා පුණ්‍ය කුසල සත්ත්වකින් මහාන භාවයේ හේතු වාසනා කරගෙන මේ මිහිමරල මත නැවත වරක් ලක්ෂ ගණන් හරියතන් වහන්සේලා පහළ වෙත්වා කියලා සාදු කර දෙලා දිෂ්ඨාන කරන් අවසන් වශයෙන් සිහිපත් කරගන්න මේ කරගන්න දින මහානන්ත ප්‍රමාණ මහා පුණ්‍ය කුසල සත්ත්වකින් මහාන භාවයෙන් ඔබ අවසර දෙනාට මේ ජීවිතය තුළදීම මේ අත්භවය තුළදීම මේ ගෞතම ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදීම ඒ බුදුපසේ බුදු මහරතන් වහන්සේලා නිවිසෙන සීපෙමන මොදාල නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහ නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්න මේ සීල පිංකසල් ඒකාන්තයේ මෙහෙතු වාසනාව වේවා කියලා සාදු කර දෙල අධිෂ්ඨාන කරගන්න. සිනාට මෙහපතක් වේවා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා.